අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. අද 2022 අප්‍රේල් මාසයේ 3 වන ඉරිදා ආධුනික සතිමත් බව පුහුණු කරන්න සඳහා නිසරණ වනය මගින් පවත්වනු ලබන වැඩසටහන් මාලාවේ 83 වන වැඩසටහනටයි අප සියලු දෙනාම සම්බන්ධ වෙලා සිටින්නේ. ඒ සඳහා නිසරණ වනයෙන් සම්බන්ධ වන පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමීන් වහන්සේ සහ ධම්මසරණ ස්වාමීන් වහන්සේ ඉතාමත් ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට දුරස්ථව සම්බන්ධ වෙන සිළු දෙනාටමත් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. වැඩසටහනේ මූලික අංගය ලෙස පවතින්නේ සතිමත් බවට අනුග්‍රහ වන ධර්ම දේශනාවකට සවන් දීමයි. දෙවනුව සතිමත් බව පුහුණු අධ්‍යක්ීම් සහ වාර්තා ඉදිරිපත් කිරීමත්. අවසාන වශයෙන් වෙලාව ලැබෙන පරිදි ස්වාමීන් වහන්සේගේ අවසරය ඇතුව වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අපි අවස්ථාව සලසා දෙනවා. වැඩසටහනේ මූලික අංගය වන ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවට සවන් දීමට අපි සූදානම් වෙමු. ඒ සඳහා මම ස්වාමීන් වහන්සේට පාද නමස්කාර කොට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කෝද සම්ති සන්තුසිතෝ ලෝකේ කස්ස නෝ සම්ති ඉංජිතා කාමේසු බ්‍රහ්මචරියාවා විතතං හෝ සදා සතෝ සංඛාය නිබ්බිතෝ බිකු තස නෝ සම්ති ඉංජිතාති.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්වතුනි, යම් කිසි තතු දන්න කෙනෙක් අපිට හම්බුනොත්, විස්තර දන්න කෙනෙක් අපිට හම්බුනොත්, අන්න ඒ කෙනාගෙන් අපි නොයෙකුත් දේවල් විමසන්න මැලි වෙන්නේ නැහැ. ඒ කෙනාගෙන් අපි නොදන්න දේවල්, අපිට උනන්දුවත් තියෙන දේවල් අපි දැනගන්න උත්සාහ කරනවා, එයාගෙන් විමසන්න උත්සාහ කරනවා. එතකොට බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙනවා කියන්නේත් අන්න ඒ වගේ තතු දන්න කෙනෙක්, මේ ලෝකේ නිවැරදි ස්වභාවය අඳුනගත්ත කෙනෙක් මේ ලෝකේ පහළ වෙනවා කියන අර්ථයක් එතන තියෙනවා. ඒක නිසා තමයි අර බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් කිසි කෙනෙක් තමුන්ගේ සද්ධාව ප්‍රකාශ කරනකොට ඒ තැනැත්තා යොදන වචන කීපයක් තියෙනවා. එකක් කියනවා, මොකද්ද මේ මං මුලාව්වෙකුට පාර පෙන්නවා වගේ භාග්‍යවතුන් වහන්ස කියලා කියනවා. මේ විදිහට අතරමං වුණ කෙනෙක්ට කොහෙද යන්නේ, මොකද කරන්නේ කියලා අදහසක් නැතුව ඉඳපු කෙනෙක්ට අන්න පාර පෙන්නවා වගේ භාග්‍යවතුන් වහන්ස කියලා කියනවා. යටිකුරු කළ තියුණු කලයක් උඩුකරු කරලා පෙන්නවා වගේ. අන්න මේ විදිහට තමයි තියෙන්න ඕනේ, මෙහෙම තමයි අවශ්‍ය කියලා අන්න කලා වගේ. එහෙම නැත්තං වසා තිබුණු දෙයක් විවර කරලා පෙන්නවා වගේ. එහෙමත් නැත්තං මේ අඳුරේ තෙල් පහනක් දැල්වලා, අඳුරේ තෙල් පහනක් දැල්වලා කියනවා ඇස්සැත්තෝ රූප දකිත්වා. ඉතින් ඔන්න ඔය විදිහ අදහසක් ප්‍රකාශ කරනවා. ඇස් ඇත්තෝ රූප දකිත්වා කියලා තමයි කියන්නේ. එහෙම අදහසෙන් තමයි තෙල් පහනක් දැල්ලන්නේ. අන්න බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වීම පිළිබඳ කෙනෙක්ගේ ප්‍රසාදය සද්ධාව ප්‍රකාශ වෙන අවස්ථාවක්. මෙන්න මේ විදිහට මට නිවැරදි දෙයක් අහන ලැබුණා, මේ විදිහට නොදන්න දෙයක් අහන ලැබුණා, හිස් වචන අතරේ වටිනා දෙයක් අහන්න ලැබුණා කියන ප්‍රකාශය තමයි මේ තියෙන්නේ. ඉතින් එන්නේ වගේ අර තත්තු දන්න කෙනෙක්, මේ ලෝකේ නිවැරදි ස්වභාවය අඳුනගත්ත කෙනෙක් පහළ වුණාම අන්න ඒ බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා විවිධ පිරිස් තම තමුන්ගේ මතවාද, තම තමුන්ගේ ප්‍රශ්න විමසලා සිටිනවා. ඉතින් එන්නේ වගේ විමසන ප්‍රශ්නයක් තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරියට මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ බ්‍රාහ්මණ තරුණයෙක් කිව්වට ඉතින් තරුණයෙක්ම නෝ එන්නේ නැති මං හිතන්නේ, කොහොම හරි ඇවිල්ලා බුදුන් ඉදිරියට ඇවිල්ලා තමුන්ගේ මේ කාලයක් තිස්සේ හොයාගන්න බැරි තිබුණ කාලයක් තිස්සේ මතුවෙලා තියුණු ප්‍රශ්න ඉදිරිපත් කරනවා. බොහෝ දුර සිට තමයි හොයාගෙන ඉන්නේ. මෙහෙම බොහෝ කාලයක් තිස්සේ හොයාගෙන එනවා. හොයාගෙන ඇවිල්ලා 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 යම් කිසි අවස්ථාවක අන්න බුදුන් හම්බ වෙනවා. පිරිසක් වට කරගෙන දහම් දෙසනවා. ඉතින් මේ ආපු මේ තරුණයත් ගිහිල්ලා වන්දනා කළා. හිත පහදෝගෙන කතා බහ කරනකොට බුදුරජාණන් වහන්සේ පැවරීමක් කරනවා. බුදු කෙනෙකුත් මේ විදිහේ යම්කිසි පැවරීමක් කරනවා. මොකද කරන පැවරීම? ඔබට යම්කිසි ගැටලුවක්, ධර්ම ගැටලුවක් තියෙනවා නම්, ඔබ නොදන්න දෙයක් තියෙනවා නම් ඒක මගෙන් විමසන්න කියලා ඔන්න ඔය විදිහට පැවරීමක් කරනවා. එතකොට ඒ පැවරීමේ ප්‍රයෝජනයක් අරගෙන මෙන්න මේ කෙනා අහන ප්‍රශ්නයක් තමයි අද අපි මේ ඉදිරියෙන් තියාගත්ත කොටසින් සඳහන් වෙන්නේ. එතකොට එයාගේ ප්‍රශ්නේ තමයි මුලින් තියෙන්නේ. අහනවා, කෝද සන්ති සන්තුසිතෝ ලෝකේ කස්සනෝ සන්ති ඉංජිතා. ඔන්න ඕක තමයි මේ අහන ප්‍රශ්නේ. මේ අහන ප්‍රශ්නේ මේ බ්‍රාහ්මණ තරුණේට, ඒ කාලේ පැවිදි දම් පුරපු කෙනෙක්ට විතරක් අදාළ දෙයක් නෙමෙයි. මොකක්ද අහන්නේ? මේ අහන කවරෙකු මෙලව සතුටු වීද? ඉතින් ඔය ප්‍රශ්නේ ඉතින් හැමෝටම ඉතින් අදාළ දෙයක් නේ. කවුරු නම් මේ ලෝකෙ සතුටින් ඉන්නවද කියලා අහනවා. කස්ස නෝ සන්ති ඉංජිත, කවරෙකු මේ ඉංජන කම්පන වලට හසු වෙලා නැද්ද? මේ කෙලෙස් වලට හසු වෙලා නැද්ද? මේ විදියට මෙන්න මේ ප්‍රශ්නේ තමයි අහන්නේ. ඉතින් හැමෝටම අදාළ ප්‍රශ්නයක්. ඔය කාගෙන කාගෙන ලෝකෙ කාගෙන කාලය ඉවර කරගෙන යන්න උත්සාහ කරන කට්ටියත් ඔය ප්‍රශ්නේ අදාළ කරගෙන තමයි ඊයේ කෑම කන්නේ. ඒ වගේම අනිත් පැත්තෙන් යම් යම් මොන මොනවා හරි පරීක්ෂණ ටිකක් කරනවාද? ඒ කරන හැම පරීක්ෂණයක් කරන කෙනෙක්ම මෙන්න මේ ප්‍රශ්නේ ඉදිරියෙන් තියාගෙන ඉන්නවා. ඉතින් ඒක නිසා ඕක අපි කාටවත් මේ අදාළ නැති ප්‍රශ්නයක් නෙමෙයි. යමෙක් ජීවිතයේ යම් කිසි අරමුණක්, ඉලක්කයක් ඉදිරියෙන් තියාගෙන ඉන්නවාද? ඒ හැමදේම මෙන්න මේකට අදාළ දෙයක්. කවරෙක් මෙලොවේ සතුටින් කල්ගත කරයිද, සතුටු වීද? ඒ වගේම කවරෙකුට මේ විදියට ඉංජන කම්පන, මේ විදියට හිතේට හිත කම්පණය වීමක්, හිතට වෙහෙස ගැනීමක් කියන අදහස තමයි මෙතන තියෙන්නේ. සාමාන්‍යයෙන් හිතට මොකක් හරි අරමුණක් එල්ල වුණාම, අරමුණු වුණාම ඒ අරමුණට අනුව හිතේ කම්පනයක් තියෙනවා. ඒක තමයි කෙලෙස්වල ස්වභාවයක් විදිහට හඳුන්වනවා. අනිත් එක මේ හිත වැඩ කරන ආකාරයට හඳුන ගන්න පුළුවන්. ඒ අරමුණේ ස්වභාවයට අනුව හිත කම්පණය වෙනවා. තරහ වෙලාවට තරහෙන් කම්පණය වෙනවා. රාග වෙලාවට රාගෙන් කම්පණය වෙනවා. ඉරිසියාව වෙලාවට ඉරිසියාවෙන් කම්පණය වෙනවා. ඊළඟට අපි හිතමු දුක හිතුන වෙලාවට දුකෙන් කම්පණය වෙනවා. ඔන්න ඒ කම්පන නිසාම තමයි ඉතින් වෙහෙස ඇති වෙන්නේ. ඉතින් මේ අහන්නේ කාටද මේ විදිහ කම්පනයක් නැත්තේ කියන ඔන්න ඔය විදිහේ ප්‍රශ්න දෙකක් තමයි මේ තැනැත්තා ඉදිරියෙන් තියන්නේ. එතකොට අපි පොඩ්ඩක් හිතලා බලමු, මෙලොව සතුටු වෙන්න කෙනෙක් ගොඩක් වෙලාවට නොයෙකුත් උපක්‍රම හදාගන්න උත්සාහ කරනවා. මේ ලෝකේ සතුටින් ඉන්න ඕනේ, කාලා බීලා ජොලියෙන් ඉන්න ඕනේ කියලා ඔන්න මේ උපක්‍රම කරනවා. ඒතර සමහර විට අන්න මේක කාලා කාලා ඉවර කරන ගානටම යන්නත් පුළුවන්. ඒකෙන් සැනසීමක් ලබනවා කියලා උත්සාහයක් දරන්න පුළුවන්. එහෙම උත්සාහය ඉතින් අපි අනන්තවත් දැකලා තියෙනවා. ඇත්තටම ඒගොල්ලෝ සතුටින් හොඳට කාලා බීලා ඉන්නවා කියලත් හිතෙන්න පුළුවන් බැලූ බැල්මට. නමුත් පොඩ්ඩක් ඔය වගේ පිරිස්වල යම් කිසි විදියක ජීවිතයේ අවසාන භාගයේ ජීවිතයේ ඇතිතතු අභ්‍යන්තරේ පොඩ්ඩක් හොයලා බැලුවොත් අන්න හොයාගන්න පුළුවන් කොච්චරනම් සතුටු වීද කියලා. ඒ විදිහේ කොච්චරනම් මනාපයක් හිත තුළ ඇතිවීද කියලා හොයාගන්න පුළුවන්. ඉතින් ඒ වගේ චරිත ගැනත් පොඩ්ඩක් හොයලා බලන එක වටිනවා. මම පෞගේ කාලේ නිකන් රිසර්ච් එකක් කරලා බැලුවා. දැන් ඔය ප්ලේබෝයි මැගසින් එකේ නිර්මාතෘ ඒ තැනැත්තා ප්ලේබෝයි කෙනෙක් විදිහටනේ මුළු ජීවිත කාලෙම ගත කරේ. එතකොට ඒ තැනැත්තාවත් සතුටින් ඉන්නේ නැද්ද කියලා, මෙච්චර මේ ලෝකෙට නිකන් මෙච්චර මේ කාමයක් බෙදා දීපු තැනැත්තා, මෙච්චර මේ ආස්වාදයක් පෙන්වන්න උත්සාහ කරපු තැනැත්තාවත් සතුටින් ඉන්නේ නැද්ද කියලා බැලුවාම, ටිකක් විමසලා විමසලා බැලුවා, අන්තිම කාලේ අර හොට බිම ඇනිලා අසනීප වෙලා බොහොම වෙහෙසක් පීඩාවක් අරගෙන තමයි අන්න මරණයට පත් වෙලා තියෙන්නේ. උතර අර හොයාගෙන ගියපු සතුට ලැබුණාද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඔය ලස්සන්ට මැගසීන් වල පින්තූර තියුණාට ඒ තියෙන යථාර්ථෙද කියන ප්‍රශ්නේ තියෙනවා. අනේ එහෙම සතුටක් ගොඩ දෙනෙක්ට ලැබිලා නෑ. ඒ වෙනුවට හොයගෙන හොයගෙන යනවා. නමුත් වෙහෙසක් හැම වෙලේම ඉතුරු වෙලා තියෙනවා. අර විදිහට නැවත නැවත නොයෙකුත් දේවල් වලින් මේ හිත කම්පණය වෙනවා. ඒ කම්පණයට අනුව ලොකු වෙහෙසක් පීඩාවක් හිත තුළ ඇති වෙනවා. හොඳම නළුවා සම්මානේ හම්බුණත් හිත සතුටින් ඒක බාර ගන්න හැකියාවක් නැහැ. තමුන්ටම හදපු වේදිකාවේ තමුන්ගේම ඒ ජීවිතේ උත්‍ෘෂ්ට අවස්ථාවේ අන්න කම්පණය වුණ හිතක් නිසා ගිල්ලර වේදිකාව මැද රුන්නා වගේ අන්න ඉතින් තාම ඒකම අවුල් කරගන්න. අවුල් කරගෙන හඬනවා වැළපෙනවා. මමත් තාත්තා කෙනෙක්, මමත් මේ පවුලක් ආරක්ෂා කරන කෙනෙක්, මේ ආදරය අපිට නිකන් මෝඩ දේවල් කරන්න අපිව එලෝනවා කියලා කිව්වට අන්න වැඩක් නෑ. සමහර විට ජීවිත කාලයක් පුරාවට ගොඩනගපු පෞරුෂයක්, ජීවිත කාලයක් පුරාවට ගොඩනගපු යම් කිසි වෘත්තියක්, ජීවිත කාලයක් පුරාවට බිහි කරගත් රසිකයෝ පිරිසක් කන්න සුළු මොහොතකින් නැති වෙලා යනවා. සුළු මොහොතකින් නැති වෙලා යනවා. මුළු ලෝකෙම නිග්‍රහයට පත් වෙනවා. මොකද හේතුව අන්න අර ඉන්ජන කම්පන තමයි. මේ හිතේ කම්පන අණුව අන්න ඒකට අණුව කටයුතු කරාම මොකද වෙන්නේ? අන්න අපි ඒකේ වහලෙක් බවට පත් වෙනවා. වහල් බවින් මිදුණා. නමුත් හිතේ වහල් බවින් මිදුනේ නැහැ. දසක ගණනාවක් ගිහිල්ලා හරි සියවස් ගණනාවකට පස්සේ හරි අන්න හිතේ වහල් බවට නතු වෙලා තියෙනවා. ඒ වහල් බව නිරූපණය වෙනවා අන්න අර විදිහේ ඉන්ජන කම්පන වලට අහුවෙලා ක්‍රියා කිරීම තුළින්. ඒ විදිහේ අප්‍රසාදයකට හසු වෙනවා, නතු වෙනවා. ඉතින් ඔන්න ඔය මේ කොහෙවත් නැති සතුටක් තමයි අන්තිමට මේ බලනකොට හොයාගෙන යන්නේ. මේ කොහෙන්වත් හොයාගන්න බැරි එකක්ද මේ හොයන්නේ කියන ප්‍රශ්නෙකට මතුවෙන්න පුළුවන්. ඇයි යකෝ මොක කරත් සැනසීමක් නැහැනේ. අර හිල් කලයකට වතුර පුරවනවා වගේ කතන්දරයක් තමයි කියන්නේ. ලොකු අපේක්ෂා ගොඩාක් තියෙනවා. ගෙනහල්ලා පුරවලා බලනවා. දැන්වත් හරියයිද? දැන්වත් මේකෙන්වත් සැනසීමක් ලැබෙයිද කියලා නැහැ. කොච්චර පිරෙව්වත් වැඩක් නැහැ. කොච්චර පිරෙව්වත් පුරෝණ පමණට වැඩි අඩුයි වගේ. තියෝග තමයි ඔය ජීවිතේ. ඒ විදිහේ ගමනක තමයි යෙදිලා ඉන්නේ. ඉතින් අන්න කෙනෙක්ට මෙන්න මේ විදිහේ බුදු කෙනෙක් දකින්න ලැබුණොත් මේ විදිහ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න පුළුවන්. මේක සමහර විට වෙන වෙන එක එකනගෙනුත් අහලා ඇති. ඇහුවාට හරියන උත්තරයක් ලැබිලා නැහැනේ. ඒකනේ අවුල. නැත්තම් මේ ලෝකේ කට්ටියට පුළුවන් වෙන්නේ නැහැ ඔකට නිවැරදි උත්තරයක් හොයාගන්න. එහෙම ලැබිච්ච පාටක් නැහැ. ඉතින් මෙතනත් ඇවිල්ලා අහලා බලනවා. මෙතනින්වත් නිවැරදි උත්තරයක් ඔය කී විදිහට හරි උත්තරයක් ලබා ගන්න පුළුවන් වේවිද කියලා. මේ විදිහට මේ ලෝකේ කවරෙක් නම් සතුටින් කල්ගත කරනවද? කවරෙක් නම් මේ විදිහට ඉන්ජින කම්පනවල ට හසු වෙලා නැද්ද? ඉතින් සමහර විට කෙනෙක්ට අන්න අර බුදු කෙනෙක් දුටු පමණින් දැක්ක පමණින් උනත් අර කොච්චර දේවල් අර විදිහේ ප්‍රශ්න ගැටලු නොයෙකුත් අසහන පීඩාකාරී දේවල් තියෙනවද? ඒවා සියල්ලම අමතක වෙලා හිත බැහැදෙන ස්වභාවිකුත් තියෙනවා. කෙනෙක්ට සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ කෙනෙක් දැකපු පමණින් තමුන්ගේ හිත පැහැදෙන කෙනෙක් දැකපු පමණින් වුණත් ඒ විදිහේ විවේකයක් ලැබෙන්න පුළුවන්. විදිහ දෙයක් තියෙනවා. එතකොට අර මෙච්චර මේ අවුලකින් මම ආවේ, මේ විදිහ ප්‍රශ්න ගැටලු කන්දරාවකින් මම ආවේ. නමුත් මේ යොමුව තුළින්ම, මේ හමුවීම තුළින්ම මට ලොකු සහනයක් විවේකයක් ලැබුණා කියලා කෙනෙක් ප්‍රකාශ කරනවා. ඉතින් මේ විදිහේ අවස්ථාවක වටපිටාවක තමයි මේ බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්නය ඇහෙන්නේ. ලොකු යම් කිසි දැකපු පමණින් හිත පැහැදෙන වගේ ස්වභාවයකින් තමයි බුදුන් ඉන්නේ. ඒ යම් කිසි විශේෂ ස්ථානයක තමයි මේ අවස්ථාවේදී ඉන්නේ. ඉතින් ඒ හිත පැහැදීම තුළින් අහන ප්‍රශ්නයක් තමයි මේක. එතකොට නිකාම්ම ඇවිල්ලා නිකන් ඔහේ අහනවත් නෙමෙයි, යම් කිසි දෙයක හිත පැහැදීමක් තියෙනවා. දැන් කාලේ වුණත් ඔය කෙනෙක් ඇවිල්ලා ගොඩක් වෙලාවට මොන මොනවා හරි ප්‍රශ්න ගැන අහලා ඉදිරිපත් කරනවා. අනේ හාමුදුරනේ බලන්න ඔච්ච දෙයක් කියලා ඉතින් කියනවා. ඉතින් ඔය ටික අහගෙන ඉඳලා ඕක ඇඟට ගත්තොත් එහෙම වෙනම ලෙඩකුත් හැදෙනවා. ඉතින් දැන් ඉඳන් ඊයේ හවස ගත්තොත් දැන් පහ හවස ඔය පහට වගේ තමයි. ඔය අලුත් කට්ටිය එක් එක් එනවා, තව එකෙක් එනවා, තවත් එකෙක් එනවා. දැන් මේ නිකන් අර ලාහෙට ගෙම්බ එකතු කරනවා වගේ එකවර නෑ. ඊට පස්සේ අන්තං ඉවරයි කියලා හිතාදාගෙන ඉන්නකොට මෙන්න තව හයට විතර තමයි දොරට තට්ටු ගන්නවා. ඉතින් අර රතු ගැට පයින්න ගිහිලා ආපහු මම ආපස්සට කරකෝලා මේ කතා කරා. මොකද ඒ මනුස්සයාට ඒක අදාළ නැහැ. ඒ මනුස්සයාට ඒක තේරෙන්නේ නැහැ. එයා ඉන්නේ වෙනම මානසිකත්වයක. ලිව්වෙත් නැහැ ස්වාමීනාංශ 15 ඔෆිස් එකේ ලිව්වෙත් නැහැ. මම මේ හරි අමාරුවෙන් ආවේ මේ 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 කොමාරි භාවනාවක්වත් කරගන්න ඕනේ ස්වාමීනාංශ කියලා. ඔන්න ඉතින් ඇවිල්ලා. එහෙනම් ඉතින් ආපේ කොහමාරි මොකක් හරි කරගමු කියලා. ඉතින් ඒකම කන පිට හරවලා යව්වා. මොකද එතනින් එහාට දෙයක් කිව්වට වැඩක් නැහැ, ගෝචර නැහැ. ඒ මොකද එයාගේ මානසිකත්වය වෙනස් දෙයක්. ඉතින් ඒ වගේ පිරිස් වලට සාමාන්‍යයෙන් මේ ස්ථානයකට අහාම හිත පැහැදෙනවා, කෙනෙක් එක කතා කරාම හිත පැහැදෙනවා. ඒකමත් සමහර විට ඇති. නමුත් මේ අපි සඳහන් කරන අවස්ථාවේදී යන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදෝගෙන තව ප්‍රශ්නයක් අහනවා. ඒ අහන ප්‍රශ්නේ ගොඩාක් නොයෙකුත් යම් යම් විදියට අපිට අදාළ වෙන ප්‍රශ්නයක්. ඒ වගේ මේ ලබා දෙන උත්තරෙත් නැවත නැවත සමහර සූත්‍ර දේශනාවල නැවත නැවත විමසීමට ලක් වෙලා තියෙනවා. මෙන්න මේ තරුණයා ඇවිල්ලා මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා නේද මතකද ඒ දවස්වල කියලා ස්වාමීන් වහන්සේලා මෙහෙම කතා බහ කරන තත්ත්වයට පවා ගිහිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේකට මේ විදිහ උත්තරයක් දුන්නා නේද කියලා අන්න කතා සල්ලාපයකට ඉදිරියක් ඉදිරියෙන් තියාගන්න හේතු වෙලා තියෙනවා. ඉතින් කොහොම හරි ඔන්න ඔය විදිහ අහන ප්‍රශ්නයකට බුදුරජාණන් වහන්සේ කියනවා, කාමේසු බ්‍රහ්මචර්යාවා වීත තන්හෝ සදා සතෝ. මෙන්න මේ විදිහට කාමයන්ගේ ආදීනව දැක බඹසර වඩන. එතකොට කාමයන්ගේ ආදීනව දැකලා යම් කිසි විදිහක බ්‍රහ්මචරියක් ප්‍රතිපදාවක් සඳහා එකතු වෙලා ඉන්නවා. එතකොට බ්‍රහ්මචරිය කිව්වහම යම් කිසි විදිහක නිකන් පැවිද්දකටම කියන නමක් තමයි ඕක. බ්‍රහ්මචාරියත් හරි පැවිද්දත් හරි කියන තත්වයකට අඳුන්නලා දෙන වචනයක් ඕක. එතන මේ විදිහේ කාමයන්ගේ ආදීනව දැක බඹසර වඩන කියන තැනින් තමයි පටන් ගන්න. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් එහෙනම් මේ අතහැරලා යන්න ඕනේද? මේ ඔක්කොම අතහැරලා පැවිදි වුණාට පස්සේ විතරද මේක කරන්න පුළුවන්? එහෙම එකක් නැහැ. මෙතන මේ කාමයන්ගේ ආදීනෝ දකින්න කියන්නේ නිකන් අර නිකන් මේ මොකද්ද කියන්නේ? අපි ඒක කියව මේ විදිහට අර නිකන් කල්ලකිරිලා එනවා කියලා අදහසක් තියෙන. සාමාන්‍ය මේ සමාජයේ දෙනවා නිකන් කලකිරීම පිළිබඳ අදහසක්. සියුරක් දැක්කහම, පැවිද්දෙක් දැක්කහම ඉදෙන අයියෝ උදේ පාන්දර මල මෝසලෙක් දැක්කා කියලා හිතන ගානට කලකිරීමක් පිළිබඳ අදහසක් තියෙනවා. කලකිරලා එන කට්ටියත් ඉතින් නැතුවම නෙමෙයි. හැබැයි හරි වදේ අප්පයි වගේ කට්ටියගෙන්. ඇයි තියෙන්නේ කලකිරීමනේ, යන යන තැන මොකාක් හරි අන්න ඉතින් අසුචියක් අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා ඉතින් ඒක තියාගෙන වාඩි වෙලා කියනවා, ගඳයි නේද? හරි ගඳයි අප්පා, මොකද මන්දා කියලා කියනවා. ඉතින් වටපිටාවේ උන්ටත් ගඳ දැනෙනවා ඇත්ත තමයි. තව තැනකට ගිහිල්ලා වාඩි වෙලා කියනවා, ගඳයි නේ, අර කලින් තැනත් හරි ගඳක් ආවා, මොකද මන්දා කියලා කියනවා. ඉතින් ඔය ගඳස්සාරය තමයි ඔය කලකිරීම කියන්නේ. අර විවේකෙන් ඉන්න මනුස්සයටවත් විවේකෙ නැති කරනවා ඇවිල්ලා යම් කිසි විදියක ගන්ධස්සාරයක් පතුරවනො. ඒකනේ අර කියන්නේ නිකන් අපි ආපාරේ පැතිරේ ගන්ධස්සාරය කියලා. එහෙම එකක් පතුරවනවා. එතකොට අර අචාන්චා හාමුදුරුවෝ කියන, මොකද මේ උඹේ සාක්කුවේ ඔය බෙට්ට තියෙන්නේ, ඒක දිහා බලපන්, ඔය සාක්කුවේ තියෙන බෙට්ට අයින් කරගනි, නැතුව මේ යන යන තැන ගන්ධ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ, සාක්කුවේ තමයි බෙට්ට. කලකිරිච්ච කට්ටියගේ ස්වභාවය එහෙම කලකිරිලත් එන්න පුළුවනි. නමුත් එහෙම අහම හරි වෙහෙසක් පීඩාවක් තමයි ඉතුරු වෙන්නේ. වටපිටාවේ කට්ටියටත් වෙහෙසක් පීඩාවක් තමයි ඉතුරු වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ දැන් මෙහෙ ගත්තොත් ඔන්නය කලකිරීම පිළිබඳ දැඩි මතයක් තියෙනවා. කෙනෙක් පැවිදි වුණාම සාමාන්‍යයෙන් හිතනවා ජීවිතේ එපා වෙලා ගිහිල්ලා, මේ විදිහට දේවල් එපා වෙලා ගිහිල්ලා කියන වගේ අදහසක් තියෙනවා. ඒ වගේම නිග්‍රහයක් විදිහට සලකනවා අපි හිතමු උපවැදී වුණු කෙනෙක්, පැවිද්ද කරගන්න බැරුව අතහැරපු කෙනෙක් ගන්න හීරල්ලුවා කියලා යම් කිසි නිග්‍රහයකින් තමයි ආමන්ත්‍රණය කරන්නේ. මේ ලංකාවේ ස්වභාවය. නමුත් අන තායිලන්තේ එහෙම දුව දෙන්න තියෙන එකම සුදුසුකම තමයි ඒක. අන්න මොකද්ද, මෙයා මේ විදිහට තමන් පිළිබඳ යම් කිසි අධ්‍යයනයක් සිද්ධ කළ තියෙනවා. මේ විදිහට අධ්‍යාත්මය පිළිබඳ යම් කිසි හරි පරීක්ෂණයක් සිද්ධ කළ තියෙනවා කියන සුදුසුකමක් විදිහට ඒ සලකද්දී මෙහි යම් කිසි නිග්‍රහයක්, මෙහි යම් කිසි කලකිරීමක් විදියට බාර ගන්නවා. නමුත් ඇත්තටම එහෙම කලකිරීමක් ගැන නෙමෙයි මේ කියන්නේ. එහෙම කලකිරීම වලින් නිවන් නම් යන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි. සාමාන්‍ය ඔය කෙල්ලෙක් එක තරහ වුණාම එනවා. එහෙම නැත්නම් මේ මොකක් හරි ලබා ගන්න බලාපොරොත්තු වුණු මොකක් හරි එකක් ලබා ගන්න බැරි වුණාම එනවා. ඕහොම එනේවනේ. ඕක කනපිට පෙරලෙන්නයි වැඩි කාලයක් යන්නේ නැහැ. බොහොම සුළු කාලයක් යන්නේ. ඊට පස්සේ ඉතින් වටපිටාව ඉන්නේ කොහොටම සාප කර කර උඩ බලාගෙන කල්පනා කර කර ඉන්නවා, අයියෝ අර තව මොනවා හරි බඩට දාගන්න තිබුණා නම් කියලා උඩ බලාගෙන ඉන්නවා. එහෙම කලකිරීමක් ඒ විදියට වෙනස් වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. ඒ විදිහේ පරිවර්තනයක් වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. ඒක නිසා මෙතන ඇත්තටම මේ ආදීනවයක් දකිනවා. පෙරේතකම අර විදිහටම තියෙන්න පුළුවන්. ඒකේ දෙයක් නැහැ. ඒ පෙරේතකම තියෙන එකත් හොඳයි, දන්නවා මෙහෙම පෙරේතකමක් තියෙනවා. නමුත් මේකේ ආදීනව පැත්තක් තියෙනවා. ආදීනව පැත්තක් තියෙනවා. මේක කයව වගේ නෙමෙයි. මේක දිරව ගන්න ගියාම අමාරුයි. දිරව ගන්න ගියාම එච්චර ලේසි නැහැ කියන දැනීම ගැන තමයි මේ කියන්නේ. නැතනම් අර බෝධිසත්වයන් වහන්සේට උනත් යම් කිසි විදියක තව කකා කකා යන්න තියුණා සෑහෙන කාලයක්. වගේම අර විදිහට යම් යම් රජකම් කරන්න තියුණා, සක්විති රජ වෙන්න තියුණා. නමුත් තේරෙනවා මේක මේ මොකක් හරි මේ ආදීනව පැත්තක් තියෙනවා. මේක කෑ වගේ නෙමෙයි, මේක මේ දිරව ගන්න අමාරුයි කියන ස්වභාවයක් ටික ටික දැනෙනවා. එතකොට අර පෙරේතකම තියාගෙනම හරි මොකක් හරි යම් කිසි විදිහක පරීක්ෂණයකට යොමු වෙන්න පුළුවන්. අනේ ඒ විදිහේ පරීක්ෂණයක් ගැන තමයි මේ කියන්නේ. මේ කාමයන්ගේ ආදීනව දැකලා මේ විදිහේ බඹසර වඩනවා. මේ විදිහේ ප්‍රතිපදාවක් කරනවා. ගෙදර ඉඳගෙන හරි මේ වගේ වැඩකට සම්බන්ධ වෙලා ටිකෙන් ටික කරගෙන යනවා. එතකොට දැන් මේ අවස්ථාවේ අපිට 20ක් 30ක් පිරිසක් එකතු වෙලා ඉන්නවා. ලොකු ජයග්‍රහණයක්. මොකද හේතුව මේ දවස්වල මේ වටපිටාව දිහා බැලුවාම එදිනෙදා තියෙන ප්‍රශ්න ටික ඉක්මවලා බලන්න හැකියාවක් නැහැ. කොහොමවත්ම නැහැ. එතකොට මේ කතාව එදිනෙදා ප්‍රශ්න ඉක්මවලා කියපු කතාවක්. මේ නිකන් මේ ගෑස් පෝලිං කන්න බොන්න නැතුව ඕවා ඉඳද්දී කරන්න පුළුවන් කතාවක් නෙමෙයි. ඒ කියන්නේ අර හරක් හොයන්න ඕනේ. හරක් ටික හොයාගෙන ඉවරුනාට පස්සේ තමයි මේක කතා කරන්න පුළුවන්. ඒකින්ද එයා හරක් හොයලා එයි කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ බලාගෙන ඉන්නවා. ගෑස් පෝලිං ඉවර වෙලා පෙට්‍රල් ගහගෙන එන්න ඕනේ. ඊට පස්සේ පිඹගෙන එනවා. දැන් අන්න යන්තම් ගෑස් එක අරගත්තා කියලා. දැන් තාම බෑ බඩගිනි. දැන් කෑම ටිකක් දෙන්න මේ මනුස්සයාට. අන්න කෑම ටිකකුත් බඩත් පිරෙන්න ඕනේ. අනේ ඊට පස්සේ බණ කතා කරන්න පුළුවන්. නැත්තම් අමාරුයි. නැත්තම් අමාරුයි. එතකොට මේ එදිනෙදා ජීවිතයේ තියෙන ප්‍රශ්න කන්දරාව ඉක්මවලා බලන්න බැරි කාලයක් තමයි මේ එල්ල වෙලා තියෙන්නේ. ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ කාලයක වුණත් 20ක් 30ක් හරි පිරිසක් එකතු වෙලා මේ විදිහේ කතා බහ කියනවා නම් ඒක ඇත්තටම අර එදිනෙදා ජීවිතයේ ඉක්මවලා බලන ස්වභාවයක් තමයි කතා කරන්නේ. ඉතින් කෙනෙක් චෝදනාවක් නගන්න උනත් පුළුවන් මෙච්චර මේ රටේ ප්‍රශ්න තියෙන වෙලාවේ මේ අක්කු නිකම් මේ වෙන වැඩ නැතුවට වගේ ඉන්නවා කියලා නොන්ජල් කමක් කියලා පෙන්නන්නත් පුළුවන්. ඉතින් කමක් නැහැ, අපි කියන නොන්ජල් නැති කට්ටියට ඒවා සුදුසු විදියක කරගන්න, ඒ කටයුතු කරගන්න. ඔය ඒ වගේ ෆයිට් කරන කට්ටියත් ඉන්න ඕනේ. ඉතින් නැත්තම් ඉතින් ඔක බැලන්ස් වෙන්නේ නැහැනේ. හැමෙලේම මේ පද්ධතියක තියෙනවා එක එක જાති පිස්සු ටිකක් ඉන්නවා. ඒ පිස්සා ඒ පද්ධතියට පර්ෆෙක්ට්. මොකද හේතුව ඒ උ නැති වුණොත් අවුලක්. අපිට දෙනවා මේ යකා මහ වාතයක් කියලා නේ. ඒ වාතේ හින්දා තව කෙනෙක් බැලන්ස් වෙනවා. දැන් අර චීනේ නගරයක කරාළු එක පාරක් කපුටෝ වැඩිලු. ඉතින් මොකද කරේ, කපුටෝ ටික ඔක්කොම මරලා මරලා දැම්මලු. මේ කපුටෝ වැඩි කියලා. හරි, ඒ ප්‍රොජෙක්ට් එක සාර්ථකයි. ඊට පස්සේ මොකද වුනේ? අන්න තව ටික වේ දවසක් යනකොට තේරෙනවලු දැන් කුණු කන්දල් ඔක්කොම තියෙන ඒවා ගොඩ ගැහෙනවා. හයි දැන් කපුටෝ නැහැ. කපුටෝ නැති ඉඳ දැන් කුණු කන්දල් තියෙන ඒවා ඔක්කොම කුණු කන්දල් ටික ගොඩ ගැහෙනවා. ආ නෑ නෑ, කපුටොත් ඉන්න ඕනේ කියලා ඔන්න ආපහු කපුටෝ ටිකක් ගෙනහලා අතාරිනවා. ඒ වගේ කට්ටිය ඉන්න ඕනේ. ඒ වගේ කට්ටිය එහෙම ෆයිට් කරන්න ඕනේ. ඒක හරි. මටත් ඉතින් පොඩ්ඩක් අර පරණ පුරුද්දට නිකන් ඔය පොලිටික්ස් නිකන් කියවෙන ගතියක් තියෙනවා. මේ දවස්වල පුරුද්දට නිකන් අර නිකන් පොඩ්ඩක් නිකන් වචනයක් හරි වැටෙන ගතියක් තියෙනවා. නිකන් ගා ගන්න නැතුව ඉන්නේ ඉතින් අමාරුයි පොඩ්ඩක්. ඉතින් පොඩ්ඩක් කියවෙනවා නෑ නෑ. නිකන් මේම වුණා නම් හරි, මේම වුණා නම් හරි කියලා මොනවා හරි කියවෙන ගතියක් තියෙනවා. ඉතින් තාම ගෑවෙන ගතියක් තියෙනවා. ඉතින් මේ ලයිට් එනවා යනවා. ඈ ඉතින් මේ විදියට මේ ඉන්ටර්නෙට් එනවා යනවා. එතකොට ඉතින් එහෙම එනකොට මිනිස්සුන්ට ඉතින් අමාරුයි ඇත්තටම. ගෑස් නෑ, අනම්මනක් නැතිකොට ඉතින් ඒ ෆයිට් කරන එක ස්වභාවිකයි. ඒකත් නේ අන්තවාදීව නෙවෙයි මේ නිකන් එදිනෙදා මිනිස්සු මෙහෙම කාලයක් දැකලව නැති තරම් මේ විදිහේ ස්වභාවයක්. මේ වැඩට ගිහිල්ලා එන මිනිස්සු මේ දරුවෝ වඩා ගත අම්මලා ඉතින් අර පාට බහැලා කෑ ගහනවා. මොකද හේතුව යැපෙන්න බෑ. ඒ වගේ යැපෙන්න බැරි කාලෙක මුත් අපි මේ විදිහේ කතා බහක යෙදිලා ඉන්නවා නම් එතකොට ඒක ලොකු ජයග්‍රහණයක්. මොකද හේතුව අපිට තාම පුළුවන් මේ අපහසුතා මැද්දේ වුණත් මෙයාගේ කතාවක් කරන්න. සමහරවිට තව ඉස්සරහට යනකොට තවත් අමාරු වෙන්න පුළුවන්, තවත් බැරි වෙන්න පුළුවන්. ඒත් ඉතින් අපි උත්සාහ කරනවා දිගටම ඒ කතාව පවත්වන්න. සතිපාසල් එහෙම නිකන් අඩියට බැහැලා තියෙන්නේ, නිකන් හින්දිලා ගිහිල්ලා තියෙන්නේ. ඔන්ලයින් ඒවා ළමයි වත්තර පත් දෙන සමහරට ඒ එකතු කරගන්නේ නිකන් අර නිකන් ඒ කනෙක්ට් වෙනවා ඩිස්කනෙක්ට් වෙනවා එනවා යනවා, වීඩියෝ ඔන් කරපු ගමන් ඔක්කොම මේ වෙලා යනවා. ඒ මොකද හේතුව මේ කනුවලටත් බෑනේ කරන්න බෑනේ, කරන්ට් එක එනවා යනකොට කොහොමද මේ ඉන්ටර්නෙට් දෙන්නේ? සර්විස් ප්‍රොවයිඩර්ස්ලට දුස් කියලා හරියන්නේ නැහැ. ඔන්න ඉදියේ ප්‍රස්ස කන්දරාවක ඉන්දැද්දී කෙනෙක් මේවායේ මේ හඹාගෙන යන්න උත්සාහ කළා. ඒ උත්සාහය තුළින් දකිනවා මේක ආදීනව ස්වභාවයක්. ඒක බඩට දාගන්න පුළුවන්. කන එක නෙමෙයි ප්‍රශ්නේ. කාට කෑවට පස්සේ දිරෝ ගන්න එක තමයි ප්‍රශ්නේ. කන්න නැතුවත් නෙමෙයි, කන්න තිවිලා මේ කියන්නේ. කන්න තිවිලා කල්පනා කරනවා මේක කෑවා වගේ නෙමෙයි අප්පා. මේ මොකක් හරි අවුලක් තියෙනවා. සමහර විට කෙනෙක් කියන්න පුළුවන් මේකට මේ කන්න පින නැතිකම කියලා. එහෙමද දන්නෙත් නැහැ. මේ මටත් ඉස්සර ඉඳලා ප්‍රශ්නයක් තියෙනවා නිකන් මේ අතට ඇවිල්ලා පුදනවා කාපන් කියලා. කන් නැතුව කල්පනා කරනවා මේක දැන් කෑවා වගේ නෙමෙයිනේ, දැන් තව මේක වැඩි මාට් වුණාම මොකද වෙන්නේ කියලා කල්පනා කරනවා. ඉතින් අර මනුස්සයා බලාගෙන ඉන්නවා දැන් කයි දැන් කයි දැන් කයි කියලා බලාගෙන ඉඳලා අන්තිමට දමල ගහලා යනවා යන්නේ. දමල ගහලා යනවා. මූ හරියන එකෙක් නෙමෙයි. මූත් එක මේ වැඩි හරියන්නේ නැහැ කියන ස්වභාවයක්. ඉතින් එයාම තේරුම් අරගෙන ඒගොල්ලොම දමල ගහලා යනවා. ඉතින් මොකද කරන්නේ? ඉතින් යම් කිසි මොකක් හරි ඉතින් ලෙඩක් අවුලක් තියෙන හැබැයි ඒ අවුල ඉතින් එදා ඉඳලා පැවතගෙන එන දෙයක්. ඉතින් අර ආතට ලැබිටට කට දාගන්න තු කල්පනා කරනවා. මේක කෑවා වගේ නෙමෙයි. අන්නේ ආදීනව ස්වභාවය ගැන තමයි කියන්නේ. මේකේ තියෙන මොකද්ද අවුලක්? කාගෙන කාගෙන යන්නේ ඒක නෙමෙයි ප්‍රශ්නේ. කෑවහම දිරවන්න අමාරු ගතියක් තියෙනවා. එන්නේ නුවණින් කල්පනා කරලා කෙනෙක් යම් කිසි විදියක මේකේ ආදීනවයක් දකිනවද, එයා මේ විදිහේ ප්‍රතිපදාවකට යොමු වෙනවා. ප්‍රතිපදාවකට යොමු වෙනවා. ඒ ප්‍රතිපදාව තමයි බුදුරජාණන් වහන්සේ ඊළඟට ඉදිරිපත් කරන්නේ. මේ විදිහට කාමේසු බ්‍රහ්මචර්යාව ඊට පස්සේ කියන වීත තන්හෝ සදා සතෝ. ඔන්න ඉතින් ආවා මැක්කට. මැක්කට ආව මොකද්ද? පහව තෘෂ්ණා ඇති සමකල්හි සතිමත්. ඔන්න සිහිය තුලින් මෙන්න මේ තෘෂ්ණාව යම් කිසි විදියක පහ කිරීමක් ප්‍රහාණය කිරීමක් කෙනෙක් කරනවාද, අන්න එයා ගැන තමයි ඊළඟට සඳහන් වෙන්නේ. එතකොට සිහියක් පෙරටු කොට යන කතාවක් ගැන තමයි මේ කියන්නේ. සිහිය තමයි අපේ දජේ. සිහිය ඉදිරියෙන් තියෙනවා. අන්න ඒක තුලින් මේ කී ප්‍රතිපදාව ගැලපිලා එනවා. එතකොට අර විදිහ ආදීනවයක් දකිනවා නම් එයා කල්පනා කරනවා නිකං වාඩි වෙලා ඉන්න ගමන් මම වාඩි වෙලා ඉන්න බව දන්නවද කියලා පොඩ්ඩක් නිකන් සිහිය පෙරටු කොට ඉන්නවා. ඔය ආනාපාන සති සූත්‍රෙත් තියෙන මේ සිහිය පෙරටු කොට ඉන්නවා කියලා. නැතු මේ සිහිය නිකන් නාසය අග මේ කෙරවලෙම තියෙන්න ඕනේ, එහෙම අදහසකුත් තියෙනවා සමහරුන්ගේ. සිහිය මේ නාහේ අග තියෙන්නේ අර තුඩ. අන්න එතන තියෙන්න ඕනේ, එතන හුස්ම වදින්න ඕනේ හරියට මෙතන ඇවිල්ලා. නෑ එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. සිහිය පෙරටු කොට ඉන්නවා. සිහිය ඉදිරියෙන් තියාගෙන ඉන්නවා. සිහිය යොමු කරගෙන ඉන්නවා. එතකොට මොනවද අහුවෙන්නේ? ආ අන්න එතකොට හුස්මත් අහුවෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිම්බීම හැගිලීමත් අහුවෙන්න පුළුවන්. හද ගැස්මක් වගේ එකකුත් තියෙන්න පුළුවන්. පස්ස පැත්ත පොළවට කොට්ටෙට තද වෙලා තියෙන්නත් පුළුවන්. සිහිය පෙරටුකොට බලන්න ඕනේ. ආ මොනවද ඉදිරිපත් වෙන්නේ? මොනවද ඉදිරිපත් වෙන්නේ? ආ අන්න එතකොට බඩ පිම්බෙනවා, හැකිලෙනවා, දැනෙනවා. සද්ද ඇහෙනවා, දැනෙනවා. හිතවිලි මතුවලා එනවා, දැනෙනවා. මේ සියල්ල අතරේ අපි යම් කිසි විදිහක කයට, කයේ දැනෙන දැනීමකට ප්‍රමුඛතාවය දීගෙන සිහියක් පවත්වන්න උත්සාහ කරනවා. කයේ තමුන්ට ප්‍රමුඛ වෙලා පේන හැඟීමකට ප්‍රමුඛතාවය දීගෙන සිහියක් පවත්වන්න උත්සාහ කරනවා. එනේ සිහිය පිළිබඳ කතාවක් තමයි මේ කියන්නේ. එතකොට ඒ සිහිය තුලින් තමයි මේ ප්‍රතිපදාව එළඹිලා එන්නේ. ඒ වගේම ඇවිදිනවා. ඇවිදිනකොටත් මේ සිහිය ඉදිරියෙන් තියාගෙන සිහිය පෙරටු කරගෙන සිහිය යොමු කරගෙන ඇවිදිනවා. ඇවිදිනකොට තේරෙනවා ඔය කලබල ටිකක් තියෙනවා. ඒ ටික අතරේ ඔන්න යම්කිසි විදිහක පය පොළවේ වදිනවා. මේක වැලි පොළවක්. වැලි පොළවේ වැලි කැට ඇනෙනවා, අඩු වෙනවා, වැඩි වෙනවා. වැලි පොළව රස්නේයි කියන වගේ හැඟීමක් තමුන්ට දැනෙන්න පුළුවන්. ඒක නිරීක්ෂණය කරනවා. ඒකත් කයට ප්‍රමුඛතාවය දීලා අර විදිහට සිහියෙන් නිරීක්ෂණයක් කරනවා. එදිනෙදා වැඩ කටයුතු කරත් ඒ උත්සාහය දරනවා. දැන් අර පහුගිය දවසක කෙනෙක් කියනවා මම මේ වැසිකිලි හොදනවා. වැසිකිලිය හොදනකොට ඒකට යොමු වෙලා ඒක ගැන අවධානින් කරාම මට මේ අමුතු විවේකයක් මතුවෙලා එනවා. විනාඩි 10 15ක වැඩේ මම ඒකට යෙදිලා කරනවා, ඒකෙම කරනවා. ඒකට මතුවෙලා එනවා අමුතු විවේකයක්, පහසුවක් මතුවෙලා එනවා. දොට වැසිකිලියක් හොදන එක යකෝ මේක මේ රීපු වෙවුන්ට බැන බැන කරනවාට වෙනුවට අන්න නිකන් ඒකට යොමු වෙලා කරොත් අනේ එතනත් මේ විදිහ ප්‍රතිපදාවක් තියෙනවා. නැත්නම් අපි අර කුරුටු චිත්‍රයක් අඳිනවා පැන්සලකින් නිකන් කුරුටු ගානවා. කුරුටු ගෑමට සද්දෙට පැන්සල අල්ලගෙන තියෙන විදිහට අවධානය යොමු කරගෙන විනාඩි 5ක් 10ක් ගත කරාම අන්න කියනවා කලබලයි, හිත කලබලයි පටන් ගන්නකොට. නමුත් අන්න විනාඩි 10කට පස්සේ විවේකයක් සැනසීමක් ලැබුණා. ඔන්න විදිහේ ප්‍රතිපදාවක් ගැන කියන්නේ මෙන්න මේ සිහිය යොමු කරගෙන සිහිය ඉදිරියෙන් තියාගෙන මේ විදිහට කල්ගත කිරීමට උත්සාහයක් දරනවා. ඉතින් එහෙම කල්ගත කරනකොට කෙනෙක්ට තේරෙන්න පුළුවන් මේ සිහිය අවධානය කියන බලශේෂ්ත්‍රේ නොයෙකුත් දේවල් මතුවෙලා එනවා. මේ ශරීරේ පිළිබඳ දැනීම මතුවෙනවා, සද්ද මතුවෙනවා, හිතවිලි මතුවෙනවා, ඔය වගේ ඒවා මේවා මතුවෙලා එනවා. එන්නේ මතුවෙලා එන ඒවා ස්ථීරයි කියලා අරගෙන අපේ හිත කතන්දරගෙන එන්න යොමු වෙනවා. ඒක තමයි ස්වභාවය. නමුත් ටිකා කාලෙත් එක්ක විවසීමක් ටික ටික දියුණු වෙනකොට, ප්‍රතිපදාවක් ටික ටික දියුණු වෙනකොට මේ දැනට දෙනවා මොන මොන දේවල් මතුවෙලා ආවත් ඒ දේවල් ටිකකින් වියැකිලා යනවා, දිය වෙලා යනවා. ඔන්නය මතුවෙනවා, දිය වෙනවා කියන ක්‍රියාවලිය තමයි යන්නේ. එතකොට අපි කියමු දැන් ඔය පොඩි දරුවෝ සෙල්ලම් කරනවා, ඔය ලේගෝස් වලින් සෙල්ලම් කරනවා. පොඩි දරුවෙට හොඳ තෑග්ගක් ලේගෝ සෙට් එකක්. එතකොට ඒ වගේ දෙයක අන්න පොඩි 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 කෑලි ටිකක් තමයි තියෙන්නේ. පාට කීපයක ස්වභාව කීපයක කෑලි ටිකක් තියෙනවා. ඒ කෑලි ටික එකතු කරාම මොකද වෙන්නේ? අන්න යම් කිසි විදියක අලියෙක් හදන්න පුළුවන්, ගෙයක් හදන්න පුළුවන්, පාලමක් හදන්න පුළුවන්. පාලමාවව කඩලා කෑලි ටික වෙන් කරාම නැවතත් කෑලි. අනේ ඒ තුලින් තව සතෙක් මතුවෙලා එනවා, අලියෙක් මතුවෙලා එනවා. ආපහු අලියා වෙන් කළා දැම්මහම කෑලි. ඒ තුලින් ගයක් මතුවෙලා එනවා, ගය වෙන් කරාමත් නැවතත් කෑලි. එතකොට මොකද වෙන්නේ? අපි ගන්නවා මේක නම් අලියෙම්ම තමයි, මූ අලියෙක්මයි, අලියෙක්මයි, අලියාමයි, අලියාමයි වෙන්නේ කිකිය කියන්න හදනවා. නෑ නෑ නෑ, තව කෙනෙක් කියනවා නෑ මේක ගයක්, ඔයා මේ බොරුවක්නේ කියන්නේ, බලන්න මම මේ මී ඇස් දෙකින්ම දැක්කා මේක ගෙයක්. තව කෙනෙක් කියනවා නෑ 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 නෑ, වෙන්ට බෑ, මේක පාලමක ස්වභාවය තමයි තියෙන්නේ. මොකද්ද මේ ලේගෝ සෙට් එක? දිය වෙනවා හැදෙනවා, දිය වෙනවා හැදෙනවා, දිය වෙනවා හැදෙනවා. එතකොට ඒකෙන් ස්ථිර ස්වභාවයක් ගන්නවට වැඩිය මේක ලේගෝ සෙට් එකක්. මේකේ තියෙන කොඩස් කැඩිලා වින් කරාම ස්වභාවයක් නැහැ, පෙන්වන්නේ නැහැ. ආපහු එකතු කරාම අන්න අලියෙක්, ගයක්, පාලමක් මතුවෙලා එන්න පුළුවන්. එන්නේ කියන හැඳින්වීම, හැඳුන ගැනීම තමයි මේ සිද්ධ කරන්නේ. ඒ හැඳුන ගැනීම කරන්න කරන්න මොකද වෙන්නේ? මේ තැනත්තා මේ තණ්හාව, මේ අලියට තියෙන තණ්හාව, මේ ගෙට තියෙන තණ්හාව, මේ පාලමට තියෙන තණ්හාව ටික ටික අඩු වෙලා යනවා. මොකද මෙයාට තේරෙනවා මේක මේ අලියෙකුගේ ස්වභාවයක් පෙන්නුවට මේ අලියෙක්ම නෙමෙයි මෙතන ඉන්නේ. මේ පාලමක ස්වභාවයක් පෙන්නුවට මේක පාලමක්ම නෙමෙයි. මේක මේ ගේක ස්වභාවයක් පෙන්නුවට මේක ගෙයක්ම නෙමෙයි කියන ස්වභාවේ එයාට තේරෙනවා. එකම ශක්තිය, එකම ඒ පුරුක් ටික, එකම ගඩොල් ටික එකතු වෙලා විට එක පාලමක්, විට එක ගෙයක්, විට එක අලියෙක් හැදෙනවා. එන්නේ ක්‍රියාවලිය තමයි අඳුනගන්න උත්සාහ කරන්නේ. නැතු ඒකේ එන අන්න මේ අලියා පාලම ගෙය නෙමෙයි. ඒකයි අපි කියන්නේ මේක ආර්ය පරීක්ෂණේ, අරිය පරීක්ෂණේ. අරිය පරීක්ෂණේ පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන කියලා තුනක් නැහැ. ඒ වෙනුවට තියෙන මොකද්ද? පරීක්ෂණ, නිරීක්ෂණ තියෙනවා. පරීක්ෂණේ මොකද්ද? සිහිය පෙරටු ගල්ලා ඉන්නවා, නිරීක්ෂණයක් තියෙනවා. ආ මේක නම් මෙහෙම වුණා අනිවාර්යයි, පොළවේ අත ගහලා දිවුරන්න පුළුවන් කියලා කෙනෙක් ඔන්න නිගමනයකට එන්න උත්සාහ කරනවා. නෑ කියනවා, හරි කමක් නෑ, පොළවේ අත ගහන්න පුළුවන් ඔන්නම්, තව ටිකක් බලන්නකො, හෙට බලන්නකො. ඔන්න හෙට ඇවිල්ලා කියනවා, නෑ නෑ හාමුදුරනේ, ඒක නෙමෙයි උනේ, වෙන දෙයක්. දැන් නම් ෂුවර් පොළවේ අත ගහලා කියන්න පුළුවන් මේක තමයි. තවත් පොඩ්ඩක් බලන්නකො. අනිද්දාට ඇවිල්ලා තව එකක් කියනවා. ඉතින් ඔක තමයි ස්වභාවය. එතකොට මේ මොකද්ද මේ කියන්නේ? මේ මේ එකම ශක්ති ප්‍රභවයකින් විවිධ දේවල් මවලා දෙනවා. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයම තමයි, මනස තමයි පෙරටු. ඒක තමයි ඉදිරියෙන් යන්නේ, ඒක තමයි ශ්‍රේෂ්ඨ. මේ සියල්ල මනෝමයම තමයි. අර ලේගෝ කැලි ටිකක් තියෙනවා, ඒ ටික එකතු වෙලා දේවල් මැවෙනවා. එන්නේ මැවෙන දේවල් දැඩි ලෙස ගන්න ස්වභාවනේ අපේ තියෙන්නේ. ඒ වෙනුවට නැවත 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 දැකීම තුළින්ම තේරෙනවා මේකේ ස්ථිර සංඥාවක් ගන්න හොඳ නෑ. ගත්තොත් මම හුවෙල්. ගත්තොත් අහුවෙලා නොගෙන ඉන්න තරමට ලාබයි. විවේකීව බලාගෙන ඉන්න තරමට ලාබයි. අන්න එතකොට තේරෙනවා අලියෙක් මැවෙනවා දිය වෙලා යනවා. ගයක් මැවෙනවා දිය වෙලා යනවා. පාලමක් මැනෙනවා දිය වෙලා යනවා. අන දකින දකින මොකද වෙන්නේ මේ තැන අතර තේරෙනවා මේ මේකට තියෙන ඇල්ම වැඩක් නැහැ. මේක දිහා විවේකීව පොඩ්ඩක් බලන දැල්මක් බලාගෙන ඉන්න එක තමයි වටින්. ඊට පස්සේ කියනවා සංඛාය නිබ්බුතෝ බිකු තස්සනෝ සන්තිංචිත. එතන මේ ගිනීම් කතාවක් කියන මේ සංඛාය. මේ දැන් මෙහෙම බලාගෙන ඉන්න තැනත්තා කලින් මොකද උනේ? මේක මතවදලා ඔන්න අලියෙක් කියලා ලොකු කතන්දරයක් එතනින් තියාගෙන කියාගෙන ගියා අලියා. මේම අලියාගේ මේ විදිහේ කකුල් හතරක් තියෙනවා, නැට්ටක් තියෙනවා, හත් පොළයෝ කියලා හතම බිම ගෑවෙන අලියොත් ඉන්නවා කියලා ඔන්න ඉතින් ලොකු කතන්දරයක් කියාගෙන ගියා. එහෙම නැත්තම් මේ අලියා දිව්‍ය ලෝකෙ ගියාද අපායෙ ගියාද සෝෂල් මීඩියාවල දෙකට බෙදිලා ගහ ගන්න උනත් පුළුවන්. අන්න බොහෝ පින් ඇති ඇතෙක්, බොහෝ පව් ඇති ඇතෙක් කියලා අන්න බෙදා හදාගෙන බලියක් උනත් දාගන්න පුළුවන්. ගිනීම් අන්න අර දකින දේ මත පදනම් වෙලා ලොකු කතන්දරයක් ගෙතිලා එනවා. අන්තිමට ඒක කොහෙන්ද පටන් ගත්තේ කියලා හොයාගන්න බැරි ගන්නට ගෙතෙනවා. ඉතින් ප්‍රශ්න අහනවා, අරහෙම වෙන්නේ කොහොමද, මෙහෙම වෙන්නේ කොහොමද, අරහෙම වෙන්නේ කොහොමද කියලා ඔන්න ප්‍රශ්න අහනවා. ඉස්සර එතර මටත් තිබුණා ඔක ලෙඩම් මොන හරි කිව්ව ගමන් අහනවා කවුද, කොහෙද, කොතනද කියලා අහනවා. තුනක් විතර අහනවා. අම්මා කියනවා දැන් ප්‍රශ්න තුනක් විතර ඇහුවා කියලා කියනවා. මොකද හේතුව බේරන්න බෑ. සාමාන්‍ය පොඩි කට්ටියගේ ස්වභාවයක්මනේ, පොඩි කාලේ ළමයි වුණාම හරිම අහනවා, ප්‍රශ්න අහනවා. ඒක එක්තරා විදිහක නිකන් හොඳ පැත්තට පෙන්වන්න පුළුවන් විමසීම් නුවණක්. අන්න හැම වෙලේම මේ වටපිටාව පිළිබඳ අවධානයක්, ඒ තියෙන දේවල් ප්‍රශ්න කරන ස්වභාවයක් අන්න තියෙනවා. ඒක හොඳයි, ඒ පොඩි කාලේට හොඳයි. නමුත් ඒක මත පදනම් වෙලා අන්න ගිනීම් මේ කතන්දර වලින් වැහිලා හොයාගන්න බැරි ගන්නට ආවරණය වෙලා කෙනෙක් යන්න පුළුවන්. අන්න මේ ක්‍රියාවලිය යථා ස්වභාවය දකින්න දකින්න මොකද වෙන්නේ? මෙයාගේ ගිනීම් මේ කතන්දර ප්‍රමාණය අඩු වෙනවා. සමහර වෙලාවට කියන ප්‍රශ්න නම් වැඩි තමයි ස්වාමීන් වහන්සේ, ප්‍රශ්න වැඩි කියලා නොකියින් එපා කියලාත් කියනවා සමහර වෙලාවට. එච්චරට ප්‍රශ්න ඉතින් බෑනේ දෙයියනේ කොහොමද කරන්නේ? කරන්න බෑ. එතකොට ඉතින් එක ප්‍රශ්නෙකට උත්තරයක් දෙනවා, දෙකකට උත්තරයක් දෙනවා, තුන්වෙනි එකේදී ඔනි ඉතින් ඉර පයින්නවා. ඉතින් කියනවා අම්බෝ පුදුම තරහ ගැනීමක් නේ මේක. ඔහොම තරහා ගන්න හොඳයිද මේ හාමුදුරුවරුන්ට කියලාත් කියනවා. නෑ බයිනාම නෙමෙයි ඇතරම මේ නිකන් බයිනා කියලා හිතෙන්න පුළුවන් කෙනෙක්ට ඇතරම මේ කතා කරන ස්වභාවයේ. නෑ මේකට කියන්නේ බන කියලා. යම්කිසි ප්‍රිය වචනයක් තියෙනවාද ඒකෙන් අග්‍රයි. පොඩ්ඩක් ඉතින් හිත රිදෙන්න පුළුවන්. අර නිකන් අර ලාමක ප්‍රිය වචන වගේ නෙමෙයි. ලාමක ප්‍රිය වචනවල ස්වභාවය ඒවලෙට තාවකාලික සැනසීමක් ලබනවා. අනේ ඔයා හරිම හොඳයි කිව්වම ඔන්න පටස් ගාලා හිත සතුටු වෙනවා. අනේ ඔයාම තමයි මේ දේ කරේ කිව්වම ඔන්න පටස් ගාලා හිත සතුටු වෙනවා. ඔයානම් නියම පොරක් කිව්ව ගමන් ඔන්න පටස් ගාලා හිත සතුටු වෙනවා. తත්‍ර తත්‍රාభి නන්දිනි. ඒ තැන සතුටු වෙනවා කියලා කියන ඔන්න තණ්හාවේ ස්වභාවයක්. ඒ තැන සතුටු වෙනවා. නිකන් අර කුඩු කාරයෝ ඉන්නේ නිකන් ගාල ඇදලා ගාල දාන්න. අන්න වැඩේ පොඩ්ඩක් එතනදී පොඩි ෂොට් එකක් දාගත්තා. ඒකෙන් පොඩි අන්න සැනසීමක් ආවා. తත්‍ර తත්‍රාభి නන්දිනි තණ්හාවේ ස්වභාවයක්. ඒ වගේ ප්‍රිය වචනක් තියෙන්න පුළුවන්. ඒ වගේ ලාමක ප්‍රිය වචනත්. නමුත් ප්‍රිය වචනයන් අතරින් අග්‍ර බණිනා නෙමෙයි බන, තරහට නෙමෙයි ආදරයට කියලා තමයි මේ කියන්නේ. ඉතින් එන්නේ විදිහේ කතාවක් තුලින් එන්නේ විදි කතා බහක් තුලින් අපි නැවත නැවත උත්සාහ කරන මෙන්න මේ ප්‍රශ්න කෙරුවාව. මේක හරියන එකක් නෙමෙයි. ওই ප්‍රශ්න විසඳලා ඉවර කරන්න බෑ. ඕක අර හිල් කලයකට වතුර පිරවීම තමයි. දාන්න දාන්න ඊට වැඩි ටිකක් යටින් යනවා. ඒක නිසා ওই ප්‍රශ්න අතරේ බලන්න මෙන්න මේ ප්‍රශ්න අවලංගු වෙන ප්‍රතිපදාවක්. මේක ගැන ප්‍රශ්න කරලා නෑ වැඩක් නෑ කියන ස්වභාවයක් තමුන්ගේ හිතටම තේරුම් කරලා දෙන්න පුළුවන්ද? ඒ විදිහේ ශක්තියක් ඇති කරගන්න පුළුවන්ද කියන ප්‍රතිපදාවක් මේ තියෙන්නේ. ඒකයි මෙතන බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ විදිහට ප්‍රතිපදාව කියදෙන භික්ෂුවගේ ඒ තැනත්තාගේ මේ භික්ෂුව කියන වචනේ මෙතන පටලව ගන්න එපා. මේක අදාළයි මේ වැඩේ එදෙන සංසාර බිය දකින ඕනම කෙනෙක්ට මේක අදාළයි. ආදීනවේ දකින කෙනෙක්ට අදාළයි. එතකොට කියනවා මේ විදිහ ප්‍රතිපදාවක් කියදෙනවා නම් එයාගේ මේ ගිනීම් ටික ටික සමතේකටපත් වෙනවා, සමනය වෙනවා. අන්න කියන ඔහුට ඉංජිනේරු නැත. තස්සනෝ සම්ති ඉංජිත. අර විදිහට අරමුණු හිතට ගලාගෙන ආවට කම්පණය වීම අච්චර ප්‍රමාණයට එන්නේ නැහැ. මොකද හේතුව දන්නවා මේ ආවට මොකද කම්පණය වුණාට මොකද මේක තවත් එක කම්පනයක් විතරයි. ඔක ඔය දෙයක් කරගෙන දඟලන දෙයක් නැහැ. කියන ස්වභාවයක් තමන්ගේ හිත තුලින්ම නැగిලා එනවා. ඒක මේ හිතලා කල්පනා කරලා ගන්න දෙයක් නෙමෙයි. ඒ වෙනුවට තේරෙනවා දැන් මේ ආවා අලියෙක් ආවා, ඔන්න ගෙයක් ආවා, ඔන්න පාලමක් ආවා. ආවට මොකද මේක තව ටිකකින් තව දෙයක් බවට පරිවර්තනය වෙනවා. ඒක දැකලා 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 සමහර විට දස දහස් වාරයක් දැකලා තමයි මේ පරිවර්තනය වෙන්නේ. තමන්ගේ තුලින්ම හිත තුලින්ම යම්කිසි පරිවර්තනයක් වෙනවා. මේක මේ ආවට මොකද මේක මේ චර දඟලන දෙයක් නෑ. හිත තුලින්ම ඒක ටිකක් අතහැරෙන ස්වභාවයක් මතුවෙලා එනවා. දෙයියේ දවල් කෙනෙක් කියනවා මම මේ විදිහට ෆෝමල් මෙඩිටේෂන් කරා. ෆෝමල් මෙඩිටේෂන් කියන්නේ සක්මන, පරියන්කේ, ඇවිදීම, හිඳීම, සතිමත්ව දවසට අපි හිතමු පැයක් අඩුම ගානේ පැයක් එක දිගට මාස කීපයක් මම කරා. අන්න ඉන්වෙස්ට්මන්ට් එක. එහෙම නැත්තුව කෙනෙක් නිකන් කතා කරනවා නම් ඉතින් තේරුමක් නැහැ. ඉන්වෙස්ට්මන්ට් එකක් නැහැ. ඒක කරන්න ඕනේ. ෆෝමල් මෙඩිටේෂන් කරන්න ඕනේ. ඒ කරන එක දිගට පවත් ගන්න ඕනේ. මේ වැඩේ තියෙන දැන් අපේ අම්මලා තාත්තලානේ දත් මදින්න පුරුදු කරනවා. බල්ලෙන් හරි දත් මදිනවා කටේ ඔබලා. හැබැයි මේ ෆිසිකල් හයිජීන් විතරනේ. මෙන්ටල් හයිජීන් ගැන කවුරු කතා කරන්නේ? කට ගඳ ගන්නවා වගේ නෙමෙයි හිත ගඳ ගන්න ගියාම. ගන්ධස්සාරේ පැතිරේ ගන්ධස්සාරේ තමයි. කටනම් ගඳ ගන්න එක මවුත් වොෂ් එකකින් හරි අයින් කරගන්න පුළුවන්. හිත ගඳ ගහන එක එහෙම අයින් කරන්න බෑ. යන යන තැන ගඳයි කියනවා, ගඳයි. ඇත්ත තමයි ගඳයි. අන්න බලෙන් දත් මදිනවා වගේ පුළුවන් ද ළමයින්ට? බලෙන් පැයක් පැයක් කොහේ දත් පොඩි වයසට විනාඩි 10ක් 15ක් ඇවිදින්න, විනාඩි 10ක් 15ක් වාඩි වෙලා ඉන්න පුරුදු කරවන්න. මේකත් කෙරෙන්න ඕනේ වැඩක්. කටගඳ ගැහුවා වගේ නෙමෙයි, හිත ගඳ ගැහුවොත්. යන යන තැන ගඳයි, යන යන තැන ඉන්න අමාරුයි. තේ ඒ ඉන්වෙස්ට්මන්ට් එක කරන්න ඕනේ. ඒක මේ ලොකු දෙයක් නෙමෙයි. පැය 24ක් තියෙනවා. ওই පැය 24 නේ මොනවද කරන්නේ කියලා පොඩ්ඩක් නිකන් බෙදලා හදලා බලන්න. වැඩක් ඇති වැඩ නෙමෙයි කරන්නේ වැඩි හරියක්. ඒකෙන් පැයක් මේ වගේ දෙයකට දෙන්න බැරි නම් ඉතින් අමාරුයි. කතා බහ අමාරුයි. මෛත්‍රී බුදු ආමඳුරුව දකින්නම ඉන්න වෙන්න ඉඩ තියෙනවා. සෑහෙන කල් ඈ. ඊට අනිද්දා හැම නෙමෙයි. සෑහෙන කල්. සෑහෙන කාලයක් ගව විදියට ඉපදිලා බෙලි කපා ගන්න වෙයි. කුකුළු විදියට ඉපදිලා බෙලි කපා ගන්න වෙයි. ඌරෝ විදියට ඉපදිලා බෙලි කපා ගන්න වෙයි. තව මොකුද? ඉන්න ඉන්න සත්තු ජාති ටික ඔක්කොම දැන් කිව්වා කියලා හිතා ගන්න. ඒ විදියට බෙලි කපා ගන්න වෙයි. මහා සාගරේ පමණට ලේ කියලා කියනවා. අනේ එතකොට හම්බු වෙන්න පුළුවන් ඈ. බලමු ඒ කාලෙදිත් ඇවිල්ලා මෛත්‍රී බුදුහාමුදුරුවෝ කියයි, පුළුවන් ද පැයක් දෙන්න පුළුවන් ද දවසට? බෑ. ඊට පස්සේ කියනවලු මේ ලෝක ධාතුව විනාශ වෙලා ගිහිල්ලා අර මොකද්ද තියෙනවනේ අර 20ට 25ක් වැඩ, 125ක් පිච්චෙනවා, 125ක් නිවෙනවා, 125ක් ආපහු ඇති වෙනවා කියලා. අන්න ඒ විදි 25 ඒවා තව 3ක් ගිහිල්ලා පහළ වෙනවලු රාම කියලා බුදු කෙනෙක්. කොහෙවත් නැහැ, හොයාගන්නවත් නැහැ කොහෙද තියෙන්නේ කියලා. එහෙම කෙනෙකුත් එනවලු. එයාව හරි දකින්න කල්පනා කරනවා කට්ටිය. ඉතින් හොඳයි අප්පා. ගිනීම් තමයි ඕවත් ඔක්කොම. ගිනීම් තමයි. කරනවා නම් මේ මෙතන, කරනවා නම් අද, කරනවා නම් මම. මම දැන් මෙතන තමයි. එතනින් එහාට පණනවා කියන්නේ අමාරුයි, වැඩි අමාරුයි. ඉතින් බලන්න උත්සාහ කරන්න අර විදිහේ ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න පුළුවන්ද? කරනකොට කරනකොට දැන් ඒ කෙනා කියපු කතාව එන්නේ, මම මේ කැලේ පැන්නේ. අන්න ඒ කෙනා කියනවා, දැන් මට තේරෙනවා මම මේ විදිහ මාස කීපයක් කරා, දැන් මට තේරෙනවා එදිනෙදා ජීවිතේ මෙහෙම මම වැඩ කටයුතු කරනකොට අන්න ඉබේම මේ සිහිය එනවා මේ ඇඟට. ඒක ඉබේ එන්නේ, මට ගන්න දෙයක් නැහැ දැන්. ඉබේම හුස්ම දැනෙනවා, ඉබේම පියවර දැනෙනවා, ඉබේම විලුඹ වදිනවා දැනෙනවා. දැන් මොකද උනේ? අන්න වර්තමානය ටික ටික මේ හිත බාර ගන්නවා. වර්තමානය මේ හිතට ස්වභාවික වෙනවා. අන්න මොකද වෙන්නේ? යාට ගිනීම් එන්නේ නැහැ. ගිනීම් ආවත් පවතින්නේ නැහැ. පවතින්නේ නැහැ. ටික වෙලාවකින් නැති වෙලා ගිහිල්ලා නැවතට එනවා. අමාර වෙලාට හිතලා තියාගන්නත් බැරි තරම් දෙයෝ සාකි ඕටිසම්ද කියලා හිතෙන තරමට මොකද හේතුව? මොකක්වත් තියන්න බෑ. මොකක්වත් තියන්න බෑ. නිකන් කාබු බීපු වෙලාවට පුංචි එකක්වත් නැහැ. හිටින් නැහැ. ඔකෝ නිකන් අර නිකන් රීෆ්‍රෙෂ් වෙවි යනවා. රීෆ්‍රෙෂ් කියලා එකක් තියෙනවා කම්පියුටර් වල. රීෆ්‍රෙෂ් වෙනවා. රීෆ්‍රෙෂ් වෙනවා. හැබැයි අලුත් නැවුම්. අර පරණ එකක් අල්ලගෙන ලොකු ගිනීමක් කරන්න බෑ. ඒ විදිහට පවතින්නේ නෑ. මේ හිත අර ඉංජිනේරෝ කම්පනියෝ ගන්නවා. හැබැයි අච්චර ගන්නේ නෑ. තාමත් ගන්නවා. තාමත් ගිනීම් තියෙනවා. නමුත් අච්චර නෑ. ටික ටික තේරෙනවා මේක මේ රඳන්නේ නෑ දැන්. රඳන්නේ නෑ. යම්කිසි දියක දැන් ඔන්න අනිත් පැත්ත කැරකිලා. සංසාර චක්‍රය වෙනුවට ධර්ම චක්‍රය කැරකිලා. සංසාර චක්‍රය දිගට පැවැත්වීමක්, ධර්ම චක්‍රය නැවැත්වීමක්. තිය නැවතීම පිළිබඳ කතාවක්, නැවතීම පිළිබඳ උත්සාහයක් කියන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒ තැනත්තට මේ ප්‍රශ්න ටික විසඳිලා කියලා තමයි මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. එයා තමයි මේ ලෝකෙ සතුටින් ඉන්නේ. එයා තමයි මේ විදිහට ඉංජිනේරෝ නැතුව ඉන්නේ, කම්පනයෝ නැතුව ඉන්නේ. මේ විදිහට හිතේ වෙහෙසක් නැතු වෙන්නේ. අන්න නියම සතුට ගැන අර්ථ දැක්වීමක් කෙනෙක් කරනවා. නියම සතුට ගැන අර්ථ දැක්වීමක්. ඔය ලෝක සම්මත සතුටවල් නෙමෙයි මේ කියන්නේ. ඒතර මෙන්න මේක තමයි මේ මානවයාට තියෙන ඉහළම වටිනකම, ඉහළම විභවය. සාමාන්‍ය අද කියනවා දැන් ওই මොලේ එක න්‍යිරෝන්ස් තියෙනවලු බිලියන්ස් 86ක් 90ක් වගේ තියෙනවලු බිලියන්ස්ම න්‍යිරෝන්ස්. ඒතර මොකද මේක හැදිලා තියෙන්නේ? මෙච්චර මේ මොකද්ද මේකේ පොටෙන්ෂල් එක කියලා කෙනෙක් හිතන්න පුළුවන්. අන්න ඔය 90 බිලියන් න්‍යිරෝන්ස් වලම තියෙන ඉහළම ෆන්ක්ෂන් එක තමයි ඔක කියන්නේ. අන්න අර දේවල් දැකලා ඒකට නොසැලී ඉන්නවා. නොසැලී ඉන්නවා. සද්ද ඇහෙනවා, සද්ද වලට සැලෙන්නේ නැහැ. හිතවිලි එනවා, හිතවිලි වලට සැලෙන්නේ නැහැ. රූප දකින්නවා, දකින්න රූප වලට සැලෙන්නේ නැහැ. සිදුවීම් වෙනවා, ඒ සිදුවීම් වලට සැලෙන්නේ නැහැ. කෙනෙක් ඇවිල්ලා බනිනවා, සැලෙන්නේ නැහැ. කෙනෙක් ඇවිල්ලා ප්‍රශංසා කරනවා, සැලෙන්නේ නැහැ. ඔන්න 90 බිලියන් න්‍යිරෝන්ස් වලින් හදලා තියෙන ඉහළම හැකියාව, ඉහළම විභවය. එන්නේ වගේ ප්‍රතිපදාවක්, එන්නේ වගේ ගමනක් යන යන කතාවක් මේ කියන්නේ. ඒක ඉතින් කෙටි නෑ, කෙටි වෙයි කියලා බලාපොරොත්තු වෙන්නත් එපා. ටිකෙන් ටික යන්. හැබැයි ওই කියන තරම් දුරත් නෑ. ඊයේත් කෙනෙක් අමුණගෙන බෑනේ හාමුදුරනේ අපිට ඉතින් බෑනේ මේවා බෑනේ කරන්න බෑනේ මෙහෙම බෑනේ කියලා තමයි පටන් ගත්තේ. මං කෝ පුදුම බැරි බැරි ආවක් තියෙන්නේ. අය චව් චව් වගේ නෑ පුළුවන් කියන්න. ඒක නියම් බොරුවක්, නිකම් මේ මේ අඳ ඇඳ ගැනීමක් කියලාත් හිතෙන්න පුළුවන් නෑ. පොඩ්ඩක් ඇඳගෙන බලමු. නිකන් අන්තට්ටුවක් දාගෙන ඉන්න මේක පුළුවන්. ඔය වාර්තා පටන් ගන්නකොට නිකන් ආදුනික යෙක්මි මම කියලා පටන් ගන්නවා. නෑ මං කියන ආදුනික බෝඩ් එක ගලවලා විසි කරන්න. ඒක ඕනේ නෑ. එහෙම ආදුනිකයෝ නෑ. අනිත් එක තමයි නොතේරෙන එකට කල්පයක් කරත් තේරෙන්නේ නෑ. තේරෙන මනුස්සයට නිකන් මේ නිකන් පොඩි ටච් එකක් විතරයි දෙන්න ඕනේ. මුළු කැලයක් කැවිලිලා යනවා. බුදුරජාණන් වහන්සේ කියන උදේ දුන්නාම අවශ්‍ය වෙනකොට වැඩේ ඉවරයි. අන්න අර විදිහේ යම්කිසි සුබවාදී බැල්මකින් මේකට එළඹෙන කෙනෙක්ට බෑ කිව්වොත් නම් ඉතින් බෑම තමයි. ඔය හිතම තමයි ප්‍රමුඛ ඉතින්. ඒක හින්දා ඉතින් එහෙම දෙයක්ත් තියෙනවා. ඒක නිසා නිකන් පුළුවන් කියන සංඥාවෙන් ඉන්න. රහත් වෙලා නැහැ නිකන් මමත් රහතෙක් වගේ ඉන්නවා. රහතන් වහන්සේ කෙනෙක් කොහොම මේ වගේ වෙලාවක වැඩ කටයුතු කරයිද කියලා ඒ විදිහට වැඩ කටයුතු කරගෙන ඉන්නවා. යන්න සමානාත්මතා අතර උතුම් රහතෙක් රහතෙක්ට සම වෙනවා. වෙලා නැහැ නිකන් රහත් වගේ ඉන්නවා. ඒ විශ්වාසය තුලින් තමයි යම් කිසි විදිහක ශක්තියක් ගොඩනැගිලා ඉන්නේ. ඒක නිසා බලන්න නිකන් කුළු ගෙඩි පාරක් දෙකක් ගහලා බලන්න කොහොමද දන්නේ නැනේ. කනාවටත් සමහර විට වදින්න ඉඩ තියෙනවා. මොකද කලින් ගාලා ගාලා පුපුරලා තියෙන්නේ ඔය ඕ ගාල එක පාරයි ගහන තියෙන යකෝ මමමද ගැහුවේ මේ කොහොමද මේක උනේ කියලා හිතෙන තරමට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඒ රැස් කරගත්ත දේවල් තමයි. ඉතින් අපිට කියන්න බෑ මොනවාගේ විභවයක් තියෙනවද කියලා. කෙසේ නමුත් අමුංග නිකන් පහලට දාලා බෑ බෑ කියලා නම් පටන් ගන්න එපා. එතකොට ඉතින් අමාරුයි, බෑ වෙනවා, ඉබේම බැරි වෙනවා. ඒක නිසා අන්න ටිකක් විවේකීව ඉඳලා බලමු. මේ විදිහේ ප්‍රතිපදාවකට යොමු වෙලා බලමු. කොයි විදිහේ විභවයක්ද මගේ තියෙන්නේ කියලා හොයාගන්න පුළුවන්. ඒ සඳහා බොහොම සුළු කාලයක් යන්නේ. ඒක අඳුනගත්තට පස්සේ යාට එතනින් එහාට ගැටලුවක් නැහැ. යාට තේරෙනවා මේ මොන දේවල් ආවත් මේ හැමදේම වියැකිලා යන ස්වභාවයක් ඇති. නෝක තමයි නිතර 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 නිකන් මහා උදාන වාක්‍යයක් විදිහට කියවෙන්නේ. ඕක තමයි යම්තාක් දෙයක් ඇති වෙලා එනවද, මතු වෙලා එනවද, ඒ දේ වියැකිලා යන ස්වභාවයක් ඇති. යම් කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. කොයි කිව්වත් ඕක තමයි කියන්නේ. මොකද දන්න අලියෙක් මැවිලා එනවා, මැවුණ අලියා වියැකිලා යන ස්වභාවය ඇති. පාලමක් මැවිලෙනවා, මැවුණු පාලම වියැකිලා යන ස්වභාවය ඇති. ගෙයක් මැවිලෙනවා, මැවුණු ගෙය වියැකිලා යන ස්වභාවය ඇති. නෝක තමයි කියන දේ, කියන වචනේ. එක මේ හිත තුලින්ම නැගිච්ච අවබෝධයක්. මේ මතුවුණාට මොකද වියැකිලා යන ස්වභාවය ඇති. ඒ වගේ ප්‍රතිපදාවක් ගැන තමයි කියන්නේ. ඒකට අපි ටිකක් ඉතින් යම් කිසි විදිහක පරුෂ ස්වභාවයක් වගේ තියෙන්න ඕනේ ඉතින් යම් කතාවක් විදිහක. මොකද එහෙම නැතුව හරියන්නේ නැහැ. එහෙම නැතුව බෑ. එහෙම නැතුව මේ ප්‍රතිපදාව යන්න අමාරුයි. නිකන් හැමදේම නිකන් හංගගෙන ඔක්කොම හරි. හරි all is well කියන්නේ. නිකන් මේ ගේත් ගිනි අරන් ඔළුවටත් ඇවිලිලා ඈ මේ මනුස්සයා පුටුවක්ක වාඩි වෙලා තේ එකක් බිම ඉඳගෙන කියන all is well. මුකුත් අවුලන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. එහෙම නෙමෙයි කුණු කන්දල් තමයි අප හැමෝගෙම ජීවිතවල තියෙන්නේ. ඉතින් ඒක පොඩ්ඩක් එලි කළා, ප්‍රකාශ කළා යන ගමනක් තියෙනවා. මම පාවුල් කනවා, මෙහෙමයි පාවුල. ඉතින් නිර්මාණිකව හරි තමන්ට ඉදිරිපත් කළා යම් කිසි සැනසීමක් ලබා ගන්න පුළුවන්. ඔය ගොඩක් වෙලාවට ඔය ෆිසිකල් මෙන්ටල් ඇබියුස් තමයි තියෙන්නේ. ඒ වගේන කතා කිරීමම සොයක්. හන්දි ගානින් ගිහිල්ලා නෙමෙයි යම් කිසි විදියක අවස්ථාවක ප්‍රකාශ කරනවා. මම මෙහෙම ප්‍රශ්න ගොඩක් ඉන්නේ. ඒක මට ප්‍රකාශ කරන්න ඕනි. ප්‍රකාශ කිරීම තුලින් මට මේ විදිහේ විවේකයක් ලබා ගන්න පුළුවන්. මේ විදිහේ බේබද් දෙක එක තමයි මම පාවුල් කන්නේ. ඒක මම කියනවා මේ සිහිය තුලින්, මේ කරන ප්‍රතිපදාව තුලින් මට යම් කිසි සැනසීමක් ලැබිලා තියෙනවා. ඒ ප්‍රකාශය කරන්න කොච්චර ගැටක් ඕනේද කියලා බලන්න. එහෙම නැතුව ඉතින් හාංගගෙනනේ ඉතින් සදාමයි කියලා ඉන්දියට හරියන්නේ නැහැ. එහෙම කීක ඉන්දියට හරියන්නේ නැහැ. අමාරුයි. ඒක නිසා අන්න පොඩ්ඩක් විවෘත භාවයක් ටික ටික හදාගන්න. එක පාට නෙමෙයි, අමාරු වෙන්න පුළුවන්. යම් කිසි දියක මේ පිරිසක් ඉදිරියේ මේ වගේ දේවල් කියන්න හොඳද? මේගොල්ලොත් මේ අහගෙන ඉන්න කට්ටියගේ මේ ඔය වගේ ඒවා නැහැ කියලා හිතනවාද? ඔක්කොම ඉන්නේ ඔය කුණු වලේ තමයි. ඔක්කොම ඉන්නේ ඔය අසුචි වලේ තමයි. ඉතින් ඔය කාලා හදාගත්ත දේවල් නේ මේ අමාරුවෙන් ආසාවෙන් කාපු දේවල්. තමයි ඔය දිරව ගන්න බැරි වෙලා තියෙන්නේ. කියනවා මොකද්ද? කෙනෙක්ට ආලය කරනවා. ඒ ආලය තුලින්ම තමයි බය මතුවලා එන්නේ. යම් කිසි කෙනෙක්ට ආදරය කරනවාද? ඒ ආදරය තුලින්ම තමයි බයක් මතුවලා එන්නේ. අය ආදරය කරපු නැති කට්ටියකින් බය මතුවලා එන්නේ නැහැ. ඒ විදිහේ අනතුරක් මතුවෙනවා නම් මතුවෙන්නේ ඒ වගේ කෙනෙක්ගෙම තමයි. ඒකනේ අර බීටල්ස් අද ඒ දවස්වල දිනු ඒ ලෝක ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම රසිකයෝ ඉන්දියා කෝටි ගණන සමහර විට මුළු ලෝකෙ පුරාම අන්න මොකද උනේ හොඳම රසිකෙක් ඇවිල්ලා ඒ ටීම් එකේ නායකයාට වෙඩි තියලා මරනවා. ආලෙට අන්න මුළු ලෝකෙම නිකන් වික්ෂිප්ත වෙන සිදුවීමක්. අර සංගීත කණ්ඩායමත් කැඩිලා බිඳිලා විසිරලා යනවා. හොඳම රසිකෙක් ඇවිල්ලා වෙඩි තියලා මරනවා. ආලය තමයි බියකට හැරෙන දවසක. ඒකයි ඔය ආදරය කරන කටිය තරහ යන්නේ පොඩ්ඩ එහෙම වෙන එක. මම මෙච්චර කරලා බලන්නකො මට කතා කරන විදිහ කියලා අනිත් පැතර කැරකෙනවා. දෙක අතර පොඩි සියුම් රේඛාවක් තමයි තියෙන්නේ. ඒ වගේ ලෝකයක අපි ටික 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 උත්සාහ කරනවා ප්‍රකාශ කිරීමක් තුළින්, විවෘත වීමක් තුළින්, ප්‍රතිපදාවක් තුළින් යම් කිසි සැනසීමක් ලබා ගන්න. ඉතින් එවැනි සැනසීමක් සඳහා එකතු වෙච්ච අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. මම අර කලින් කී විදිහට අපහසු අමාරු කාලයකත් එකතු වෙලා ඒ විදිහේ සැනසීමක් හොයාගෙන යනවා. ඉතින් අපි උත්සාහ කරමු, උනන්දු වෙමු පිරිසක් විදිහට මෙන්න මේ වගේ සැනසීමක් තව තවත් ලංකර ගැනීම සඳහා මහන්සි වෙමු, උත්සාහ කරමු. ඉතින් අද දින ධර්ම දේශනාවත් ඒ සඳහා හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දිනේත් ඉතා වටිනා ධර්ම දේශනාවක් අප වෙනුවෙන් කරන්නට ලැබුණා. පහුගිය සති කීපෙදීම ස්වාමීන් වහන්සේ අපට කියා දෙන උත්සාහ කරේ මේ ජොලියෙන් කාලා බීලා ඉන්න අයට ඇති වෙන එන්න අයටත් ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්නේ කොහොමද? ඉතින් අද දිනේ ස්වාමීන් වහන්සේ යදාගත්තු එක තමයි කවරෙක් නම් මෙලොව සතුටු වෙයිද? ඒක තමයි අද තිබිච්ච ප්‍රශ්නේ. ඉතින් බුදුන් වහන්සේගේ කාලෙත් එහෙම අය හිටියා. එහෙම ප්‍රශ්නය ඇති වුණාම උත්සාහ කරනවා දන්න කෙනෙක්ගෙන් අහලා ඒ පිළිබඳව අදහසක් ඇති කරගන්න. ඉතින් එහෙම කෙනෙකුට බුදුන් වහන්සේ කෙනෙක් හමු වුණාම ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඒ ශ්‍රද්ධාව ආකාර තුනකින් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. කොහොමද මං මුලා වූ කෙනෙකුට පාර පෙන්නපු කෙනෙක් හමු වුණා වගේ උඩු යටිකුරු කලයක් යටිකුරු කලයක් උඩුකුරු කලා වගේ අඳුරේ තෙල් පහනක් දැල්වා ඇස්සැත්තු රූප බලත්වා යන විදිහට මේ ශ්‍රද්ධාව ඇති වෙනවා. ඉතින් බුදුන් වහන්සේගෙන් මේ ප්‍රශ්නය ඇසු බ්‍රාහ්මණ තරුණයාට බුදුන් වහන්සේ පිළිතුරක් දෙනවා. කොහොමද මේ සතුට සිත් ඇති කරගන්න අපි උත්සාහ කරගන්න කියලා කෙනෙක්ගේ ස්වභාවය. එහිම අයෙක් අංජන කම්පනවලට නොසැලී සිටිනවා. පහ වූ තෘෂ්ණා ඇතිව සතිමත් වී සිටිනවා. ගිනිම් හා කතන්දර කිරිතීම අඩු වෙනවා. එහෙම කෙනෙක් නිවීමක් සැනසීමක් සහ සතුටු සිතක් සතුටින් වාසය කරනවා යන්න ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. ඉතින් මෙහෙම මේ අංජන කම්පනවලට නොසැලී සිටින්න අපි මොකක්ද කළ යුත්තේ? ස්වාමීන් වහන්සේ දීර්ඝ වශයෙන්ම පැහැදිලි කරා මේ සති කීපයේම අද දිනේත්. ඉතින් කොහොමද අපිට කිව්වේ මේක කරගෙන යන්න අපිට සතියක් වැඩිවීමට අවශ්‍ය වෙනවා. සතිය වැඩිවීමට ප්‍රතිපදාවක් වඩනවා. ඉතින් ඒක හෙට අනිද්දා ඕ පසුව කල් දමලා බෑ. මේ වගේම මෛත්‍රී බුදුන් හෝ වෙන බුදුන් වහන්සේ කෙනෙක් පහළ වෙනකම් බලන් ඉඳලත් බෑ. මම දැන් මෙතන කියන තත්ත්වය දැකලා දැන්මම පටන් ගන්න ඕනි. එහෙම දැනගෙන කරගෙන යන කෙනෙකුට සතුටක් ඇති වෙනවා. නමුත් ඒක ලේසිත් නෑ. නමුත් ඉතින් දුරක් නැහැ කියලා ස්වාමීන් වහන්සේ ඉතින් පැහැදිලි කරා. එහෙම ප්‍රතිපදාවක් වඩන්න කෙනෙක් මුලින්ම ඉතින් කළ යුත්තේ කුමක්ද කියලා ස්වාමීන් වහන්සේ ඉතින් කිව්වා. ඉතින් ඒ සතිය වඩන්න පටන් ගන්න කොහොමද? අපි ඉතින් මේ හැම සතියකම මේක කියා දෙනවා ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් මේ සතිය පිහිටුවන්නේ කොහෙද? ඉතින් අපේ මේ නාසිකාග්‍රය කියන දේ අපි බොහොම දෙනෙක් වැරදියට අර්ථකථනය කරනවා. ඉතින් ස්වාමීන් වහන්සේ අද නිවැරදි අර්ථකථනයකුත් අපිට දුන්නා. හැම ගැටලුවක් පවතින කෙනෙකුට සතිය පරිමුඛ කරගෙන උද හුස්මෙහි සිහිය පිහිටුවා, එහෙම නැත්නම් උදරයේ පිම්බීම කෙරෙහි සිහිය පිහිටුවා, එහෙම නැත්නම් ඇවිදිනකොට සිහිය පිහිටුවා. ඉතින් එහෙම කාලයක් වඩනකොට ඉදින්දා ජීවිතයේ තමයි සතිය දියුණුවක් ඇති වෙනවා. ඉතින් ඒ දැනීම් සුළු වශයෙන් දැනෙන ගන්නවා. පසුව ඒ ස්ථිර ලෙස ගන්න දේවල් බොඳ වී යනවා. නමුත් කාලයක් යනකොට දකිනවා මේ කිසිම දෙයක් ස්ථිර නැහැ. එහි ගිනීම් හා කතන්දර ගිනීමත් අඩු වී යනවා. අවසානයේදී තමුන්ට අවශ්‍ය කරන සතුට නිරායාසයෙන්ම ලැබෙනවා. ඉතින් ඒ සඳහා හැකි සංඥාවෙන් හැකි යන සංඥාවෙන් මේක ඉදිරියටම කරගෙන ගියොත් සතුටටපත් වෙන්න කියලා පිටින් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ස්වාමීන් වහන්සේටත් බොහොමත්ම පිං. මට මේ පොඩි සැකයක් ආවා ස්වාමීන් වහන්සේ මේ දැන් සති තුනක්ම එක දිගට කිව්වේ මේ ජොලියෙන් ඉනාට ඇති වෙන ප්‍රශ්න ගැන. ජොලියෙන් ඉන්නවයි කියලා හිතුවත් මේ වගේ ප්‍රශ්න ඇති වෙනවයි කියලා. මට සැකයක් ආවා මොකද ස්වාමීන් වහන්සේ එහෙම කියන්නේ
කියලා. කියන්න බාන්න ඉතින් නෑ. ඒ අදහස මොකක්ද?
නෑ ස්වාමීන් වහන්සේ ඇති ඇත්ත තමයි ස්වාමීන් වහන්සේ. ඉතින් මේ ප්‍රතිපදාවදී අපි වඩාගෙන යනවා යන අතරදී ඉතින් පොඩ්ඩක් අමතක වෙනවා. ඉතින් ජොලියෙන් ඉන්නවයි කියලා හිතනවා. නමුත් ඉතින් ජොලිය නෑ. ඉතින් ඒ ජොලිය කියලා අල්ලගන්න තැනම ඒ තියෙන දුකත් එහෙම් පිටින්ම තියෙනවා. ඉතින්
අවසරයි ස්වාමීන් වහන්සේ. නදීප් මට නම් හිතන ස්වාමීන් වහන්සේ හොඳ ජොලිය ඉන්නවා මේ දවස්වල.
ඒක වෙන්න ඇති අපිට. අපිවත් සතුට කරන්න
ස්වාමීන් වහන්සේ ඉන්නවා කියපු ගමන් මාවත් අහුවෙලාවකට. ඒකයි වැඩි.
වැඩසටහනේ මීළඟ අංගය ලෙස අපිට තිබෙන්නේ සතිමත් බව පුහුණු කරන්න සඳහා වන ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසින් සකස් කරන ලද අත්පත්‍රිකාව ඉදිරිපත් කිරීමයි. ඊට ප්‍රථම මම මික්සෙල්ලා ඔස්සේ සම්බන්ධ විලා සිටින අයට ගැටලු තියෙන මනන් මැසේජක් විදිහට අපිට එවන්න පුළුවන් ඒ ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
නදීප් මික්සෙල්ආර් එකේ ඉන්න අයට මික්සෙල්ආර් එකෙන් ප්‍රශ්න අහන්න පුළුවන් කියන
සඳහන්. ඉතින් මෙහෙම සතිමත් බව පුහුණු කිරීමට පටන් ගන්න කෙනෙකුට මූලිකවම සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන් වීඩියෝ පට දෙකක් නිර්මාණය කළ තියෙනවා. එම වීඩියෝ පට දෙක නරඹලා මුලින්ම අදහසක් ඇති කරගෙන සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් වන්නේ තමන්ගේ පුහුණුව ආරම්භ කිරීමට. කොහොමද ඉතින් මේ පුහුණුව පටන් ගන්නෙ? මුලින්ම විනාඩි 5ක් 10ක් පමණ තමන්ට හැකි පරිදි වෙලාවක් වෙන් කරගෙන පුහුණුව පටන් ගන්න පුළුවන්. ඉන්පසු මුලින්ම උපදෙස් දෙන්නේ සතිමත් ඇවිදීමෙන් පටන් ගන්න කියලා. මොකද එය සතිමත් හිඳ ගැනීමට උපකාර වෙනවා. ඉන්පසු තමන්ගේ පුහුණුව සතියක් පමණ කරලා පැය දෙකක් පමණ දීර්ඝ වශයෙන් සම්පූර්ණ වීමෙන් පසු තමන්ගේ අත්දැකීම් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. එම අත්දැකීම් ඉදිරිපත් කිරීමේදී අපි තවත් පත්‍රිකාවක් පිළියෙල කරලා තියෙනවා. කොහොමද තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරන්න කියලා සතිමත් ඇවිදීම සහ සතිමත් ඇවිදීම සම්බන්ධයෙන්. ඊට අමතරව තමන්ගේ දිනපතා වැඩ කටයුතු වලදී තමන් කොහොමද සතිමත් වුණේ, ඒ අත්දැකීම් ඉදිරිපත් කරන්න පුළුවන්. එම අත්දැකීම් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් මෙහි Google Form එක ඉදිරිපත් වෙලා තියෙනවා. ඊට අමතරව ඊමේල් ඇඩ්‍රස් එක තියෙනවා. කෙලිම ඊමේල් එකක් කරාත් අපිට තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරන්න පුළුවන්. එම අත්දැකීම් වැඩසටහන අතරතුර අපි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊපස්සේ ස්වාමින් වහන්සේගේ උපදෙස් පිළි අරගෙන තමන්ගේ ගැටලු සහ ප්‍රශ්න වලට පිළිතුරු ලබාගෙන තමන්ගේ පුහුණුව ඉදිරියට කරගෙන යාමට අවස්ථාව උදා කරගන්න පුළුවන්. වැඩසටහන මෙල්බන් වේලාවෙන් උදේ 11:30ට පැවැත්වෙනවා, ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7ට. ඊට අමතරව රැස්වීම අංකය මෙතන පොඩ්ඩක් පැහැදිලිවමට පේන විදිහට රැස්වීම අංකය මම ඒක චැට් සෙක්ෂන් එකේ දාන්නම්. රැස්වීම අංකය හා මුරපදේ. ඊට අමතරව වැඩසටහන වාර්තා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තමුන්ගේ ගැටලු තිබෙනවා නම් ස්වාමීන් වහන්සේගේ අවසරය පරිදි වාචිකව එම ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ සඳහා ස්වාමීන් වහන්සේගෙන් උපදෙස් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඊළඟට තිබෙන්නේ සතිමත් බව පුහුණු කරන්න අය අපිට ඉදිරිපත් කරපු එම වාර්තා ඉදිරිපත් කිරීමටයි. ඒ සඳහා මම නාමන්තට ආරාධනා කරනවා.
බොහොම ස්තුතියි නදීප්. අවසරයි ස්වාමීන් වහන්ස, තිරුවන් සරණයි.
හොඳයි.
අද වාර්තා එකක් අපිට ලැබී තිබෙනවා ස්වාමීන් වහන්ස, ලිඛිත වාර්තා. මම ඒක කියවන්නම්. අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස, සතිමත් ඇවිදීම පුතාගේ පන්තියක් අවසන් වනතුරු පැයක් එලිමහනේ සක්මන් කරුවෙමි. වෝකින් ට්‍රැක් එකේ සපත්තු දමාගෙන ඇවිදීම ආරම්භ කළේ වම දකුණ ලෙස ස්පර්ශය මෙනෙහි කරමිනි. ඉතා සුළු වේලාවකින්ම ඇවිදීම නිරායාසයෙන් කෙරුණි. පොළවේ උස් පහත් වීමට අනුකූලව ඇවිදින වේගය වෙනස් වෙන සැටි සහ පතුලට දැනෙන බරෙහි වෙනස්කම් නිරීක්ෂණය විය. ටික වේලාවකින් ශරීරයේ වාහනයක් ලෙසත් එය නිරීක්ෂණය වෙන සිත එය තුළ යන කෙනෙකු ලෙසත් වෙන් වෙන්ව දැනුණු අතර පාවෙන ස්වරූපයකින් මිනිත්තු 20ක් පමණ සක්මන විය. දෙවනි කොටස පර්යංකය. ගිය සතියේ ස්වාමීන් වහන්සේ දැන් වූ පරිදි හුස්ම රැල්ලේ වෙනස්කම් තවත් දුරට නිරීක්ෂණය කිරීමට උත්සාහ කළද මෙම දිනවල පවතින සීතල කාලගුණය සහ හෙම්බිරිසා ගතිය නිසාද වෙනදාට පෙනෙන හුස්ම රැල්ලේ මුල මැද අගවත් නොපෙනුනි. හුස්ම රැල්ලි හතරක් ට්‍රේස් කිරීමට හැකි වුණත් පස්වන රැල්ලෙන්ම සිත පිට යයි. උස්මත් බොහොම තද ගතියට දැනුණු අතර පැයම බොහොම වෙහෙස කර විය. මේ පෙනුනෙත් දුක්ඛ සත්‍යය සහ සතියේ අසතියත් අනිත්‍ය සහ අනාත්ම බවත් ලෙස මෙනෙහි වී සිත සැහැල්ලු විය. වැරදි ඇතොත් නිවැරදි කර උපදෙස් දෙත්වා ඔබ වහන්සේලා සියලු දෙනාටත්, සංවිධානය කරන සියලු දෙනාට සහ සහභාගී වන සැමටත් උතුම් නිර්වාණය ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. වර්තාව අවසන්යි ස්වාමීන් වහන්සේ.
හොඳයි, ඕක
අවසරයි.
ඇත්තටම මේ වටින අත්දැකීමක්. මොකද හේතුව දැන් අපි එදා එකක් කතා කරා, මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා මොන මොනවා හරි දේවල් ටිකක් කතා කරානේ. දැන් කතා කරාට මොකද දැන් ඒක කරන්න වෙලා නැහැ. එතකොට ඒ වෙලාවේදී මොකද්ද කරන්න වෙන්නේ කියන ප්‍රශ්නයක් කෙනෙක්ට මතුවෙන්න පුළුවන්. ඉතින් ඒක පිළිබඳ අදහසක් නේ කියන්නේ. එතකොට මේ ප්‍රතිපදාව කියන්නේ හැම වෙලේම මේ එන දෙයක් බාරගෙන යන ප්‍රතිපදාවක්. එන දෙයක් බාරගන්න සූදානම් වෙන ප්‍රතිපදාවක් ගැන තමයි මේ කියන්නේ. එතකොට ඒකෙදී අපි හිතමු තියෙන தત્වේ වෙනද ස්වභාවේ නැහැ. විසිරිනු ස්වභාවයක් තමයි තියෙන්නේ. අර විදියේ රසනීප ගති වේවා මොන මොන හරි වේවා නිසා අනති අර කලින් තරම් විස්තර බලන්න බෑ කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. ඒක දෙයක් නැහැ, ඒක ගැටලුවක් නැහැ. දැන් පේන විස්තර ටික තියෙනවානේ, දැනට දැනෙන විස්තර ටික තියෙනවානේ, ඒක බලන්න. මේ ඉදිරිපත් වෙන දේත් එක්ක යන ගමනක් තමයි තියෙන්නේ මෙතෙන්දී ඇත්තටම. එතකොට අර යවෝනේ මෙයා ඕනි කියලා හොය හොය ඉඳියොත් කවදාවත් ගමන කෙරෙන්නේ නැහැ. ඒක නිසා හැම වෙලේම හොඳ හොඳ පුහුණුවක් එනවා. අන්න අර එන දේ බාර ගන්න සූදානන්ද කියන විමසීම තමයි නැවත නැවත කරන්නේ. එතකොට අපි සාමාන්‍ය ස්වභාවයක් තමයි. දැන් ඊයේත් කෙනෙක් කියනවා මොකද්ද මේ විවේක මනසට කැමති, කටුක මනසට කැමති නෑ. එතකොට ඔය ගොඩ දෙනෙක් ගිහිල්ලා ඉර වෙන තැනක් තමයි ඕක. මෙතනින් එහාට තියන්න බෑ. ඉතින් අර රිවර්ස් ගියර් එක දාගෙන ඉතින් එන්න පුළුවන් පිටිපස්සට, ඉස්සරහට යන්න බෑ. එතකොට මොකද වෙන්නේ? අනේ අවස්ථාවේදී ඇවිස්සුණු හිත ඇවිස්සුණු විදිහට බාර ගන්න පුළුවන්ද? ඒ බාර ගැනීම තුලින් තමයි එතනින් එහාට පාර ගැලපිලා එන්නේ. සමහර වෙලාවට මේ ෂණිකව මම මේකත් එක්ක ඉන්නවා කියලා කියපු ගමන් අනිත් පැත්තට සංසුන් වෙනවා හිත. නිකන් අර නිකන් මේ පුදුම එකක් එක. ඒ කියන්නේ නිකන් අර මේ කල් වචන අදහස වෙනස් වුණු පමණින්, බැල්ම වෙනස් වුණු පමණින් ප්‍රශ්නේ විසඳෙනවා. ඔය වගේ වෙලාවට නෑ, දවස් පහකුයි දවසකුත් කොල්ලෙක් කියලා කියනවා මොකද්ද හුස්ම අල්ලන්න බෑ හිත ඇවිස්සීලා. එතකොට හුස්ම අල්ලන්න ගිහිල්ලා දැන් ඔළුව කැක්කුන් නිින්ද යන්නේ, හරි අමාරුයි. දැන් මේ වැරදිලාද ස්වාමීන් වහන්ස, මට මොනවා හරි සීලේ වැරදිලාද, මොකක් හරි අපහසුතාවයක් ඇතිලාද, භාවනාව කරගන්න බැරි වෙලා ගිහිල්ලා තිනවා කියලා ඉන වැල්වටාරමක් කියනවා. නිින්ද යන්නෙත් නෑ, දැන් ආහාර දිරවන්නේ නෑ හරියට කියලා. මොකද හේතුව අර ගත්ත අදහසනේ, හුස්ම රැල්ල තියෙන්න ඕනේ, අර විදිහට ඇවිස්සුණු හිතක් තියෙන්න බෑ කියලා අදහසක් අරගෙන තියෙනවා. එතකොට අන්න පුළුවන් ද ඔය ඇවිස්සුණු හිත ඇවිස්සුණු විදිහට බාරගන්න? මේ විදිහට හුස්ම බලන්න අමාරුයි, හරි කමක් නෑ, මම මේ කලබලෙත් එක්ක ඉන්නවා, මම මේ කටුක ස්වභාවයෙත් එක්ක ඉන්නවා කියන බාර ගැනීම කරන්න පුළුවන්ද කියලා කිව්ව ගමන් කියනවා අන්න ගිහිල්ලා ඊළඟ දවසේ වාඩි වුණාලු, එහෙම ප්‍රශ්නයක් නෑලුද. එතකොට මේක නිකන් අපිම අන්තට්ටුවක් දාගෙන අපිම ඇනගෙන යන ගමනක් තියෙන්නේ. නෑ කිව්වොත් නෑ තමයි. අම්මෝ අර කරදරයක් කියලා ගත්තොත් කරදරයක් තමයි. ඒකයි මං කිව්වේ අර නිකන් මේක නිකන් ආධුනික බෝඩ් ගහගෙන ඉන්න එපා. ඒ වෙනුවට නිකන් මමත් ප්‍රවීණෙක් විදිහට ඉඳලා බලන්න. එතෙන් ප්‍රවීණ ගීත රචකයෙක් වෙමින් ඉන්න ඉතින් මම ප්‍රවීණෙක් විදිහට ඉඳලා බලන්න. මමත් පොරක් තමයි කියලා ඉන්නවා. ඉන්නකොට ඇත්තටම පොරක් බලනකොට. නෑ නෑ මම බෑ, මට එහෙම බෑ කිව්වොත් බෑ තමයි. ඒක නිසා ඔය වෙන දේවල් හොඳ පාඩම් කියලා දෙන්නේ අපිට. අසනීප වගේ දේවලුත් හොඳ පාඩම් කියලා දෙනවා. එතකොට සාමාන්‍ය දැන් මේ අනිත්‍යනේ පුරුදු කරන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි මේ බෞද්ධයා පුරුදු ගන්නෙ. එතකොට අසනීපයක් හැදුන ගමන් මොකද වෙන්නේ? අසනීපයක් හැදුන ගමන් යනවා බෝගහක් වටේ කැරකෙනවා. කැරකිලා මොකද්ද කියන්නේ? අනේ අම්මෝ මේ අසනීප ඉක්මනට හොසුව කරලා දෙන්න. බොජ්ජංග සූත්‍ර කියනවා. රතන සූත්‍රය කියනවා භූතයන්ට එපා වෙනකම් කියලා. මොකද්ද මේ ඉල්ලන්නේ? ඉල්ලන්නේ මොකද්ද? අර ලැබිච්ච අසනීපේ සුව කරලා දෙන්න කියලා. අනාත්මයි කියනවා. හැබැයි අර අසනීප වුණ කය ආත්මයි. බෑ එහෙම තියෙන්න බෑ. අනාත්ම ස්වභාවය තියෙන්න පුළුවන් හොඳ වුණාට පස්සේ. අසීමිතේ තියෙනකන් ආත්මයි. ඉක්මනට මේක කොහොම හරි එලවලා දාන්න ඕනේ. ඉතින් ඕන දේවල් කරන්න පුළුවන්. හොඳ පෙන්නන දුක සහ දෝමනස් අතර වෙනස. කයට දුකක් එනවා ඒක වළක්වන්න බෑ. අන්න හිත තුලින් ඊට වැඩි වෙහසක් ඇති කර ගන්නවා, පීඩාවක් ඇති කර ගන්නවා. දඟලනවා. මරු අනාත්ම කතාව එතකොට බොජ්ජංග සූත්‍රය කියලා බලනවා හොඳ වෙයි කියලා පටාස් ගාලා. නෑ ඒක කියන්නේ ඕක ඔය අසනීපේ අසනීපයක් විදිහට බාර ගන්න. ඒ බාර ගැනීම තුලින් බාරගෙන බැලුවොත් යකෝ අසනීපෙත් හොඳයි. එච්චර ලෙඩක් නෑ. නෑ නෑ මේ අසනීප වෙන්න බෑ, බේත් බොන්න ඕනේ, ඉක්මනට ගිහිල්ලා බොන්න ඕනේ, එක වේලෙම හොඳ වෙන දොස්තර කෙනෙක් ගාවට යන්න ඕනේ, බේත් දෙන්නේ නැති දොස්තරලාට මං කැමති නෑ කිව්වොත් ඉතින් ඔය ආත්ම ස්වභාවයක් ගැන ඔය කියන්නේ. එහෙම එකක් නෑ. කය ගැන අයිතිවාසිකමක් නැත්තම් ඕකට එන අසනීපය ගැන කොහොමද අයිතිවාසිකමක් තියෙන්නේ? හිත ගැන අයිතිවාසිකමක් නැත්තම් හිතේ ස්වභාවය ගැන කොහොමද අයිතිවාසිකමක් තියෙන්නේ? ඉතින් හරීම නිකන් උත්ප්‍රාසයක් දනවනවා. මේ අනාත්මය දේශනා කරන කට්ටිය ආත්ම ස්වභාවයක් ගන්නෙ කොහොමද? මේ දුකක් දේශනා කරන කට්ටිය සැපක් හොයාගෙන යන්නේ කොහොමද? මේ අනිත්‍ය දේශනා කරන කට්ටිය නිත්‍ය ස්වභාවයක් හොයන්නේ කොහොමද කියලා හරීම උත්ප්‍රාසයක් දනවනවා. රිලවුන්ගේ නෑ, ඌ රිලවට අසනීපුණා, ඌ අතට්ටු අකුලගෙන ඉන්නවා. ඉන්නකොට එක්කො මැරිලා යනවා නැත්නම් හොඳ වෙනවා. දෙකෙන් එකයි. දැන් පහුගිය දවසක රිලවියෙක් අන්න පැටියෙක් අල්ලගෙන යනවා. දැන් මේ විහෙසෙන් අල්ලගෙන යනවා. සාමාන්‍ය පැටව නිකන් තිබ්බ ගමන් කාන්දාම වගේ ඇලෙනවා. බලනකොට මැරිලා. මැරිලා කුණු වෙලා දැන් ගන්ධස්සාරේ පොඩ්ඩක් කියනවා. තාම අතහැරලා නෑ අම්මා. බෙල්ලේ හරියෙන් අල්ලගෙන ඇඟ කඩා වැටෙද්දී අරගෙන යනවා. ඔක නිකන් කාලයකට සැරයක් එන දර්ශනයක්. දැක්කහම නිකන් හරිය නිකන් අජීවයක් තමයි එන්නේ ඒක දැක්කහම. අන්න උපාදානය තියෙනවා. තාම අතහැරලා නැහැ. තව අල්ලගෙන ඉන්නවා. ඉතින් මේ අපේ මේ ජීවිතෙත් හරියට අර නිකන් අර මැරිච්ච රිලා පැටියෙක් බදාගෙන දඟලන ගමනක් තියෙන්නේ මේ. ඔය අල්ලගෙන දඟලන්නේ කොහොම හරි ස්ථිර කරන්න හදන්නේ මේ මැරිච්ච රිලා පැටව තමයි. ගඳ ගහනවා, වැඩේ අවුල් කියලා තේරෙනවා. කොහොම හරි අල්ලගෙන ඉන්නවා. අල්ලගෙන එලිලා කිටි කිටි ඉන්න ඕක තමයි උපාදානි ස්වභාවය. අතහරින්නේ නැහැ. රිලා අම්මගේ ස්වභාවය තමයි තියෙන්නේ තනිකර. ඉතර අන්න දා සති ගානක් කොහොම අරන් ගිහිල්ලා සමහර විට අර මස් දිය වෙලා වැටෙන ගානට කුණු වුණාම වෙලාවක අතහැරලා දානවා. තියන ඔය 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 ඉල්ලීම තමයි තියෙන්නේ. පුළුවන්ද මේක මේ කය අසනීපයක් ආපු වෙලාවට අපිට පාඩමක් කියලා දෙනවා. ඒ පාඩම විදියට බාර ගන්න පුළුවන්ද? මේක මේ මට අයිතියක් නැත්තම් මං කොහොමද මේකට එන අසනීප පාලනය කරන්නේ? මට අයිතියක් නැත්තම් මං කොහොමද මේ හිතේ ස්වභාවය ආනාපානෙම දකින්න ඕනේ, වෙන ඒවා දකින්න බෑ කියලා පාලනය කරන්නේ? ඉතින් ඒ ප්‍රතිපදාව ඔය මූණටම ඇවිල්ලා තියෙන්නේ. හොම්බ ගාවටම ඇවිල්ලා තියෙන්නේ. මෙන්න පෙන්නනවා. හරි, හුස්ම බලන්න ආවේ උඹ. දැන් හුස්ම පේන්නේ. මොකද කියන්නේ? බෑනේ හුස්ම පේන්නේ, මුල්ල මැදාග තියා හුස්මවත් පේන්නේ, මාර කේස් එක කියලා. ඔන්න ඉතින් අපි අලුත්යක් හදාගන්නව නෑ. නිකන් අර නිකන් ඉඳලා බලන්න. හුස්ම ආවොත් හොඳයි, නැත්තම් මොකද කරන්නේ දෙයියනේ? ඔය එක එක පරියන්ක වෙලත් වෙනස් වෙනවා. උදේට එකක්, දවල්ට එකක්, රෑට එකක්, ඔය එක එක භූත තියෙනවා. එතකොට ඒකට ගිහිල්ලා කට්ටි කියන උදේ නම් භාවනාවක් වෙන හවස නෑ. ඔපිස් යන කලින් භාවනාව හොඳයි, ගිහිල්ලාවට පස්සේ වැඩක් නෑ. ඒ මොකද්ද මේ කතාව? සමහර විට අර ගිහිල්ලා ආවට පස්සේ ඒකේ තමයි හොඳම ටික වෙන්නේ. දන්නේ නෑ, පිළිගන්න කැමති නෑනේ. එන දේ බාර ගන්න සූදානම් වුණොත් එයා ඉතින් ඉස්සරහටම තමයි යන්නේ. පස්සට යන දෙයක් නෑ. ඒකනි කියන්නේ පිට සමාවෙන්න හාම අපේ රිවර්ස් එකක් නෑ. ඉතින් මොකද කියන්නේ, කොච්චර දැඟලුවත් වැඩක් නෑ. හොන් ගෙහුවට වැඩක් නෑ. බර කරත් යන්න බෑනේ, ආපස්සට යන්න බෑනේ. ඉතින් බැනලා 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 අන්තිමට කාර් එක පස්සට හාම මහත්තයා අරගෙන යනවා. ඒ වගේ දෙයක් තියෙන්නේ. ටික ටික උත්සාහ කරලා බලන්න. අනිත් දවසේ ගිහිල්ලා බලන්න. එන දෙයක් මම බාර ගන්නවා. මොකක්ද එන්නේ? ආ, උස්මාව හොඳයි අර කී විදියට මුල මැදාගේ බලන්න උත්සාහ කරන්න, වෙනස්කම් දකින්න පුළුවන්. ආවේ නැත්තම් වෙන පාඩමක් තියෙනවා. අද දවසේ පාඩම ඒක නෙමෙයි. ආ, එතකොට ඒ පාඩම අහගමු. බෑ බෑ, අරකම ඉගෙන ගන්න ඕනේ. මං ආවේ ඒකට කිව්වොත් ඉතින් එතනින් එහාට කතා බහ අවහිර වෙනවා. ඒක නිසා හොඳ අත්දැකීමක්. අනිත් දවසේ සූදානමින් යන්න. දැන් තේරෙනවා මේ අවුල මං කරගත්තා. අනිත් දවසේ නිකන් ගිහිල්ලා නිකන් විවේකීව ඉඳලා බලන්න. මොකද තත්ත්වය? අද තත්ත්වය කොහොමද? අපි නිකන් කාලගුණ දිහා බලන්නේ නිකන්. අද නම් පොඩ්ඩක් රස්නේ වැඩි වගේ, හවසට වහී වගේ. මේ දවස්වල නිකන් බොරු පොරොන්දු දීලා දීලා නිකන් වහිනවා 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 කියලා දාඩිය දාලා දාලා ගොරෝලා කළු කළා ඔක්කොම කළා. අර නිකන් අර මේ නිකන් කන්දක් විලිලා මී පැටුවේ කැදුවා වගේ. ඉතින් චුට්ටක් වැහි පොද දෙකක් වෙරලා යනවා යන්න. ඉතින් අර දවසේම කරපු ඔක්කොම වතුරේ නෑ, වැස්ස නෑ. ඉතින් මොකද කරන්නේ, කාලගුණේ බාර ගන්න වෙනවනේ. බෑ බෑ එහෙම බෑ, ගෙරෙව්වොත් වහින්න ඕනේ කිව්වොත් ඉතින් ප්‍රශ්නයක්. ඒක නිසා ඒ විදිහේ ඉක්මීමක් ඇති කරගෙන ඊළඟ දවසේ ගිහිල්ලා අනිත් දවසෙත් අපිට විස්තරයක් ලියලවන්න කියලා අපි ඉදිරියට යමු. මං හිතන්නේ සරණ හාමුදුරු සම්බන්ධලා ඉන්නවා. ඉතින් අපි සරණ හාමුදුරන්ට ආරාධනා කරමු එතනින් එහාට මේ යන්ත්‍රාව පදවගෙන යන්න කියලා.
නිර්වාණ සරණයි ස්වාමීන් වහන්ස, ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අපි මේ පැත්තේ සම්බන්ධ වුණා. අපි බලමු ඉදිරියට කරගෙන යන්න.
නිර්වාණ සරණයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේවත් ගෞරවයෙන් පිළිගන්නවා.
නිර්වාණ සරණයි.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස, ගෞරවයෙන් ධර්ම සභාවට පිළිගන්නවා. අවසරයි ස්වාමීන් වහන්ස, ඊළඟ වார்த்தාව ඉංග්‍රීසි භාෂාවෙන් ලැබිලා තියෙන නමුත් පිළිතුරු සිංහලෙන් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. මම කියවන්නම්.
හොඳයි.
තිරුවන් සරණයි. Most venerable Bhante, as usual, practice mindful walking today morning. After observing 8 precepts, I started with left, right, then I felt sole against floor, then I glided to feel whole me floating front and back. Whole body was walking. I tried to feel sole, but sati came back to whole feeling. I continued for 45 minutes. Thoughts came and went. I thought that coming back to Moola Karmasthane is like the basic level of resilience. Then I went inside and sat mindfully for 15 to 20 minutes. Thoughts interrupted, but always sati came back to whole me sitting mindfully. The feeling was light and free, but I was just mindful of that thought too. Please advise in Sinhala. Thiruvan Saranai. Vartha Avasanai Swainans.
දැන් කාලයක් කරපු කෙනෙක්ගේ අදහස මේ වார்த்தාවක් මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මේ වැඩසටහනෙන් වෙන්න පුළුවන් සමහර විට දිගටම මේ කෙරිලා තියෙනවා. ඒ කෙරීමත් එක්ක තමයි මේ සක්මනේදී අපි දැන් කෙනෙක්ව සක්මන පටන් ගත්තාම එකපාරටම මේ කකුලට හිත යන්නේ නැහැ, ඇඟට හිත ඉන්නේ නැහැ, විදීමට හිත ඉන්නේ නැහැ. නමුත් දැන් මේ වார்த்தාවනුව හොඳට කකුලට මේ දැනීමටම හිත ඇවිත් තියෙනවා. එතකොට ඒක කාලයක් කරොත් තමයි ඒ තත්ත්වය ඇති වෙන්නේ. ඉතින් ආරම්භක වශයෙන් ඕන හිත එහෙම ගිහිල්ලා ඇඟට ආපහු දාලා කවවිදීමට වම දකුණ වශයෙන් වින් කරගන්න, තේරුම් ගන්න බලලා ඒකෙත් ඉස්සරහට යනකොට තව 100 වැඩි කරගෙන වැඩි වෙලා මේ යටිපතුල පමණක් වදිනකොට ඒ වෙලාවේ හරියටම දැනගන්න ගතියක්. එතකොට අර අපි අර පටන් ගන්නකොට අර මේ ලෝකෙත් එක්කම බැඳිලා තියෙන ඒ අල්ලගෙන තියෙන ගති ටික ටික අඩු කරනවා මේ සක්මනේ. අඩු කරගෙන මෙන්න මේ අඩු වෙලා අපි ක්‍රමක්‍රමෙන් ඔය සතිය වැඩි වෙන්න වැඩි වෙන අපි ඔය දැනෙන දැනීමට විතරක් අඩිය තියෙනකොට දැනෙන දැනීමට විතරක්ම හිත තියන්න පුළුවන් වෙනවා. ඉතින් අන්න එතකොට අර මුළු ලෝකෙම අපි මේකට වාංගු කරලා අතහැරිලා රන්නේ විදිහට යටිපත් වල පොළවේ වදින අවස්ථාව හරියට මල්ල ගන්නවා කියනකොට අන්න ඒ වෙලාවේදී සියල්ලම ඉතෙන්ට ලඟු වෙලා ඉවරයි. අපි අර අනිත් සේරම අපි අතහැරිලා දන්නේම නැතුව දන් දීලා කියන්න පුළුවන්. ඒ ඔය විදිහට මේ දැනෙනකොට හොඳට ඒ සිහිය පිහිටන අවස්ථාවේදී ඒක නාට ඔන්න තේරෙනවා මේ පාවෙන ගතියක්. ඇයි මේ වෙනදා තිබ්බ බැඳීම් බන්ධන ඔක්කොම මේ මොහොත වෙනකොට අඩු කරගෙන අපි සතියට වාංගු කළා. යන්නේ විදිහට කරගත්තු කෙනාට තේරෙනවා නිකන් අමුතු ගති පාවෙන ගති මුළු ඇඟම තේරෙනවා. අඩිය තියෙනකොට එතරම්ම මුළු ලෝකෙම මේක තමයි වෙලාවේ. අපි අනිත් වෙලාවට මේ පංච ඉන්ද්‍රිය වලින්ම ලෝකේ හදාගෙන ෂඩේන්ද්‍රිය වලින්ම ලෝකේ හදාගෙන ඉන්නෝ මෙහෙම කර හතිය වඩන කෙනාට ඔන්න ඒක විතරයි වෙලා ලෝකෙ වෙන්නේ. අන්න එතකොට මුළු ශරීරෙම මේ අඩිය තියෙනකොටම ඒකෙන් Tamanට මතු වෙලා එනෝ මේක තමයි මේ මොහොතක් මොහොතක් වාසා මේ ලෝකේ හැදෙන හැටිවක් කියන අදහස. දොන ඔන්න විදිහට ඒ අඩියෙන් අඩිය එහෙම නැත්නම් අඩියේ ඊළඟට වෙනස් වීම ටික දිහා බලාගෙන ඉන්නකොට මේ ලෝකේ ඒ මොහොතේ හැදි හැදි වෙනස් වෙන හැටි. කියන්නේ ඒකම තමයි මේ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ අවබෝධ කරන්න නම් මේ බඹයක් වූ ශරීරය අවබෝධ කරන්න කියලා. ඉතින් යන්නේ වගේ අපිට මුළු කයමන් එහෙම දැනෙන්න ගන්නකොට මේ පොඩි දේ හරහා පොඩි තැන හරහා ඒ වර්තමානයේ හරියටම දැනෙන දේ හරහා අන්න අපි අවබෝධ කරන්න පටන් ගන්න ලෝකේ. එතකොට අදහස් කරනවා මේ දැන් හිතුවිලි මියස් එනවා ආවට මේ කකුලේ දැනීම හොඳ ප්‍රකට නිසා ඒකට නැවත එන එක තියෙනවා. එතකොට මේ සිතුවිලි එන බව දන්නවා. මේ හොඳට වර්තමාන සිහිය තියෙනකොට කකුලෙත් මෙහෙම දැනීම තියෙනකොට හිතුවිලි එන බව දැනගන්න එකත් ඒ මොහොතේම කරන්න පුළුවන් මේ විදිහට යන වෙලාවේදී. එතකොට හිතෙනවා අන්න අර ඒ කියපු අදහස මොකද්ද? මේ මූල කර්මස්ථානයේ නැවත ඒමනේ අත්‍යවශ්‍යද කියලා වගේ එකක් කිනෝ. ඒක නිකම් මූලික මේ ආදුනික මූලික වගේ වැඩක් නේදයි කියලා අදහසක් කියනවා. ඒකත් මේක සඳහන් වෙලා තියෙනවා. දැන් මේ වගේ ඉදිරියට යනකොට වර්තමානයේ නම් හිත තියෙන්නේ ඒක දන්නවා නම් නැවත මූල කර්මස්ථානය කියන එක මෙච්චර හොයන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන ඒ වර්තමානයේ තමන් ඉන්න එක තමයි සිහිය. ඉතින් එතකොට තමයි අර සිහියේ ඉහළ මට්ටමක් දියුණුවක් තියෙන්නේ. ඉතින් ඒක ආධුනික කෙනෙකුට කියන්න බෑ. ආධුනික පටන් ගන්න කෙනෙක් නිතරම මූල කර්මස්ථානය ඇසුරු කරමින් වඩපු සිහියක් එක්ක තමයි යන්න ඕන. ගිහිල්ලා තමයි මේ වගේ අත්දැකීමක් ලියන්න පුළුවන් මට්ටමක් එන්නේ. ඉතින් ඒ විදිහට සඳහන් කරා වගේම පරියන්කෙදිත් මේ සිතුවිලි වලට එච්චර උරුට්ටු වෙලා නැහැ. ඒවට එන්න ඇරලා ඉවත් එක්ක ඇලෙන්න ගැටෙන්න නැතුව ඉන්න හැකියාව හදාගෙන තියෙනවා. ආන්න ඒක තමයි මේ සතිය දියුණුවනේ ප්‍රධාන අවශ්‍යතාවය. මොකද අපි මේ හිතුවිලි හිත එක්කමනේ මේ වැඩේ යන්නේ. දැන් අපි මේ හැම කටයුත්තකදීම ඔය හොඳ දේ කරන්න මේ හිත මුල් වෙනවා. එතකොට ඔන්න ඔය මේ ඒ මුල් වෙලානේ මේ වැඩ කටයුතු අපි කරන්න හිත. එතකොට ඒ සිතුවිලි වගේම තමයි ඔය අනිත් ඒවත් මතුවෙන්නේ. එතකොට අපි දන්නේම නැතුව ඕවා අල්ලනවා. ඒක සංසාරේ ඉඳලා ආපු ඒ පුරුද්ද ස්වභාවය. ඒක තමයි හිතේ හැටි. ඉතින් අන්නේ විදිහට අපිට පුළුවන් වෙනකොට මේ ටික මේ හොඳ වැදගත්යයි කියලා මතුවලා එන මේ මම හරහා එන සිතුවිලි ටිකෙන් බේරිලා ටික හරි අපිට ඉන්න හුරුවක් මේ විදිහට ගත්තාම ආන්න අපිට පුළුවන් වෙනවා අර ඒ මමක් හදන මේ සිතුවිලි ජාලා වුණත් මේ දිහා බලන් ඉන්න වර්තමානයේ මේක ඇති වෙනවා වෙන සිතුවිල්ලක් ඇති වුණා ඒක නැති වුණා මේ හරිස්සියේ මේක දැන් කල යුතුයි වගේ එකක් ඔන්න මතුවෙලා එනවා නේ ටිකක් වෙලා බලන් ඉඳලා ඒක ගියන් පස්සේ ඒක අවශ්‍යත් නැහැ. ආන් ඒ වගේ මේ සිතුවිලි පිළිබඳවත් ඒ වගේ ප්‍රවීණ භාවයක් ආවන් පස්සේ අපේ හිත ඇතුලේ තියෙන ඒ වදවීම ඒ තියෙන කරදරකම ටික අඩු වෙනවා. ඉතින් ගැලීම ඇත්තටම කියන්නේ මේ අපිට තියෙන දුක සෑහෙන ප්‍රමාණයක් අඩු කරනවා. ඔක තියෙන වැඩිපුර මේ හිතුවිලි හරහා හිතමනේ මේ හදලා දෙන්නේ. මේ දෙකට බෙදලා මේ වෙන්ක වීමක් කරලා ඉවරලා මම සහ මම නොවේ කියලා හදනවා. ඊට පස්සේ ඉතින් දිගටම ගැටලු තමයි. ආන්නේ ගැටලු අඩු වෙනවා ටික මේ මම සහ මම නොවේ කියලා හදන්නා වූ විඥාණයෙන් එන සිතුවිලි ස්වභාවය මේ වගේ අත්දැක්කහම ඒව වර්තමානයේ අත්දකින්න පුළුවන් වුණාම ඒවට දැක 1 2 3 4 5 එහෙම යන්නේ නැරලා අපි නැවත ඉබේ මූල කර්මස්ත එන ගතිය තියෙනවා. නාවත් අපි සිහියේ සිතුවිලිත් එන බව දකිනවා. ආන්න මේ විදිහට පහු කරගෙන යද්දී ඕන් අපි ක්‍රමක්‍රමයෙන් දුක ගෙවම් කරනවා. ක්‍රමක්‍රමයෙන් ප්‍රතිපදාවේ ක්‍රමක්‍රමයෙන් ඒ සීල සමාධි ප්‍රඥා තමයි වැඩෙන්නේ. ඇත්තටම ප්‍රඥා ශික්ෂාව තමයි ඉදිරියටම වැඩිම වැඩෙන්නේ මේ වෙනකොට. යන්නේ විදිහට අපි මේ සුද්ධ වීම දිගටම කරනවා. යන්නේ එක කරලා මේ දිගටම අපිට සිතුවිල්ලත් එකයි මූල කර්මස්ථාන එකයි ආනාපානෙත් එකයි එහෙම නැත්නම් මේ විදීමේ දැනෙන කකුල දැනීමත් එකයි මේ ඔක්කොම දැනීම කියන අදහසක් එක ස්වභාවයට ආවන් පස්සේ ආන්නේ දැනීම් වලත් අපිට වටිනකමක් නැති වෙගෙන යනවා. ඒකට දැනීම නැවට නොදැනීමට යනවා. නොදැනීම සහ දැනීම කියන කාරණ එතකොට ඔන්න මතු වෙලා නොඒවයි වින් කිරීම ඔන්න ඊට පස්සේ එක වින් කරන්න ගන්න. එතකොට ඒකේදීත් අපි ඉදිරියට යද්දි යද්දි දෙකටම සම ගතියක් ඇති කරන්න පුරුදු වෙනවා. ආන්නේ පුරුදු වීමටත් හුරු වෙන්න හුරු කරගෙන ওই විදිහටම දිගටම වුණා කරගෙන යන්න කියලා මතක් කරන්න පුළුවන්.
මේ සමිනාංශ බුහන්සේට බොහොම පිං. මම හිතන අද ධර්ම දේශනාවෙත් කමඨහන් සැසීමේ දක්වත් අද අපිට අදකින් අහන්න ලැබෙන දේවල් වලට සාපේක්ෂව වටිනා දහම් කරුණු සම්භාරයක් අසා ගන්නට දැනගන්නට සැකසුණා. දැන් අවස්ථාව තියෙනවා සහභාගී වෙන සියලු පිරිසට වාචිකව ප්‍රශ්න හෝ සතිමත් බව සම්බන්ධ ප්‍රකාශ ඉදිරිපත් කරන්න ඒ සඳහා සූ මත ඔසවා ඉදිරිපත් වන ලෙස ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි. දැනට කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැති නිසා සවිනාස මම සතිමත් කියන සම්බන්ධ ප්‍රකාශ ඉදිරිපත් කරන්න අවසරද ආරාජිකා ඉදිරිපත් කරන්න ප්‍රකාශය ප්‍රශ්න මගේ ප්‍රකාශ ඉදිරිපත් කරන්න සවිනාස ප්‍රකාශයක් නෙවෙයි මේ අඩුපාඩුව තේරා නම් මේ සමා වෙලා මේ ඉවසන්න කියලා ඔබ වහන්සේලා ඉල්ලා සිටිනවා. මේ ඊයේ දවසේ ප්‍රාමෝ ලංකාවෙන් ලැබෙන තොරතුරු අනුව ලංකාවේ තත්ත්වය හොඳ නැහැ කියන අදහස තිබුණා. ඊට කලින් තිබ්බේ සිකුරාදාරයේ යාළුවෙක් එක්ක බැලුවා වීඩියෝ එකක්. ඒකේ තියෙනවා සමස්තයක් වශයෙන් ලංකාව කොච්චර පිටරට ණයද කියලා ඩොලර් බිලියන 45ක් කියලා ඒකේ තිබ්බේ. ඩොලර් බිලියන 45 කියන සවිනාස ඔකෙන් 100.01ක් ඇති. ඒක සාමාන්‍ය මිනිස්සෙක්ට මුළු ජීවිත කාලෙම ජීවත් වෙන්න මම හිතන හැටියට. ඉතින් ඒක අහුනට පස්සේ නම් මගේ හිතේ තර ප්‍රපංචකරණයේ අධික තීරව සිද්ධ වෙන්න ගත්තා. මේ වගේ ණය කොහොමද රටක් ගෙවන්නේ කියලා. එතකොට තේරෙන දැන් සාමාන්‍යයෙන් කයට සතිය පිහිටෙන බව පේනවා. ඒත් අර අරෝගේ ෂාප් ඉන්ෆර්මේෂන් එකක් උඩට පළවෙනි පතවට එන්නේ. මේ ආවට පස්සේ මේක දෝලනයක් මේ හිතේ සිද්ධ වෙනවා කියලා. ඉතින් ඒ නිසා මම කල්පනා කරා ඒ සම්බන්ධව ඉදිරිපත් කිරීමක් කරන්න. මට හිතෙනවා දැන් අපිට ඔය සතර සතිපට්ඨානේ බොහොම කාලයකට කලින් තිවිලා ඒ අවුරුදු 500 විතර කලින් නැති වුණාය කියලා. ඉතින් එතනදී ඒ නැවත සතර සතිපට්ඨානේ අපිට මේ ලැබෙන කාලයක් උදා වෙලා තියෙනවා. නමුත් මේ ලැබෙන කාලයේ උදා වෙනකොට ආර්ථික ශක්තියෙන් සෑහෙන පිරිහීම ඉලක් වීම සංග්‍රහණයටත් අපහසුතාවයක් ඇති කරනවා. ඒ සතිය දින කරන මනුෂ්‍ය පිරිසලත් අපහසුතාවයක් සිද්ධ වෙනවා මට හිතෙන්නේ. ඉතින් මේ මිනිස්සුන්ට නම් දැන් මේක ගොඩ දාන්න පුළුවන් තැනක් තියෙනවායි කියලා මට හිතෙන්නේ. ඉතින් දිව්‍ය ලෝකවල සතිමත් දේවරු ඉන්නවා නම් ඒ අයට තමයි දැන් අවස්ථාව තියෙන්නේ උපකාරයක් කරන්න කියලා. මේ ඉතින් ওই වගේ ප්‍රපංච ගොඩක් තිබුණා. ඉතින් සමහර ප්‍රපංචද විතර්කද කියලා මට තේරෙන්නේ නැහැ. මොකද අර ප්‍රශ්න කියන්නේ සවිනාසේ සමහර ප්‍රශ්න තියෙනවා ඒවා එකම ජාති ප්‍රශ්නෙකට දන්නා මේ ප්‍රශ්නෙකට මික්ට මුණ දෙන්නේ සතිය මෙමයයි කියලා. නමුත් අර අමුතුම විදිහේ ප්‍රශ්නයක් ඉදිරියට ඇවිල්ලා ඒක ඔස්සේ ප්‍රපංච ඉදිරිපත් කරනකොට මේ කලු ප්‍රශ්නෙන්නේ දන්නේ නැහැ. දැන් සතියත් එක්ක මේක ගැළපෙන හැටි හිතා ගන්නත් බැහැ. ඉතින් මම මේ පුරුද්දක් හැටියට මොන ප්‍රශ්නයක් කවත් එතන මේ ඉස්සරහට පලිහක් වගේ සතිමත් වීම එහෙම නැත්නම් සතර සතිපට්ඨානෙ ඉස්සරහට තියලා මම පැත්තකටලා බලන් ඉන්න සිල්කක් දැන් දිනු කරලා තියෙනවා. ඉතින් ඒතනදී දැන් මේ පලිහත් එක්ක මේ ප්‍රශ්න ප්‍රපංච ඔළුවට එන එක ඉතින් අම්මත් දැන් තාම ඉන්නේ ලංකාවේ. අම්මා විතරයි මල්ලිත් ලංකාවේ නෑ. අම්මා විතරක් ලංකාවේ ඉන්න. ඉතින් ඒකත් හිතර ටිකක් සංවේදී වෙන තැන. ඒ වගේ ඔස්සේ ඒ වගේ කාරණා ඔස්සේ සතියට මේක ලොකු පරීක්ෂණයක් බවට පත් වුණා. ඉතින් මේ ඒක තමයි සවිනාස මගේ ප්‍රකාශය. ටිකක් අලුත් අත්දැකීමකට මුහුණ දෙනවා. මට සාමාන්‍යයෙන් ඔය එහෙම හිත සැලෙන සුළු දේවල් වල මුහුණ දෙලා පුරුදු මම කලින් වැඩ කරපු දෙන හරියට මට අභූත චෝදනා ඒවා නොසලකුම්කද ඒ කියන්නේ අර වෙනස්කම් මගේ වල ලක් වෙන්න ඕන. ඉතින් ඒ වේ මම මේ පර්වතයක් වගේ සතිමත් ඉවසලා ගණන් ගන්න එක ඉඳලා තියෙනවා. නමුත් මේක ටිකක් ෂාප් පේන් එකක් වගේ හිතට දැනෙනවා. ඒක තමයි සවිනාස් මගේ ප්‍රකාශය. මම මේ කලබලෙන් කරන ඉඳ හරියටම කියන්න බැරි වෙනවා සවිනාස්. මේ ඒකතමයි ප්‍රකාශය අවසරයි බොහොම පිං.
ඒ අදහස මේ ඒක පොදු දෙයක් තමයි මටත් වගේ අදහසක් ආවා ওই කාලේ මේ මේ සිද්ධ වෙනකොට ඉතින් මේ හිතා ගන්න බෑ ඒක වෙලාවකින් අපි බලාපොරොත්තු වෙච්ච නෙවෙයි ඉන්නේ. ඉතින් මේක මේ ඔය වගේ අද්දැක මේ 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 වගේ දෙයකට මුණ දෙනකොට ඉතින් හිතා ගන්න බැරි දේවල් තමයි ඒක මේ එන්න ඕන. ඉතින් ඒවා එනවා. ඇත්තටම එක දවසකට මටත් එක දවසක් එකපාරට නිින්දෙන් ඇහැරිච්ච වෙලාවේ නිකන් මුළු ඔක්කොම මේ 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 මුළු රටම අවුල් නේද මේ. එතකොට මේ එහෙම අවුලක් අහම ඉතින් මටනේ ප්‍රශ්නේ ඉන්නේ බදා පළවෙනියට. ඉතින් මටත් අවුලක් වෙනව නේද කියලා මේ එනවා. ඊට පස්සේ අර නිින්ද කැඩිච්ච එකේ යම මේ එකත් එක්ක තමයි මේක එන්නේ. ඒකත් එක්ක ඊට පස්සේ මේ හොඳට මම මේ දැන් නිකන් හදවත ගැහිගෙන මේක නිකන් ওই ගැති දෙයක් නෙමෙයි. දැන් අපි දන්න මේ මේ ළඟ දන්නෙත් නෑ මේ ඇත්ති ගැලේ ඉන්නේ වෙලාවේ ඉන්න වෙලාවේ එන්නේ. අනේ ඊට පස්සේ කමක් නෑ දැන් ඉතින් ඔකට සිහිය පිහිටවගෙන ඉඳලා මේ නිින්ද යන වෙලාවක නිින්ද යන්න ඇරලා ඊට පස්සේ මීට මේ ආයි උදේ බලනකොට අනේ නෑ ඊළඟ ඊළඟ වැඩ තියෙනවනේ මොන මොනේ ද ඊළඟට දවසේ වැඩ තියෙනවට ඔළුව යනකොට අනේ ඊට පස්සේ ඔන්න මේ හිත රාගය එහෙම එනකොට දේශය එනකොට අනේ යන්න අර ඇත් අරකේ අර අර තිබ්බ දව අර රෑමැද්දේ ඇති වෙච්ච එක ඇත්තෙත් නෑ. ඉතින් ඒ විදිහට තමයි මේකේ ස්වභාවය. ඉතින් ඕක තේරුම් ඊට පස්සේ මේ දැන් ඔය මේවා මේ පාලනයේ පැත්තෙන් ගත්තවුන ඉස්සරම මගේ තිබුණා මේ ඔන්න මොකද්ද අපේ මේ වැඩිහිටියෝන්ගේ ඉතින් ආපු ඒ අදහස් එනවනේ ඒවනේ ඔළුවට පොඩි කාලේ බලපාන්නේ. ඉතින් අත කැපුවත් කොළ ඒ කාලේ. ඊට පස්සේ ඉතින් ආයි මේ සටන් විරාමයක් ආවා ඒ කාලේ. ආයිති හරි හොඳයි යන්න යුද්ධ නැවතුණා. සටන් විරාමයක් කියන්නේ කොච්චර දියද මිනිස්සු මැරෙන්නේ නැහැ කියලා. ඉතින් ආයි එක පයින් ඉතින් ඉන්නවා කොළ පාට මේ රැසීම් බලන්නත් යන සමල්ලන්න මේ උසස් පෙළ කරනකොට. ඊට පස්සේ අනේ ඉරාම ඉවර වෙලා ඔන්න කියනවා මේ පාව දීලා ඒ ඉරාමින් කිය බොරුවක් කිය මේ එකෙන් කරලා තියෙන්නේ මේ උදව් කිරීමක් කිය අනිත් මේ සස්තවාදී වැඩි වෙලා. ඉතින් ඔන්න ඊට පස්සේ මේ පාව දීලා ඒ අපේ ඉතින් ඔන්න ඒක දැන් ඒ විශ්වාස කරන්නේ නැහැ අපි. ඉතින් අර ඊට වැඩි වටින්නේ මිනිස්සු මැරෙන්නේ නැති ඒක අහිංසාවාදී වටිනවනේ. ඉතින් ඒක ඒ තිස්සාස කරන්න ඇවින්න බෑ ඒ මනස හොඳින් කරේ. ඕන් ඊට පස්සේ යුද්ධෙ දිනනවනේ අනිත් පැත්තෙන් ආන දිරුවම් පස්සේ ආනේ ඒ ඊට පස්සේ හොඳ මේ ඊට එහා නෑ දැන් ඔන්න ඇත්තටම අර පාවදීමන්නේ කරලා තියෙන ඊට කලින් මේ ඉතින් ඔන්න මාරු වෙනවා. මාරු වෙලා දැන් ඔන්න ආයි ඉන්නවා. ඊට පස්සේ ඉතින් මේ මේ හොඳටම මෙයා ඉතින් හොඳයි මේ මොනව කරත් කොච්චර කරත් මේ නැවැත්තුවනේ නටර බේරුවනේ මිනිස්සු මැරෙන එක නෑනේ දැන් මේ දියුණු කරානේ. ඉතින් ඔන්න ඔය විදිහට යනවා. ඉතින් ඕක මාරු වෙලා දැන් ඔන්න ඊට පස්සේ ඒකත් ඉවරනවා. ඔන්න ඊට පස්සේ නෝ ආ මීට ඊට වැඩි හොඳයි අනිත් එක්ක. දැන් ඔය විදිහට එනවා. දැන් ඕක තමයි මාරු වීම වෙන්නේ. හිත දැන් ඊට පස්සේ කවුරු හරි කිව්වා දියසෙන් කුමාරයා කියලා. ඔන්න දියසෙන් කුමාරයා දැන් ඊයේ එක්කෙනෙක් හම්බලා කියනවා මේ භාවනා කරන එක්කෙනෙක් කියලා කියයාම කියන්නේ. ආ මේ ඉතින් කරගෙන යනවලු සාමාන්‍ය කරන සමතේ වගේත් කරනවත් ඇති. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මේ ෂුවර් ආයි 2024 දී සේන කුමාරයෙනවා මේ ඇවිල්ලා දැන් පැවිදි වෙලා ඉන්නේ 24 දී පැවිදි උපවැදි වෙලා ඔරට සශ්‍රීක කරන උපරිමයටම මේ ඊට පස්සේ ඔය දැන් ඉන්න ජනාධිපති තමයි එයාට වැඩ කරන්නේ අතවැසියා වගේ. එයාගෙන් තමයි වැඩ ටික ගන්නෙ. ඔන්න ඔන්න ඔය විදිහට මේ මේ ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා. ඔය කෝටි ගණන් කියපු ගණන් ඔක්කොම ගෙවනවා කියලා ඉතින් මං ගාමන තියෙකත් හොඳයි නේ. දැන් මම මේ මනුස්සයා කියන විදිහට හොඳයි නේ. එයාට හරි සතුට. ඇත්තටම මේ පිළි අරගෙන බලන්න මොකද්ද නමකොත් කිව්වා හෂාන් බ්ලොග්ද මොකද්ද කියලා බලන්නත් කියලා. මේ එහාමුදුරු කෙනෙක්ලු කියන්නේ භාවනාවෙල්ලු ලොදිය ලෝකේ සම්බන්ධයිලු අර යමන් ආමන්ත මහත්තයා කිව්වා වගේ දැන් දිව්‍ය ලෝකයෙන් තමයි මම හිතන්නේ ඒකට උදව් ගන්න. ඉතින් ඒගොල්ලෝ එහෙ සම්බන්ධය අරගෙන මේ ඉතින් ওই ලොකු ප්‍රපංචයක් තියෙනවා ඉතින් කියනවා නේද දෙවියෝ කියනවලු ඔක්කොම සුද්ධ කරලා දාන්නද කියලා. හැම මරහාඳුර එපැයි කිව්වලු. ඒලා කිව්වලු මේ හැම කරන්න ඕනේ නැහැ මේ ඔන්න යන්න අරිනු කියලා. කොහොම හරි මේ ඉස්සරහට ඇවිල්ලා ඔක්කොම ණය බේරනවලු. ඉතින් මම කල්පනා කරා හොඳයි නේ අප්පා. ඉතින් මම ඒක හොඳටම විශ්වාස කරනව නේද කියලා. ඔව් කිව්වා. මේ විශ්වාස කරනවා සාමින්නාද අපි මේ උන්ට මේක මේ අදහනවා නේ ලොකු දෙයක් වෙනවනම් මං කොහෙද ඉන්න හොඳයි නේ ඇත්තට වෙනවනම් කොච්චර ලොකු දෙයක්ද. අතන ඉතින් හිතර සහනකුත් තියෙනවා අර මේ දැන් තියෙන ප්‍රශ්න හැටියට. ඊට පස්සේ මේ හිත දැන් ඔය වගේ ප්‍රශ්න එනකොට ඉතින් ඔය බලන්න පුළුවන් සතිය තමයි ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ. මොකද අපි දැන් කවදාවත් හිතමු දෙයක් බලාපොරොත්තු දේවල් නෙවෙයිනේ ලැබෙන්නේ. කොරෝනා කියන එක ආවා, ඒකට මූණ දුන්නා, ඒක රැල්ලෙන් ඉවර වෙයි කිව්වා, ඒකත් දුන්නේ නැහැ, ඒ මූණ දුන්නා. බෙහෙත් විදිනේ වුද්දොත් සත්තු හැවෙනවා කිව්වා කි මේ බෙහෙත් විද්දන් පස්සේ විකෘති වෙනවා කිව්වා. ඉතින් තාම උනේ නැහැ. ඉතින් ඔය වගේ හැම එකේදීම ඔය වගේ තමයි. ඉතින් සතියට එනකොට ඕකත් යනවා. ඉතින් මේක තියෙනවා ඕකත් යනවා. දීසින් කුමාරයා ඇවිල්ලා හරි ඉතින් යනවනේ. එහෙම නැත්තම් ඊට අන්තිරම ගිහිල්ලා හරි යන්න වෙනවා. ඉතින් ඒ නිසා මේක හැමදාම තියෙන්නේ නැහැ. ඒ විත වර්තමානට එනකොට මේ මොහොතේ මොහොතේ මේකත් වෙනස් වෙනවා, මේකත් වෙනස් වෙනවා. මේකේ අපි ගත වෙලා යනවා. ඉතින් යනකොට මේ අපිට කරන් තියෙන්නේ ඉතින් ඕවා මැත්තේ ඔය ප්‍රශ්න ගැටළු තියෙද්දි අපි මේ කරනවනේ. අන්න ඒකයි වටිනකම. ඇත්තටම දැන් මේ කල්පනා කරේ දැන් ආයෙනකොට අපි ආරංචි වුණා මෙහෙම මේ වහලා හැමදේම අද ඉන්ද්‍ර නීති දානවා එහෙම ගැට් කතා. ඉතින් එනකොට කල්පනා කරේ දැන් මෙහෙ කඩුවෙල වැඩසටහනක් තිබුණා. ඉතින් අද ඒ අයට එන අයට මේ එන්න බෑ. අද මේක නවලංගු කරා. ඉතින් අද ඒ අයට එන්න නෑ. නමුත් ඉතින් සූම් එකේ ඉතින් සම්බන්ධ වෙනවා ඉන්න අය. ඉතින් අන්නේ විදිහට කොහොම කොහොම හරි අපි අර කියපු ඒ සති සතර සතිපට්ඨානයට එන්න, ඒකට යොමු වෙන්න, අඩු මේක හොඳයි කියන්න, ඒකට මේ පොඩ්ඩක් හරි කකුලක් අඩියක් තියලා හුස්මකට හිත තියලා මේක සාකච්ඡා කරලා ඒකට අනුව බණක් අහලා ඒ තමන්ගේ අත්දැකීමක් එලි කරලා ඉතින් අන්නේ විදිහට අපි මේකේ යෙදිලා ඉන්නවනේ ඇත්තටම. ඉතින් අපිට මේක ලොකු දෙයක්. මේ නැත්තම් අර ඔය කියපු එක පැත්තක් අපි කතා කර ප්‍රශ්න ටික ඉතින් ඒ ප්‍රශ්න විතරම නිතර වෙන්නේ. ඒකෙමයි ඒ ලෝකෙම හිර වෙලා. ඉතින් අපිට සුළු මොහොතකට හරි අපිට තියෙනවා වාංගුවක් බුදු පියාණන් වහන්සේගේ මහා කරුණාව, බුදු පියාණන් වහන්සේගේ ගුණය, බුදු පියාණන් වහන්සේ නිසා අපිට ලැබිච්ච පිහිට. ආන්නේ පිහිට අපි ලබමින් ඉන්නවා මෙච්චර මේ ගැටලු තියෙද්දිත් කියන එක තමයි මේ සතිපට්ඨාණයට අපේ යොමු වීම තුළ අපි අත්දකින්. ඒ වගේම ඒකට හිත යොමු වීම, ඔය මොන ගැටලු ඔය තිබ්බත් ඊට වැඩිය හොඳයි ඒවා එක ඉන්නවා කියන අදහස තියෙන ලෝකයක් තියෙද්දි මේ අපි සුළු පිරිසක් මේ වගේ දේවල් වල එකතු වෙලා මේ වගේ කටයුත්තක් කරගෙන යන්න ලැබීමම ඔච්චර මේක ආශ්චර්යයක් වගේ. ඉතින් ඇත්තටම දෙවියෝ බ්‍රහ්මයෝ ඉතින් ඇත්තටම අපි ඔය ලොකු සාහන ඉතල මතක් කරන්නේ මේ මේවට තමයි ගෞරව කරන්න, මේවට තමයි සාදු කියන්නේ. මොකද ඒ අය ඉන්නේ මේකෙන් බාහිරවනේ, මේක ඇතුළෙම ඉඳගෙන අපි උත්සාහ කරනවා මේකෙන්ම ගොඩ එන්න. මේ සමහරලාට පේනවා උදව්වක් නැහැ, අල්ලන්න වෙලක් පේන තෙක් මානක නැහැ කියලා. නමුත් අපි ගත කරනවා ඒකත් එන දැනීමත් ඒක මතක් ඒක තේරෙන විදිහ ඒක හිතට එන හැටි ඒවා එලි කරගෙන ඒවා කියලා මේවා අමතක කරලා සතියට හිත දාලා ඒක ඒකම සතියට පන්නරයක් සතියට උදව්වක් අඩයක් කරගෙන අපි ඒකෙන්ම හදාගෙන යනවා ඉස්සරහට.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොම පින් වහන්සේගේ පිළිතුරු උපදෙස් වලට. ඒ වගේ මාත් හිතනවා කිසියම් රටක පිරිසක් සතිමත් වෙ ඉන්න තරමට දිව්‍ය ලෝක හයක දෙවිවරුන්ට හෝ බ්‍රහ්මයන්ට හෝ ඒ අයට උපකාර අනිත් පැත්තට කරන්න පහසුතාවයක් ඇති වෙනවා.
ඔව්, ධර්මයේ හැසිරෙනානේ, ධර්මයේ මේ හැසිරෙන අය රකින්නවානේ ධර්මයේ විසින්. ඒ නිසා ඒ පැත්ත අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක කියන්න දෙයක්ත් මේ භාගතුන් වහන්සේ දේශනාත් කරලා තියෙනවානේ. ඉතින් ඒක තමයි ඇත්තම මේ සුළු පිරිසකින් තමයි ලෝකෙ කොහොමත් රැකිලා තියෙනවා කියන අදහස තියෙන්නේ.
එහෙමයි ස්වයන්ස. එහෙමයි සෞද 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 ස්වයන්ස. මම ආරාධනා කරනවා රාජිකාවට ඉදිරිපත් වන්න කියලා. තිරුවන් සරණයි රාජිකා.
හොඳයි.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, බොහොම ස්තුතියි නදී නාමන්ත අවස්ථාව ලබා දුන්නට. මට ඉතින් මේ ගොඩ කාලයකට පස්සේ සම්බන්ධ වෙච්ච නිසා මොනව හරි කියන්න කියලා හිතුනේ. බණට සම්බන්ධ දෙයක් තමයි කියන්න හිතුනේ. ඒ වුණත් මේ දැන් මතු වෙච්ච කතාවත් එක්ක මගේ අදහසක් ඉදිරිපත් කරන්නම්.
හොඳයි.
අත්තරම ඕ ස්වාමීන් මේ බොහොම සන්තෝසයි බොහන්සේගෙත් කටහඬ අපිට මට කාලෙකින් අහන්න ලැබුණේ මේ වැඩසටහන දැන් එන්නේ නැති නිසා.
ඔබතුමිය දැන් එන්නේ නැද්ද මේකට ආරම්භක?
නෑ නෑ ඉඳලා හිටලා එනවා ස්වාමීන් වහන්සේ. මේ දවස්වල අනිත් කට්ටියට බාර දීලා තියෙන මට පොඩි වැඩක් තියෙනවා ඉරිදට. අපි ආව ඔබ වහන්සේලා දැක බලා ගන්න ඔබ වහන්සේ වැඩ හිටියේ නෑනේ.
හා හා දැන් මේ ඉතිරි ගල
එහෙමයි එහෙමයි.
හොඳයි හොඳයි.
අපි ආයෙ වෙලාවක සම්බන්ධ වෙන්න එහෙ එන්න බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේ. මේ ඇත්තරම දැන් ඔය නාමන්ත මත කරපු කාරණයක් එක මට හිතෙන්නේ දැන් ඇත්ත මේ ලංකාවෙත් ලොකු බරපතල ප්‍රශ්න ටිකක් තියෙනවා, ලෝකෙම ගත්තත් ලොකු ප්‍රශ්න ටිකකුත් තියෙනවා. ඉතින් ওই ප්‍රශ්න තියෙනවා තමයි. ඒ වුණාට මට හිතෙනවා ගොඩක් වෙලාවට අර මං ග්ලෑඩ් ගේම් එක ඉගෙන ගත්ත එකේ වටිනකම මෙච්චර ප්‍රශ්න තියෙන ලෝකෙක අපිට පුළුවන් වුණා මේ ඒ ප්‍රශ්න වලට එන්න කලින් කොහොම හරි මේ සත්‍යමත් බව වඩා ගන්න. ඒක කොච්චර වටිනවද කියලා තමයි මට දැනෙන්නේ. අපිට ඇත්තරම දැන් මෙහෙම සතිය කියලා දෙයක් නොතිබුණා නම් අපිට මේ වෙනකොට අපිත් මේ කෑම බීම නැතුව හරි ඒ ඒ ප්‍රශ්න වලට දුක් වෙන මානසික ස්වභාවයක් නිතියෙන. ඉතින් ඒක නිසා ඒ වගේ ලෝකෙක ඒ වගේ කාලෙක අපිට මේ වගේ මාර්ගයක් වඩන්න ලැබුණේ කොයි වගේ අපි මේ සංසාරේ කොහොම කරපු කුසලකරද කියලා තමයි මම ඉතින් කල්පනා කරන්නේ. ඉතින් මට හිතුණා අදහසක් විදිහට ඒක ඉදිරිපත් කරන්න ඇත්ත අපිට ප්‍රශ්න තියෙනවා වටපිටාවේ මේ ඒ ප්‍රශ්න තිබුණත් අපි මේක දිහා කොහොමද පොසිටිව් බලන්නේ කියන එක ගැන පොඩි අදහසක් විදිහට මත කරන්න. ඇත්තම ඔය මේ මට මතක විදිහට මෑතකදී බණකදත් කියුණා මේ දිව්‍ය ලෝකවල ඉන්න මේ දෙවිවරු අපිට උදව් කරනවද නැද්ද කියන එකට වඩා දෙවිවරුත් වන්දනා කරන්නේ කොයි වගේ අයද කිව්වහම එහෙම බණක් කියනා ළඟකදී මේ මේ වගේ කියන්නේ අර බ්‍රහ්මචාරිය රකින්න අපි මේ මේ වගේ ප්‍රතිපදාවක් රකින්න අයට දෙවිවරු පවා වන්දනා කරනවා කියලා මම මේ බණකදී අපේ වැඩසටහන ඇහුවා. ඉතින් මට හිතුණා අපිට මේ මේ අඩු ගන්න වැඩසටහන සම්බන්ධ වෙන ප්‍රමාණයට හරි එක අදහසක් ඉදිරිපත් කරන්න අපි මේ බරපතල මේ කාලෙක මේ වැඩසටහන සම්බන්ධ වුණාට මේ අපිට තියෙන ලොකු වටිනාකමක් කියලා මේක අපි පොසිටිව් දැකලා මේ ග්ලයිඩ් ගේම් එක දාලා මේ ගමන කරගෙන යමු කියලා මතක් කරන්න. ඒ කාදාවත් විදිහට ස්වාමීන් වහන්සේ ගැන
වචනයක් ඕ ඉතින් ඒ කියන කාරණෙත් එක්ක මේ මොකද්ද ඇත්තටම ඉතින් ගැටලු කියන එක ඇති වෙලා තියෙන්නේ මේ අපේ පුරුදු වැඩපිළිවෙල එක්ක තමයි. දැන් මේ යන සත්‍යය ඇත්තටම මේ අතීත යන්නතාව එහෙම නැත්නම් අපි මුතුන් මිත්තෝ හිටපු විදිහට මේ කිසිම ගැටලුවක් තියෙන තත්ත්වයක් නෙමෙයිනේ. මේක මේ ලෝකේ හදාගත්ත සංකල්ප ටිකක් එක්ක තියෙන ගැටලුවක්. ඒ කියන්නේ ඩොලර් එක කියන එකට ඊට පස්සේ අපි ලෝකෙට මේ වාල්වීම සහ ඒ තමන්ගේ දෙයක් කරගන්න නැතුව එහෙම නැත්නම් ඇත්තටම කියනෝ නම් ඉතින් සැප හැවීම හරහා වෙච්ච දේ කෙටිම කියනෝ නම් ඉතින් සැප හොයන්න යෑම තුළ විවෘත වීම තුළ පහසුව සෙවීම තුළ මේ හැමදේම මේ මේ මුදලට එහෙම නැත්නම් මේ ලේසියෙන් කරගන්න හොරු වුණා මේක පොඩ්ඩ නැත්තම් හෙලවෙන්න පුළුවන් ක්‍රමයක් ඒක. ඉතින් ඒක හෙලවිලා යනකොට ඊට පස්සේ ගැටලුවක් කියන එකක් තමයි තියෙන්නේ. නමුත් අර අපේ මුතුන් මිත්තෝ එදා පටන් ඒ හිටන් විඳගෙන ආපු ක්‍රමේ එක්ක දැන් ඒ ක්‍රමේ තියෙනවනා ඒ ක්‍රමේ නම් එයාට කිසිම ගැටලුවක් නෑ. එයාට දර ටික තියෙනවා, කෑම ටික තියෙනවා, තමන් ගාව තමන්ගේ වත්තේ ඊට පස්සේ තමන් ලවා ගන්නවා. මහ ලොකු දේවල් නෑ, බලාපොරොත්තු නෑ. ළමයිල්ල පොඩි ටික ඉන්නේ යවට තමන්ගේ ළඟ, එහා පැත්තේ අනේ පැත්තේ තමන්ගේ මේ ළඟමයි. ඉතින් මේ කියන කිසිම ගැටලුවක් එයාට නෑ ඇත්තටම. ඉතින් මේක මේ අපි හදාගත්තු දෙය. නමුත් ඒකට මුණ දෙච්ච මනුස්සයට දැන් ඔය මේ පරම්පරාවට අලුත් පරම්පරාවෙම ඉන්න දීපක් දැකලා නැති කෙනාට ඇත්තටම ඉතින් ගෑස් නැහැ කිව්වොත් කියන එක එයාට ගැටලුවක් තමයි. කොච්චර මේ කවුරුත් බණ කිව්වත් මම කිව්වත් එයාට ඕම නෙවෙයි, අපේ ඉස්සර මුතු මිත්තු හිටියෝම නෙවෙයි, ඒ කට්ටිය මේ ඔයාලට ඕවා ප්‍රශ්නයක්ද ඔය මේ කියලා එයාට එහෙම තේරුම් ගන්න බෑ. ඉතින් එයාට ඒක ගැටලුවක්, මොකද එයාට හුරුවක් නැහැ, එයා මේ ක්‍රමයටම අහුවෙලා. ඉතින් ඒ නිසා කරන්න තියෙන්නේ සතිමත් බවත් එක්ක අපිට ක්‍රමක්‍රමයෙන් හැඩ හුරුවීම. අපි දැන් මේ ගත් ලැබිලා තියෙන ඇත්තටම මේ කාලයක් කොරෝනත් එක්කම මම හිතන්නේ මේක ටික ටික හුරු වුණා. තමන්ගේ දේවල් කරගන්න, වගා කර ගැනීම, එහෙම නැත්නම් ටික ටික මේ අවශ්‍යතා තමන් කරගන්න එක ටික ටික හුරුවක් අහවා. ඉතින් ඒකත් එක්ක දැන් මේකත් ඒ තමන්ගේ දේවල් තමන් ටික ටික පුළුවන් විදිහට කරගන්න කියන එකට හුරු වෙනවා. ඉතින් හැමෝටම කරන්න බෑ. ඉතින් අනුවර්තනය වෙන්න පුළුවන් කෙනා වෙනවා, නැති කෙනා රොතු දෙන්නේ නැහැ. ඉතින් එයා ඒක ඕකත් ඒක තමයි ස්වභාවය. ඉතින් ඒ විදිහට ලෝකේ විපරිණාමය ඉතින් ඔහොම වෙනවා. ඉතින් ධර්මයේ තමයි, ධර්මය තමයි මේ මේ අත්දකින්න තියෙන මේ පේන්නේ මේ ධර්මයමයි ලෝකෙ හැමතැනම. ඉතින් ඒක ධර්ම වැස්ස වහින එක තමයි තියෙන්නේ අපිට තියෙන්නේ. ඒ තුළින් දුක්ඛා ගැනීම එහෙම නැත්නම් ඒකට මූණ දීමම තමයි ශක්තිය. ඒ මූණ දෙන පිළිවෙල තමයි අපිවට පන්නරය ලබා දෙන්නේ. ඒකට මේ අඬා හෝගාගෙන යන කෙනාට මහා දුකක්, යම් ප්‍රමාණකින් සැලී සැලී යන කෙනාට ඊට අඩුයි. නොසැලී ඒ වෙලාවට ඒකට මූණ දෙන කෙනාට ඊටත් අඩුයි. ඉතින් ඒ විදිහට තමයි මේකේ ගත කරන්න තියෙන්නේ. ඉතින් ඒක මේ මූණ දීලාමයි ලබන්න තියෙන්නේ. මේක ඉතින් හිතලා ගත්තා නෙමෙයි, ඇත්තටම කොහොමත් මේ සතිය පරීක්ෂා කිරීම වගේ දෙයක් කරන්න වේ තියෙන්නෙම බලාපොරොත්තු නොවුණු අවස්ථාවලදී කොහොමද ඒකට මූණ දෙන්නේ කියන එකෙන්ම තමයි. ඒ නිසා මේකත් පරීක්ෂණයක් වෙනවා. ඒ වගේම අපිට මේ ලොකු අත්දැකීමක් වෙනවා මේක මිනිස්සුට වෙලා තියෙන දේ සහ මේ වගේ අර කිව්වා වගේ ධර්ම මාර්ගයකට එන්න නැත්තම් මේ වගේ පුහුණුවකට කලින් පැමිණෙන්න ලැබීම මේ වගේ කාලයක් එන විට අපිට සූදානම් වෙන්න පුළුවන්. එකපාරට දැන් කෙනෙකුට මේ පටන් ගන්න අමාරුයි. හදිස්සීම මේ වගේ අසීරු තත්ත්වයකට පැත්වෙච්ච කෙනෙකුට සතිය වඩන්න පටන් ගන්න මේ මම බෑ කියන එක නෙමෙයි, නමුත් පහසුවක් නෑ. පහසු මතා මැද්දේ තමයි යන්න වෙන්නේ. ඉතින් අන්න ඒ නිසා මේ කරගෙන ගියපු අය, කරගෙන යන අයට සතුටක් ලබන්න පුළුවන්. අපිට කොහොමත් එකයි සිහිය අපිත් එක්ක තියෙනවා. අපිට භාවනා මධ්‍යස්ථානෙට ගියත් නැතත් සතිය වඩන එක අපි දැන් අහල්ලගෙන තියෙන්නේ. ඒ නිසා මට දැන් මේ කොහෙ හිටියත් මම දැන් මෙතන මේ ස්වභාවයෙන් ඉන්නේ. මොකද්ද? සමහර විට මහා දුකක, මහා ගැටලුවක, සමහර විට සැපේක, සමහර විට ඔන්න මුක්කම මම වෙලා හිස් ගතියක. ඉතින් මෙන්න මේ වගේ අපිට හැම දෙයක්ම මේ මොහොතේ දැනගන්නවා. දැනගන්නකොට එක එකම ඒකේ තියෙන අර තරපරස බව, ඒකේ තියෙන අර කටුක ගතිය ටික ටික අඩුවක් තියෙනවා. අපි දැනුවත් වෙන්න වෙන්න ඒකේ සැර බාලයි. යන්නේ සැර බාල කිරීම හරහා තමයි අපි ඒ ජීවිතේ මේ සැපවත් බව ඇත්තටම ඇති වෙන්නේ. සාපේක්ෂව මේ හිතා ගන්න පුළුවන් අනිත් පිරිස් කෙසේ විඳවනවා ඇද්ද කියලා. ඉතින් ඒකට අපි සතුටු වීම හෝ ඒකට හොඳයි වෙච්ච දේ කියන එක නෙමෙයි, අපිට පුළුවන් විදියට මේ වගේ ඇත්තටම බෙදා ගැනීමත් ඒක තව කෙනෙකුට උදව්වක් මේ වගේ කරගෙන යෑම තමයි ඉතින් ඇත්තටම ලෝකෙට කරන්න පුළුවන් ශාන්තිය සිත. ඇත්තටම මේ ලෝකේ රැකෙන්නෙත් මේ කටයුතු කරගෙන යන අය නිසා කියලා මතයකුත් තියෙනවා ඇත්තටම.
එහෙමයි ස්වාමීන් වහන්සේ, අදහස් දැක්වීමට බොහොම පින් ඔබ වහන්සේට. මේ මම ඇත්තටම මේ කතා කරන්න හිටපු දේ ගැන පොඩ්ඩ දෙයක් කියන්න අවස් පොඩිය වෙලාවක් ගන්න ස්වාමීන් වහන්සේ අවසරයි. මේ ඒක ඇත්තටම මේ අද වනේ අපි ධර්මදේශනාවදී ස්වාමීන් වහන්සේ සඳහන් කරපු දෙයටත් සම්බන්ධයි. උන්වහන්සේ කිව්වේ මේ අපි මේ තෘෂ්ණාව තිබුණාට තෘෂ්ණාව තියෙනවා දැනගෙන ඒක මේ ඒ තෘෂ්ණාව දැක දැක ඒ ගැන සතිමත් ඉන්න පුද්ගලයා යාදීනව දැක්කහම ඒ දැකලා ඒකේ ප්‍රතිපදාවක යොමු වීම තමයි වැදගත් කියන එක තමයි සඳහන් කරේ. දැන් මගේ පෞද්ගලිකව අත්දැකීම් ගැන කතා කරොත් එහෙම ඔය ආදීනව දැකීම ගැන මුලින් මට හිතෙන්නේ දැන් උදාහරණයක් ඉදිරියට ගත්තොත් මම කාලයක් ෆාස්ටිං කරා. දැන් ඔය දැන් ෆාස්ටිං කරනකොට දැන් මුලින්ම හරි අමාරු. ඉතින් ආදීනව කොච්චර දැක්කත් ඔන්න කන්නම හිතෙනවා. ඊට පස්සේ මුලින් මුලින් ආදීනව දැක දැක ඉතින් කනව කමක් නැහැ. ඉතින් අදට විතරයි වගේ කනවා. ඊට පස්සේ කොහොම හරි කාලයක් ගිහිල්ලා දැන් අර ආදීනව දැක දැක කෑවට පස්සේ ඊට පස්සේ කාලයක් ගිහිල්ලා පුළුවන් කමක් ලැබෙනවා. මේ يعني ඒක ආදිනව දැකල එක හිතාමතාම අයින් කරන්න කෑම. ඊට පස්සේ තව ටික කාලයක් ගිහාම ඒක ඒ හිතුවිල්ල එනකොටම කන්න ඕන කියලා එනකොටම ඒ ආදිනව දැකල ඒකට තියෙන උවමනාව නැති වෙනවා වගේ මම දැකලා තියෙනවා. ඒක නම් ඒක උදාහරණයක් විදිහට මම මේ සඳහන් කරේ. දැන් ඔය රාග ද්වේෂ සිතුවිලි ගැන කතා කරත් මට හිතෙනවා ඒකත් අන්න ඒ වගේ කියලා. කියන්නේ ඇත්තටම අපි සමහරලාට මම මුලින් ආදීනව දන්නවා මේක දැන් හොඳ දෙයක් නෙවෙයි වෙන්නේ, හොඳ දෙයක් නෙවෙයි සිද්ධ වෙන්නේ කියලා දැනගත්තට මට සමහර විට out of control, මට තේරෙන්නේ නැහැ ඒක නවත්ත ගන්න කොතනද කොහොමද කියන එක. ඉතින් ආදීනව දැක දැක ඇලෙන ස්වභාවය මම දැකලා තියෙනවා. ඊට පස්සේ කාලයක් ගිහම ඇත්තටම දැන් ඒ කලින් මට තිබිච්ච මොනා හරි ලොකු කැමැත්ත හරි තෘෂ්ණාව හරි කාලයක් ගියාට පස්සේ තියෙනවා. දැන් බැලුවම හැරිලා බැලුවම මේ මේකට මට තෘෂ්ණාවක් තිබුණේ කොහොමද කියන එක හිතා ගන්නත් බෑ. ඒ කියන්නේ ඒක දැන් කම්පයා කරලා බැලුවම එදා සහ අද දැන් ඒ වගේ දෙයකට තෘෂ්ණාවක් ඇති වෙච්ච මගේ හිතේ ඇති වුණාද කියලා හිතා ගන්නත් බෑ. ඒ වගේ මම දැන් කාලයක් කවුද දෙක තුනක් දැකපු දෙයක් මම කියන්නේ සමහරවිට දෙනවා තෘෂ්ණාව වෙනකොට ආ දැන් එනවා දැන් තියෙනවා දැන් නැහැ. ඒ ඒ ඒ අවස්ථාවේදී ටික දැක ගන්න පුළුවන් තත්ත්වයක් මතු වුණා වගේ මම අත්දැකලා තියෙනවා. හැබැයි දැන් මට කියන්න ඕන උනේ දැන් සමහර වෙලාවට ඔය ආදීනව දැක්කාට මට එහෙම පුළුවන් වෙලා නැහැ. ආදීනව දැක්කත් ඒක නවත්ත ගන්න කාලයක් තිස්සේ මම හිතන්නේ පුහුණුවෙන් ඉස්සරහට වෙනකොට අර පාස්ටිං වලදී වගේ ඉස්සරහයි වෙනකොට අන්තිමට දකින්නකොටම ඒක නවත්ත ගන්න පුළුවන්කමකුත් තියෙයි කියලා මම විශ්වාස කරනවා කියන එක තමයි ස්වාමීන් වහන්සේ කියන්න ඕනේ. ඔබ වහන්සේගේ අදහසක් ඒ සාමාන්‍ය බලාපොරොත්තු වෙනවා.
ඔය එතකොට ඉතින් මොකද්ද නවත්ත ගන්න කියන එක තමයි තියෙන මේ ඔතන ඊළඟට තියෙන්නේ. මොකක් හරි එකට උමනාවක් තියෙනුනේ මොකක් හරි නවත්ත ගැනීමක්. ඉතින් ඒක තමයි අපිට මේ ඊළඟ කාරණේට අහු වෙන්න තියෙන්නේ. ඇත්තටම වෙන්න තියෙන්නේ මේ කරන් යනකොට ඔක දකිනවා, දැක්කන් පස්සේ එච්චරයි. ඉතින් දකිනකොට වෙන්න තියෙන දේ වෙනවා. අපිට කරන් තියෙන මේ දකින එක විතරයි. එහෙම නැතුව මේ අඩු කරන්න වෙනවා. ඉස්සරහට කවදාහරි නවතීවි, නවත්තන්න ඕනේ. හැම කරන් යද්දි වේ. ඉතින් එකක් අපිට අදාළ නැහැ. එහෙම අවශ්‍යත් නැහැ. මොකද අපේ ප්‍රධාන කාර්ය අපි කරලා ඉවරයිනේ. බුදු පියාණන් වහන්සේ අපිට පෙන්නලා දෙන්නේ මේ දකින එක තමන්ගේ ගතිය. නැතු කැම ගැන කියද්දී මොන්න මම මට දැන් මතක් වෙනවා. දැන් දානේ ගන්නකොට මේ ගිහි කාලේ අපි ඉතින් හරි කාලේ ඉඳලා ඉట్లాනේ සිල් ගන්න. එතකොට මාසෙකට එකක් එහෙම නැත්තම් සතියේ සතරක් වගේ ගත්තොත් මේ මාසෙකට කීප දවසයිනේ ගණින්නේ සිල් ගත්තත්. ඉතින් එදාට දානේ ගන්නකොට හරියටම මොඳට ඒක අතට අරගෙන ඊට පස්සේ හොඳට ඒක ප්‍රතිවේක්ෂා කරනවා. ඊට පස්සේ පින්ඩක් පාසා ගන්න, එක පින්ඩක් අරගෙන එක බඩට යනකම්ම බලනෝ හොඳ සිහියෙන්. ඊට පස්සේ ඊළඟ එක අනනෝ. ඉතින් ওই විදිහට අපි අහලා තියෙනවා මෙහෙමයි සේ කියා පද කියලා එකක් අහලා තියෙනවායි මේක මේවයි මෙහෙම තියෙනවා. ඉතින් ওই විදිහට හරි මේකෙන් කරන්නේ. ඉතින් නමුත් කරාට මේ අයි කර තවස් කීපයයිනේ. ඉතින් හොඳට ඒ කරන දවසට හරියට වදිනවා. දැන් මේක අපි දැන් එහෙම නෙමෙයි, දැන් හැමදාම කරන්න දිනවනේ පැවිද්දි. අනේ දැන් අර ගති නැහැ. අන්න මේ ගත්තාම ප්‍රතිවේක්ෂා කරන දවස මතකත් නෑ. පළවෙනි පිළිෙන් තමයි මොනවා මතක් වෙන්නේ. ඊට පස්සේ මේ හපන කොට මෙහෙන් අනනෝ අනනාසරි මේ ඊළඟ එක ගිලිනේ ගැන ඉවරයි. මේ දැන් ඊළඟ එක ඊළඟ කට. ඉතින් ඔන්න ටිකක් කළ යනකොට ඔන්න ඇති වේගෙන යනකොට ඔන්න අර දඟලපු දඟලෙල් ඉවරයි. ඔන්න දැන් ඇති වෙලා දැන් ඉතින් එහෙම නැත්තම් ඔන්න හොඳ අසුරුපසක් තියෙන ලාට ඉතින් අර කොහොම හරි මේක ඉවර කරගන්න ඕන අරකට. ඊළඟේ අරගත් කොහොම හරි මේ වලද ගන්න එපා. ඔන්න ඔය විදිහට මේක ඇතුළේ එනවා. ඉතින් ඒක අන්නේ විදිහේ එකක් වෙනවා. එක දිගට මේ අර ඒ තමන්ගේ ඒ පටිතද කිරීම කරන් යද්දි ඔන්න ඔය විදිහේ ස්වභාවයක් එනවා කියන එක තමයි ඒ වෙලාවේ තේරෙන්නේ. නැත්තම් අයියෝ ගිහි කාලේ මං මෙහෙමයි දැන් වැඩක් නැහැ හරි නැහැ නේද ඔහොම හිතන්න ගියොත් එහෙම ඒක ගැටු සතියක් ඒක නෑ. මොකද්ද සීයේ කියන්නේ? දැන් මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙන මේක තමයි නියම ස්වභාවය. නියම ස්වභාවය එනකොට ඕන ඒක දැනගන්න එක තමයි මට කරන්න තියෙන්නේ. අන්න එතකොට තමයි තේරුම් ගන්න මේක ඇතුලේ තියෙන මේ තෘෂ්ණාව. එතකොට මෙන්න මේ තණ්හාව මේක මේ තියෙන හැටි දකින්න මේකට හිඩ දෙන්න ඕන. ඒ විදිහට කරන්න. ඒකදී අපි සිල් බිඳ ගන්න එළියේ මිනිස් අනිත් අයට තියෙන මේ සම්මුති සාරද මේ කඩනවනිවේ ඒවත් රැකෙන විදිහට සීල රැකෙනවා. ඊට පස්සේ අනිත් පරිවුට්ටාන අනුසය වැඩ කරනවා, ඒ දිහා බලාගෙන ඉන්නවා. එතකොට අන්නේ බලන් ඉදීමම තමයි මේ ඕකේ ගෙවන් වීම. හැරෙන්න කවදාරි මෙහෙම කරන අය මේ දාට අඩු වේවිය මෙහෙම විය යුතුයි කියලා එහෙම මේ එකක් තිබීම එච්චරම සුදුස්ස නෑ. නමුත් තෘෂ්ණාව තණ්හාය නිස්සය තණ්හා තණ්හං නිස්සය තණ්හං පජහත කියලා තියෙනවා භාගතුන් වහන්සේ දේශනා. තණ්හාම ඕනේ මොකද්ද, මම කවදා හරි නිවන් දකින්න ඕනේ කියන අදහසක් තියෙනවා. මොකද්ද ඒ නිවන කියන එක? ඉතින් අපි අපේ දෙන්නේ අර්ථකතන. එතකන් තමයි ගැටලුව තියෙන්නේ, මොකක් මොන නිවනක්ද දකින්න යන්නේ. ආන්න ඒකේ තියෙන තෘෂ්ණාව, ඒ නිවන දකිනවා කියන එකකට තියෙනවා තෘෂ්ණාවක්. ඒ සඳහා මේ දැක යෑම තමයි කරන්න දෙන්නේ. ඒතොර අන්න කරන් කරන් යනකොට අපි දන්නේම නැති ඒ தත්ත්වයකට යාවි. ඒකට කලින් කියන්න බෑ මෙන්න මේ ලක්ෂණ ටික නැති වේවායි, වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ කියලා එකක් තියා ගැනීම තමයි, ඒකත් අත්හැරින එක තමයි වෙන්න තියෙන්නේ. අපි දැක යනවා, හරි මෙහෙම අඩුපාඩුවක් තියෙනවා කියන එක. එතකොට ඒක සකස් වී වෙන්නේ නැහැ කියලා දකින්නවනේ, ඒකත් වටිනවා නේද? ඒකත් තව සිහිය යොදලා ඒකෙත් ඒ සකස් වෙන්නේ නැති හැටි මොනවද ඒකට මේ කොච්චර සැරට මේක අනුසයෙන් තද කළා ආපු දේවල් ටිකක් මේක නැවත පොළඹවනවද මාව ආපහු මේ දැන දැක මේක කෙරෙන්න කියලා. ඔන්න අත් හොඳට මේකේ ස්වභාවය අත්විඳින්න පුළුවන් කියලා. ඊට පස්සේ වෙන දෙයකට හිතාමතා මේ අතහැරීම මේ අඥානුපේක්ෂා නෙමෙයි, පුළුවන් තරම් උනායක උනායක ඉවරයි ඒක ඉවරයි. ඊළඟ මොහොතට සූදානම් වෙමින් මේක දැක ඉදිරියට යෑම තමයි මේ අපිට කරන්න තියෙන්නේ. ඒ අරින් අපිට මෙහෙම එන්න මේවා අඩු වෙනවා, මේවා කරන්න ඕනේ, මේවා වෙන්න නොවෙන්න ඕනේ කියලා අපිට කලින් මේ දාන්න බෑ. ඒවත් හැලෙනවා.
එහෙමයි ස්වාමින්වහන්ස, බොහොම පිම වහන්සේගේ අදහස් දැක්වීමට ස්වාමින්වහන්සේ උපදෙස් වලට
බොහොම. නේද කඳු නගින එක එහෙම මේ ගොඩක් කට්ටිය දැකලා නැහැ නේද? ගලේ නගිනවා කිව්වේ.
කඳු නගිනවා?
ආ එහෙනම් හරි. මමට ආරංචියක් ආයේ වැත්තේ තවත් ගිහිල්ලා කියලා අපි අර ගලක නියපු එක. මේ එහෙනම් ඒක නෑ. ලැබිලා නෑ මේ පැත්ත. ඒක අපි අමතක කරමු. හරි.
දැනට ස්වාමීනාස කවුරුවත් අතෝස්වා නැහැ ඉදිරිපත් වීමට. මම ආරාධනා කරන අනදීප ඉදිරිපත් වෙන්න ඔබට අවසර.
අවසරයි ස්වාමීනාස, තෙරුවන් සරණයි. අද ස්වාමීන් වහන්සේ නාමන්ත මේ Q&A කරන්නේ ගැටලුවක් නෙවෙයි ස්වාමීන් වහන්සේ. ඉතින් අපි දැන් මේ නාමන්තත් රාජිකත් ඉතින් කතා කරපු දේවල් ගැන ඉතින් අපේ සතිය කොහොමද අපිට ප්‍රයෝජනවත් උනේ කියන එක හරිම මේ සතුටයි ස්වාමීන් වහන්සේ. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ මුලින්ම අවුරුදු දෙකකට පමණ ඉස්සෙල්ලා ඉතින් කොවිඩ් පටන් ගන්නකොටම මුලින්ම සූම් තාක්ෂණය නෙවෙයි වෙන එකක් ස්වාමීන් වහන්සේ තිබුණේ. පස්සේ ඉතින් අපිට ගොඩක් ප්‍රයෝජනවත් වුණා සතිය වඩන්න. ඉතින් ඒක දැන් දිගටම බොහොම ප්‍රයෝජනවත් වෙලා යනවා. දැන් ඔය ලංකාවේ ප්‍රශ්නේ, ඊට පස්සේ දැන් පහුගිය දවස්වල මුලින්ම තිබුණේ ස්වාමීන් වහන්සේ ඔය දැන් රෂියාව රෂියාන් යුක්‍රේන් එක ගහ ගන්නකොට. ඉතින් ඒක බල බල හිටියා. ඊට පස්සේ දැන් ඊයරෑ නාමන්ත කියන වගේ මගෙත් මාත් නිවුස් බැලුවා. ඊට කලින් තව යාළුවෙක් කතා කරා. ඉතින් කතා කළා බණිනවා ස්වාමීන් වහන්සේ. දැන් එක්කෙනෙක් පූටින්ට බණිනවා, එක්කෙනෙක් තව එක්කෙනෙකුට බණිනවා. ඊට පස්සේ දැන් ලංකාවේ නම් කිය බණිනවා. දැන් කියනකොට ඊට පස්සේ යාළුවෙක් කියන මේ මරන්න ඕන එක මට හරි පිළිකුලක ආව ස්වාමීන් වහන්සේ. දැන් තරහක් නෙවෙයි, නමුත් ඉතින් එහෙම අර දැන් මේ අපි මුලින්ම කියන්නේ ඉතින් ශික්ෂාවක් සමාදන් වෙනකොට පන්සිල් පද පහ සමාදන් වෙන කියලා. ඒකෙත් මුල්ම ශික්ෂාපදේ තමයි මේ සතුන් මරන්න එපයි කියලා. ඉතින් එහෙම දැක් මන් දැක්ක එක හිතේ මගේ අර ඒ වෛරයක් නෙවෙයි ස්වාමීන් කියපු එක්කෙනාගේ. නමුත් අර ඒ මේ අර ස්වාමීන් වහන්සේට මන් දන්නේ කලින් දවසේ කිව්ව අර පවට තියෙන ලැජ්ජාව කියලා. මං හිතන්නේ ඒකද දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. අර මරන්න ඕනයි කියනකොට මටාව හරි පිළිකුලක් ස්වාමීන් වහන්ස. ඉති ඒක මම ඇත්තනම සතියෙන් දැක්ක නමුත් මගේ කතා කරනු මගේ කොන්වර්සේෂන් එකේදී පොඩ්ඩක්වත්ම පෙන්නුවේ නෑ මං ඒ ගැන යාට හෝ මට පිළිකුලක් ඇති වුණයි කියලා. නමුත් සතිය තුළින් ඉතින් මට ඒක දකින්න අවස්ථාව ලැබුණා. ඒ වගේම ඊයේ දැන් ලංකාවේ නිවුස් බලනකොට මම ඔය ඉන්ටර්නෙට් එකේ වයිෆ් මේ අහනවා දැන් මේ පූටින්ට කඩේ ගිහිල්ලා ඉවරද වගේ නිකන් ප්‍රශ්නයක් ඇහුවා ස්වාමීන් වහන්සේ. කියන්නේ අපිට ආරේ අවස්ථාව මාරු කරලා ඒ වෙලාව වෙන දෙයක් අල්ලගෙන ඒක ප්‍රපංච කරනවා කියන එක නෙවෙයි මම නඩන් හිතෙන අපි අර ඒ දෙයකට ඇලිලා නමුත් බලාගෙන ඉන්නවා ස්වාමීන් වහන්සේ. නමුත් අර සතිය තුලින් අපිට දකින්න හැකියාවක් තියෙනවා නම් ඒ මොකක්වත් ගන්න නැතුව යන්න පුළුවන් හැකියාවකුත් ඒ අතරෙම තියෙන බව ඉතින් මට තේරෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ තියා සතිය වඩපු කෙනෙක් හැටියටත් ඉතින් නිස්සරණවනේ ලොකු ස්වාමීන් වහන්සේලා ඇතුළු අනිකුත් ස්වාමීන් වහන්සේලාත් අපිට දීපු ඉතින් සහයෝගය මතක් වුණා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඉතින් අර අපි කියන්නේ අර සතුටක් එන්නේ ස්වාමීන් නිරායාසයෙන් එන ශ්‍රද්ධාවක් වගේම සතුටකුත් ඉතින් ඇති වුණා ස්වාමීන් වහන්සේ. ඒ ගැන ඉතින් ඔබ වහන්සේලාට බොහොමත්ම පිං.
ඔය ඒක තමයි මේ මරන්න කියලා ඉතින් අර පුරුද්දට කියවෙන්නේ ඔක මරන්න එපා කියලා ඉතින් මම හිතන්නේ මරන්නම කියලා නැදුවේ ඇති. මේ ඒක හැර කියවෙන හැටි ඉතින් ඔක ස්වභාවය වෙලා තියෙන අපි ඔය ඒවා කතා කරන්න ගිහිල්ලා පුරුදු වෙලා අපි ඉතින් කැමැත්ත අකමැත්ත හදාගත්තම ඒවනේ තියෙන්නේ. මේක හොඳයි මෙයා හොඳයි කියලා අපි නිමිති ටිකක් අරගෙන තිනවා. ඒ නිමිති ටිකෙන් ඒක හොඳයි. මේ තව එක්කෙනෙක් එයාගේ නරක ටික අරගෙන ඒ නිමිති ටික එයාගේ නෑ නරකයි. ඉතින් මේ ඕකේ අර අපි ඔක්කොටම පොදු මේ මේ නරක ටික සාමාන්‍යයෙන් අතහැරලා දාලා ඉතින් උඩ තියෙන මේ සාපේක්ෂ හොඳයි කියන කෑල්ලි ටික අරගෙන බැලුවොත් කතා කරොත් ඔන්න අපිට හිතෙනවා ඒ සාධාරණයි කියලා. ඒ වුණාට ඉතින් ලෝකේ මේ එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. අපි ඔය පේන අපිට පේන කොටස නෙමෙයි තියෙන්නේ. අපි ඔය දකින්න මේ දේ නෙමෙයි, ඒ පුද්ගල නම් නෙවෙයි. ඉතින් ඒ ස්වභාවයන් ඒක වෙනවම තමයි. ඒක ධර්මතානේ. ඉතින් ඒ ධර්මතාව තමයි ලෝකෙ සිද්ධ වෙන්නේ. අපි ඉතින් අර පුද්ගල වශයෙන් මම කියන කෙනා ඉන්නවා, අපි නම් දානවා, තව එක්කෙනෙක් කියන එයයි තවග කියන්න ඕන කියනවා. ඊට පස්සේ අපි සංඥා ලෝකේ හදාගෙන තියෙන හැටියට දන්න විදිහට ඒක ඉතින් ඇත්තම නේ තමන්ට. ඉතින් ඒකට අනුව අපි දෙනවා මේ අර්ථකථනයි තර්කයි විතර්කයි. ඉතින් ඉවරයක් නෑ ඉතින් ඇත්තටම. මේ නිසා මේ ඕකෙදී මේ බොහොම අත්දැකීම ලැබීම ඉතින් වටිනවා. දැන් ඔය වගේ දේවල් අපිට කරන්න ඉතින් සිද්ධ වෙනවනේ. මේ ලෝකේ සමාජයේ ජීවත් වෙනවනේ. ඉතින් ජීවත් වෙන වෙලාවට මේ මොකක් හරි ඉතින් කියන්න ඕන. ඉතින් ඒලාවට ඉතින් මේ අනිත් එක්කන තේරෙන්න කියන්න එපා. දැන් අපි මොතෙන්දී කතා කරන්න ගිහලා පුටින් එක්ක මේ පරමාර්ථයේ පුටින් ගැන කියන්න ගිහලා බෑනේ. පුටින් කියන්නේ මේ ධාතු ටිකක් ඒකේ කෙස් ලොම් නියදක් තියෙන එක ඔය කියන්නේ කිව්වොත් ඉතින් ඊට වඩා පිස්සුවන්නේ. ඊට වැඩිය හොඳයි සාපේක්ෂව මේ හරියට වැඩිය මෙයා හොඳයි කියලා එතෙන්දී මොකක් හරි තර්කයක් දාලා පොඩි ඉතින් රණ්ඩුවක් හරි කරලා නේ. ඒකෙන් ඊට පස්සේ තේරෙනවා නේ වගේ මොඩෙක් කියලා අපිටම තේරෙනවානේ. ඇයි මේක තර්ක කරන්න ගියන් පස්සේ ඇවිස්සලා යන හැටි. ඊට පස්සේ කරුණු එනවා. එනවත් එක්ක ඒවා දිගට ගිහිල් ඉවරලා මේක එපා වෙනවා. මේ හරි අපිට සාධාරණ කරුණු තමයි අපි කියන්නේ. අර වැත්තිනොත් කියනවා. අනේ ඉතින් අරක එපා වෙනවා. අන්න ඒක තමයි වටින්නේ. මෙන්න මේ කතාවේ මේ කතා කිරිල්ලෙන් ඇති ඵලයක් නැහැ. දිනුවත් ඇති වැඩක් නැහැ. කරදුනත් ඇති වැඩක් නැහැ. මොකද ඒ ඇත්ත නෙවෙයිනේ කතා කරලා තියෙන්නේ. ඇත්ත නෙවෙයි අර අපි හිතාගත්තු ටිකක්. මේ සාපේක්ෂව හොඳයි කියපු ටිකක් අඩුම ගන්න. එහෙම නැත්නම් ගොඩාක් වෙන්නේ අපි ඕක ඒක දෙකරනේ විරුද්ධ වෙන්නේ. අර නරකයි කියලා දකින්න ටිකයි හොඳයි කියලා දකින්න ටිකයි තියෙනවා. ඒ කට්ටිය නරකයි කියලා දකින්න එකට ඔන්න හොඳට කෑ ගහන උඩ පැනගෙන මරන්න ඕන කියලා. හොඳයි කියන එකට එහෙම නැතුව අර අපි පොඩ්ඩක් බලනවනේ මධ්‍යස්තව ඔය ඔක්කොගෙම නරක ටිකක් තියෙනවා. ඒ ටික පැත්තක තියලා ඉතුරු ටික බලමු කියලා. ඒ බැලුවත් ඕකම තමයි. ඒ ටික බලන්නේ අපේ සංඥා ලෝකෙන්නේ. ඉතින් අන්නේ විදිහට මේ වෙන ටිකක් තමයි මේක තියෙන්නේ. අර කියන වගේ අපි කට්ටිම කතා කරා වගේ මේක බැහැලා හිටපු එක ඉතින් හරි වටිනවා. ඉතින් අපේ පැත්තෙන් නම් ඉතින් අපිට කියන්නම දෙයක් නැහැ නේ. සංගයගේ අපිට හොඳටම කිසිම ගැටලුවක් නැහැ. මේ මොන තත්ත්වයක් නිතරම ලෝසාසික් වෙන අපිට හොඳම හොඳයි කියලා. ඉතින් ඒ වගේ දානේ මේ මේ අපි කියමු ගිහි පිරිස වුණත් මේ වැඩේ ඉන්න අයට මේ සහනේ තමන් තුළින් ලැබෙනවනේ මේ වගේ ගැටලුකාරී තත්ත්ව උනේ. ඇත්තම ඉතින් ගැටලු කියලාත් නෑ මේක හදාගත්තු ගැටලු ටිකන්නේ තියෙන්නේ හිතේ. අනිත් කාරණේ ඔయిత වැඩි ඒක සත්ත තිබුණා ඉස්සර බස් එක නගින්නේ බහින්න ලැබෙයිද නැද්ද කියන බයෙන් තිබුණ කාලයක් තුන යුද්ධත් එක්ක. ඉතින් එහෙම ස්වභාවත් පහු කරා. ඒ වගේම එක පාට වෙලා රැල්ලෙන් ගහගෙන ගියා සුනාමි. ඊට පස්සේ බෙමිනිති ආසාය කියන එක ඔය ඉස්සර ලංකාවේ ආවා කියන එක ඉතාලම අපිට හිතා ගන්නවත් බෑනේ ඔය කියන හැටියට. මේ කොළ කෑවලු මෙහෙමලු මේ කියච්චර කතා තියෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් නෑනේ ඇත්තටම නෑනේ දැන් තාම. පේන්නවා. ඉතින් ඒ නිසා ඔය කියන තරම් ඔය අකලු නැහැ. නමුත් තියෙනකොට තමයි ඒක ඒකට දැන් ඊට වඩා සැරට මුණ දෙන්න වෙච්ච මිනිස්සයාට ඊට වඩා ඉතින් දරුණුයි තත්ත්වේ. නමුත් එයා සතිමත් බව වහුණු කරපු කෙනෙක් නම් එයා ඒකට මුණ දෙනවා. එයාමයි ඒකෙන් ගොඩ එන්නේ. එයාමයි ඒක හරහා ලොකු ධර්මයක් දකින්නේ. මොකද ලොකු කාරණා ටික සිද්ධ වෙන්නේ කර්ම ගෙවෙනවා මේ අතර ධර්ම වැඩෙනවා. ඒ අත් ධර්මයේ වැඩෙනකොට සතිය වැඩෙනකොට දමන්ට රැකවරණ ආරක්ෂාව ධර්මයෙන් ලැබෙනවා. ඉතින් ඔය විදිහට ලොකු සිද්ධි දාමයක් ඒ තුළ සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ මේ සතුටක් හැමෝටම අත්දකින්නත් විඳින්න පුළුවන්. ඇත්තටම මේ මේ ලොකු සාංශේ ඒ මතු කරලා දීපු අර කිව්ව වගේ මේ කාරණා හරහා ඒ එළිය ලැබෙන පිරිස් මේ ගිහි පැවිදි සියලු දෙනාම මේ සතුටු එක එක් මට්ටමින් අත්විඳිනවා කියන එක මේ වගේ කාලවල ඉතින් හොඳට මතුවෙලා එනවා.
එහෙමයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
බොහොම පින් ස්වාමීන් වහන්ස. ඊළඟට මම ආරාධනා කරන බන්දුල මහත්මයාට ඉදිරිපත් වන්න කියා.
අවසරයි ස්වාමීන් වහන්ස. මම ප්‍රශ්නෙ ඉදිරිපත් කරන්න කලින් මම මේ
සිද්ධි සොයස කියන්නේ මොකක්ද නේ අර තොමුල් වගේ එකක්ද? ඒ නම
කොහොමද සොයිස කොහොම ආවත් දැන්නේ ස්වාමීන් වහන්සේ නම.
ඒක නිකන් පාතාලේ නමක් වගේ නේ අවසරයි.
ඒක තමයි. මම ඉතින් තොමුල්ලේ වදින වගේ
සිද්ධි වල ඉන්නේ. නම වෙනස් කරලා
තියෙනවා. සොයිනස් සිද්ධි වල පාතාලෙන් ඉන්නේ.
ආ ඒක තමයි. මොකක් හරි තියෙනවා.
මේ සවිනාස මටත් ඉතින් මේ ලංකාවේ දේ ගැන වචනයක් මගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න මමත් මේ ඔග යනකොට ඉතින් කීප මට සමහරක් අය කිව්වනකොට ඉතින් හිතේ ටිකක් දොම්නසක් ආර එහෙම ආවා. මේ රාජිකා කිව්වා වගේ මේ මමත් පොඩ්ඩක් උත්සාහ කරා සවිනාස මේ ග්ලෑඩ් ගේම් එක දාන්න පුළුවන්ද කියලා බලන්න මේකට මොකද්ද කරන්න පුළුවන් කියලා. ඉතින් මට ටිකක් බලාගෙන බලාගෙන යනකොට හිතුණා මේ මගේ පැත්තෙන් බැලුවොත් මට තියෙන ප්‍රශ්න ලංකාවට පුදුම ආදරයක් තිබුණා ස්වාමීන් වහන්සේ. කියන්නේ ලංකාව හොඳ වෙනවා, ලංකාව හරියනවා, ලංකාව මෙහෙම වෙනවා. මගේ ආසාව හින්ද තමයි මට තීරණ ස්වාමීන් මගේ වේදනාව වැඩි. ඉතින් මං එච්චර එක පොඩක් පැත්තක තියාගන්න පුළුවන් මට ඒක දැක ගන්න එකත් ලැබිච්ච එක අතකට හොඳයි. මං ඉතින් ඕක වහන්සේ පැහැදිලි කරගේ වෙන දෙයක් වෙන්නවා නම් කියලා ඉතින් මං ඒක පැත්තක තිබ්බාම ඉතින් ටිකක් ඒක එච්චරම කනස්සලු ගතිය එහෙම නැති වුණා. මගේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ මේ දැන් මේ අපි මේ ප්‍රතිපදාය ස්වාමීන් වහන්සේ මමයා බොහෝ දුරට දකින්න හරි මම ඇති වෙන හැටි දකින්න හරි නැත්නම් මමයා නැතුව වැඩේ කරන්න වෙන අපි උත්සාහ කරන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට මේ දැන් ප්‍රතිපදාවෙම කොටසන්නේ සීල සමාධි ප්‍රඥා කියලා. එතකොට මේ ප්‍රඥා කියන එකෙන් අදහස් කරන්නේ අපේ තියෙන අවිද්‍යාව කියන එක දැක ගන්න එකද නැත්නම් ඊට වඩා වෙනස් යමක් මේ ප්‍රඥා කියන එකෙන් අදහස් කරනවා? තෙරුවන් සර්.
නෝකේ යාර මුල් කොටසේ කතා කරොත් දැන් ඔය අපි මේ දන්න ප්‍රපංච හැටියට මොකද්ද මේ හිතාගෙන හිටිය ලංකාව හොඳම වෙන්න නම් ඔන්න හොඳම වැඩේ වුණා. හොඳම කෙනෙක් ඇවිල්ලා හොඳටම බලය හැම්මල හොඳටම අවස්ථාව ලැබුණානේ. ඉතින් ඇත්තටම කල්පනා කළොත් දැන් මොකද්ද තියෙන මේ එහෙමත් ගැටලු නම් මොකද්ද ඊළඟ කියන එකක්? දැන් අපිටම නැහෙනේ. දැන් අපි එහෙම හදාගත්තනම් සංඥා මේ දැන් තමයි ඔන්න හොඳටම වැඩේ ඔක්කොම හොඳයි හරි කියලා. දැන් ඒකටත් කෙල වුණාම ඇත්තටම වටිනවනේ. දැන් අපිට පුළුවන් අඩුම ගානේ එහෙම හිතුවිල්ලක්වත් ඇති කරගන්න නැතුව හිටියොත් අපිට මේ ගැටලුවක් නැතුව වේරලා ඉන්න පුළුවන් ඇත්තටම. එහෙම අදහසක්වත් අපේ ගාව නැහැ. ඕවා ඔක්කොම මනස්ගත විතරයි කියන එක ඒකත් වටිනවනේ. ඉතින් ඒ වගේ ඒ වගේමයි අපි ඔය හිතන විදිහට නෙමෙයි සමීකරණ කතා එහෙම මේ පුද්ගල භාව නෙමෙයි අපි දන්නේම නැති මේ තත්ත්වයන් හරහා හොඳ තත්ත්ව උදා වෙන්න පුළුවන්. ඒක ඉතින් තනිකරම ඒ අන්ධර්මතානුව සිද්ධ වෙන වැඩක්. ඉතින් ඒකට ඉඩ දෙන්න පුළුවන්කමක් ඇති කරගන්න මේ අවස්ථාවනුත් උදව් කරගන්න ඕනේ කියන එක තමයි මේ පෞද්ගලික මටත් හිතට ආවේ. ඒක තමයි මේ වර්තමානයෙන් අපිට ගන්න තියෙන සතිය. මේවත් හැමදේම ඒවට ඉඩදීම අපි හිතන ඒවා කොහොමටක්වත් වෙන්නේ නැත කියන එක තමයි අපිට දැක ගන්න තියෙන්නේ. ඉතින් අවිද්‍යාව පැත්ත ගැන කතා කරොත් මේ අවිද්‍යාව දැකීම තමයි විද්‍යාව කියලා කෙටියෙම යනවා දේශනා කරලා දිනවා. මේ තමන් තුළ තියෙන අවිද්‍යාව දකිනව නම් ඒකම විද්‍යාව වෙනවා කියලා. ඉතින් ඒකමයි අපි ඔය මේ සතිමත් බව පුහුණු කිරීම හරහා සිද්ධ කරන්නේ. ඉතින් ඒක ප්‍රඥාව කියනකොට ඒක එක එක මට්ටම් වලින් තමයි ප්‍රඥාව එන්නේ. සිහිය වඩනකොට කාම දැන් කාමයේ ඉඳලා කාම සංඥාවට අපේ හිත එනවා මුලින්ම. මේ විකාර ලෝකේ ඉඳලා සිහිය වඩන්න පුරුදු වෙච්ච කෙනෙකුට ඔන්න මනසට එනවා කාම ටික අපි කරපු දේවල්. ඊට පස්සේ රූපයකට හුස්මට කකුලට හිත දැම්මන් පස්සේ අන්න අර ඒකත් ගෙවන් වෙලා ඔන්න ඒකට හිත එනවා. ඊට පස්සේ ඒකත් නිමග්න වෙලා යනකොට ඔන්න ටික ටික ඒ ඔක්කොම දී වෙලා මේ නිකන් ගොජේ ගතියට ඔන්න හුරු වෙනවා. ඉතින් මේ එක එක පන්නන ඉතින් ප්‍රඥාව තමයි වෙනස් වෙන්නේ. ප්‍රඥාව වැඩි වෙනවා කියන එක තමයි ඒකෙදි කියන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒකේ ධර්මයේ පැත්තෙන් ගත්ත සත්‍විස් බෝධිපාක්ෂ ධර්ම වලත් තියෙනවා. අතිපට්ඨාන වශයෙන් ඉන්ද්‍රිය වශයෙන් එනවා. එතකොට ඒකේ දී වෙනම ප්‍රඥාවක් ඒ මට්ටමේ ඉතිවසේ බල සතිය මේ නැති වුණ වෙලාවට කම්පා වෙන්නේ නැහැ මොන බලයක්. එතකොට ඒකත් ඒකට ඊට වැඩි ප්‍රඥාවක් ඒක. ඊට පස්සේ සතිය තියෙනවා නැහැ. තියුණත් එක නැතත් එකයි වගේ මට්ටම නොන්න බොජ්ජංග අපි. එතකොට ඒකයි තවත් ප්‍රඥාවක් ඊටහා. ඊට පස්සේ අන්තිමට ඔක්කොම කළා එන සතිය අතහැරිනවා. මේක තමයි තවත් ප්‍රඥාවක්. ඔන්න ඔය විදිහට ඒ සියුම් වෙවි ඉදිරියට යනවා මේ ධර්මතා. ඒවා සතියට අසු වෙනවා. ඊට පස්සේ අන්තිමේදී සතිය විතරයි නිතරු වෙන්නේ. අපි මේකමනේ හැරමිටිය කරගන්නේ. ඔන්න ඒකත් අතහැරෙනකොට අන්න ඒක තමයි ලොකු ප්‍රඥාව කියලා කියනවාද. ප්‍රඥා විමුක්ත කියලාත් ඔය ලොකු සංසේනක් මතක් කරන්නේ. ප්‍රඥාවෙන් තොරවීම ප්‍රඥා විමුක්ත සාධන කියලා පෙන්නනවා. ඉතින් ඒ විදිහට අර්ථකථන එක එක විදිහින් තියෙනවා. ඉතින් ඒ නිසා ප්‍රඥාව කියන එක සතිය වඩනකොට කලින් දැන් සතිමත් නම් කලින්ට වැඩිය දැන් ප්‍රඥාවන්තයි කියන එකත් එක්ක තමයි මේක දිගට යන්න තියෙන්නේ. ඒ සතියේ ඒ මට්ටම දැන් ඒ හදාගත්තු ඒ ඉන්න මට්ටම ඉස්සෙල්ලාකට වැඩිය ප්‍රඥාවන්තයි. ඉතින් එහෙම තමයි අපිට ඒක දකින්න වෙන්නේ. මේ විදිහට සරලව ගියාම හරි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එතන ස්වාමීන් වහන්සේ එතකොට ප්‍රඥා කියන්නේ චෛතසිකයක් කියලා නේද අපි සාමාන්‍ය දැනගෙන ඉන්නේ. එතකොට ඒ කියන්නේ ඒ චෛතසිකයේ යම් කිසි වර්ධනයක් මේ ප්‍රතිපදාව පුරාගෙන යනකොට වෙනවා. ඒක ඒ කියන්නේ ඒ සතිය නෙමෙයි එතකොට ප්‍රඥාව කියන්නේ වෙනම එකක් අපි තුල වර්ධනය වෙනවා.
එහෙම ඔය ඉතින් ධර්මය අනුව එහෙමමනේ. සතිය කියන එක එක චෛතසිකයක්, ප්‍රඥාව කියන එක තවත් එකක්. එතකොට හැබැයි සතියෙන් තමයි සද්ධාව, වීරිය, සමාධි, ප්‍රඥා කියන දේවල් මේ හරියටම සම්බර කරලා ඉස්සරහට ගෙනියන්නේ. අනිත් ඒවාට මුල් තැන දීපු ගමන්ම ගැටලු ඇති වෙනවා කියලා මත් මේ ලොකු සාමි මතක් කරන ශ්‍රද්ධාවට මුල් තැන දෙන අය අපි දන්නවනේ. ශ්‍රද්ධාවට මුල් තැන දීපු ගමන් මුලාවට අහු වෙනවා, නැන්දෙනවා. වීරියට මුල් තැන දෙන අය ඔලමුලයි. සමාධියට මුල් තැන දෙන අය හැබ්බැහි. ප්‍රඥාවට මුල් තැන දෙන කට්ටිය ඒ කියන්නේ දැනුම කියලානේ ගොඩක් වෙලාවට හිතන්නේ. ඒ කට්ටිය මේ මාන්නෙට වැටෙනවා කියලා තමයි ওই ගැටලු වලට අහු වෙනවා කියලා කියනවා. ඒ නිසා සතියෙන් අර ටික සම්බර කරලා ඉස්සරහට ගෙනියස් දෙන බබ තමයි. ඒකයි නිතරම සතියමයි ලොකු සංසේ මේ මොකද අර මැක්කයි කතා වගේ සතියම දාන්නේ. ඒකෙන් තමයි අර ටික සම්බර කරලා දෙන්නේ. ගැටලු ඇති නොවෙන මට්ටමට ඒවා හදලා දෙන්නේ. අපි හිතන එක නෙවෙයි, අත් නියම ප්‍රඥාව ලබා දෙන්නේ ඒ සතිමත් බව හරහා. ඊට පස්සේ සතියට ප්‍රඥාවත්‍රම එකතු වෙලා ඇති සම්පජන්‍ය කියලා ඉස්සරහට යනවා. ඒක වෙනම ඒ කාරණයක්. ඒක ඒ හරහත් යත් ඒ කියන ප්‍රඥාව ඒ ඒ මට්ටම් වලින් තමයි කරන් වඩාගෙන යනකොට එහෙම නැත්තම් ලැබපු අවබෝධයට අනුව ඉස්පස් කලින් තිබ්බට වැඩිය දැන් ප්‍රඥාවන්තයි කියන එක තමයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොමත්ම පින් වහන්සේ කරපු පිළිතුරට වහන්සේට තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
බොහොම පින් ස්වාමීන් වහන්සේ. ඊළඟට මම ආරාධනා කරනවා මේජර් උපාලි මහත්මයාට ඉදිරිපත් වෙන්න කියා මම අන්මියුට් කරන්නම්. හරි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ මම ඇත්තම මේ දවස්වල මේ මේ පිළිබඳව ගොඩක් මේ සතිය පිළිබඳව ගොඩක් ස්ටඩි කරනවා. මට ගොඩක් ළඟදී තමයි මේ අවස්ථාව හම්බුනේ. ඇත්තම මම ඒ සම්බන්ධ සුජාන්ත රාජිකා මහත්මියට මට ගොඩාක් මේ උදව් කරා මේ සම්බන්ධව. මම දැන් ඇත්තම හිතාගන්න බැරි සතුටක් එක්කම මම මේක අනිත්‍යයටත් මේක කියනවා. ඉතින් මම ගොඩක් මේ දවස්වල වැඩ කරන්නේ මන්ද මානසික ළමයිත් එක්ක ඒගොල්ලන් ක්‍රීඩා කටයුතු තුලින් ඒගොල්ලන්ගේ ඩෙවලොප්මන්ට් එක මෙන්ටල් ඩෙවලොප්මන්ට් එක හදන එක. ඉතින් මම අදත් බලාපොරොත්තු ලැටිය යන්න කඩු වෙලා යන්න ඕනේ මේ தත්ත්ව උඩ වර්තමාන தත්ත්ව උඩ. ඉතින් අද මට මේක දැන් තේරෙන හොඳට මම හොඳ ළමයි 50කටක් එක්ක තවත් ළමයිත් එක්ක මන්ද මානසික ළමයිත් එක්ක පුහුණු වෙද්දී මට තේරෙනවා මේ සතිය කියන එක ඇත්තෙම මේ මේ අපි පුංචි කාලේ අපිට ස්කෝල කාලය වගේ මේක තිබ්බනම් අපි අද ගොඩාක් ලොකු තැනක. ඉතින් මට දැන් දැන් තේරෙනවා මේ මේකෙන් මට සමහර ළමයි මට වෙලාවකට මම යමක් ඉවන්නද්දී ඒක හුඟකන් දෙන්නේ නැහැ වෙන ලෝකෙක ඒගොල්ලෝ ඉන්නේ අවුරුදු 8 10 20 ළමයි. ඉතින් මම දැන් මම තේරුම් ගන්න ඉන්න ඇත්තෙම මේ සතිය මේක හරියට අපි මේක ප්‍රගුණ කරොත් ජීවිත හැම දෙයක්ම සාර්ථක කරගන්න පුළුවන්. මේක ඉතාමත්ම ප්‍රබලම එකක් මේක. ඉතින් මම ගොඩාක් සතුටුනවා මාව මේ වෙලාව මම සුදන නිමන්ත මහත්මයාට මම ගොඩක් කතා කරා. ඒකම රජගම මහත්මියට ගොඩාක් මම සතුටුනවා මාව මේ තැනට පත් කරපු ගැන. ඉතින් මම ඉදිරියේදී ඇත්තෙන් මේ වැඩසටහන වල සහභාගී වෙනවා ස්වාමීන් වහන්සේ. මම සීල දිනාටම මේක ඉතා හොඳ වැඩසටහනක් කියන එක මම තදින්ම මට දැන් තේරලා තියෙනවා. ඉතින් මම මේක ස්ටඩි කරනවා ඉස්සරහට. ඉතින් මට මේ හැම එකටම සහභාගී වෙනවා. මම ගොඩාක් සතුටුයි මේ සත්‍ය පිළිබඳව තවත් අත්දැකීම් ගන්න. ඉතින් මම දිගටම මේ වැඩසටහන වල සහභාගී වෙනවා. ගොඩාක් ස්තුතියි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. මම යලිත් මතක් කරා රාජිකා මැඩම්ව. මොකද මේ තැනට මාවපත් කරා. ඉතින් මම ඇත්තම දැන් ලොකු තැනක ඉන්නවා කියලා මට තේරෙනවා දිනෙන් දින. මම මේක ඉගෙන ගන්නවා ස්වාමීන් වහන්සේ. මේක ඉතා හොඳ වැඩසටහනක් තෙරුවන් සරණයි.
දැයි ඔන්න අපේ කණ්ඩායමට මේ කරගෙන යන අපේ මූලිකත්ව ගත්ත පිරිස් වලට ඔන්න ස්තුතිය කුත්තාව. ඉතින් අපිට කියන්න තියෙන්නේ ඔක දැන් ඔය එන ගැම්ම ඒ වගේ මේ තේරෙන ටික ලැබෙන සතුට ඔක දිගට තියාගෙන ගිහිල්ලා පවත්වා ගන්න. නැත්තම් සමහර විට මේකත් ටික ටික වෙනස් වෙලා සමහර විට ඒකාකාරී වෙන්නත් පුළුවන් නේ කාලෙකදී. ඒ නිසා ඔය දැන් තියෙන ගැම්ම ඔහොම දිගටම තියාගෙන සම්බන්ධකම් දිගට තියාගෙන සතිය වැඩිම නවත්තන්න නැතුව දිගට යමු කියලා මේ අහන්න ලැබුණු ආරංචියට ඒ ප්‍රකාශයට අපිත් සතුට ප්‍රකාශ කරනවා.
ඒවයි ස්වාමීන් වහන්සේ තුරන් සරණයි.
එරුවන් සරණයි.
බොහොම පින් ස්වාමීන් වහන්සේ. රාජික අතස්වාසින්න රාජික ඉදිරිපත් වෙන්න.
අවසරයි ස්වාමීන් වහන්ස. මම මේ බන්දුල මාමා මං ගැන වචනයක් කතා කරපු නිසා මට හිතුණා මේ ඒක ගැන ඒ බන්දුල මාමා කියපු කාරණය ගැන පොඩි තව එකතු කිරීමක් කරන්න. ඇත්තටම කියනවා නම් ඒ බන්දුල මාමා හිටපු මානසික මට්ටමේම තමයි මමත් හිටියේ. ගැන මම රටට මාර ආදරේ වෙන රටක හිටියාට මේ කොච්චරවත් ඒ ඉන්න රටේ ඉස්සර නෙමෙයි ලංකාව ඉස්සර හොයන්නේ. කියන්නේ නිකන් පණ දෙන්න පුළුවන් නම් ඒ තත්ත්වක මං හිටියේ ඇත්තටම කියනවානේ. හැබැයි දැන් මට තේරුණා මේ වෙච්ච දේවල් ඔක්කොම එක්ක දැන් අපි දැන් ඔය එන හිතුවිලි එන යන විදියට අපි හිතුවිලි දිහා බලාගෙන ඉන්න අපි තේරෙනවානේ අපි හිතුවිලි වෙනස් වෙන රටාව. එතකොට මම තේරුම් ගත දෙයක් තමයි දැන් ඔය මට මේ රටට ගැන තියෙන මේ කැක්කුමත් ඒකත් මහ ලොකු ඇලීමක් තමයි. ඇත්තටම දැන් බැලුවාම දැන් මගේ කියලා මොකද්ද මට මේ රටේ අල්ලගන්න තියෙන්නේ වගේ දේකුත් මගේ ඔළුවේ මේ දවස්වල කරගෙන. දැන් මං රටවල් දෙක තුනක් දැකලා තියෙනවා. ඉතින් මොකද්ද ඔකේ වෙනස කොහෙත්තිතින් හිටියනවා අපි කොහරි රටක දෙලා කොහේ රටක මැද්ද යනවා දැන් මගේ රට තමයි ලෝකෙ හොඳම රට මේ රට තරම් දෙයක් නෑ කියලා තර්ක කරලා මිනිසුත් එක්ක රණ්ඩු වෙලා ඔහොම දේවල් තිබුණා මට හැබැයි මට දැන් හිතෙනවා ඔය හැමදේම අපි නිකන් අපි ඉතින් හදාගත්ත නිකන් සංකල්ප ටිකක් විතරයි අපේ ওই තෘෂ්ණාවත් එක්ක අපි ඒ සංකල්ප ටික දාගෙන අපේ එක හොඳයි අරයාගේ එක නරකයි කියලා හිතාගෙන හිටියට ඇත්තටම ඒක එහෙම වර්ග කරන්න වෙනස් කරන්න දෙයක් නෑ වගේ අදහසක් මොකද්දෝ දෙයක් මේ මම දන්නේ නෑ වගේ ඔළුවේ කැරගෙන මේ දවස්වල තාම මට ආදරේ කොච්චර මුණ රටේ හිටියත් ඒක නෙමෙයි මම කියන්න උත්සාහ කරන්නේ අර මොකද්දෝ ඒ තිබිච්ච දෙයක් ලිහිලා වගේ ගතියක් දැනෙනවා ඉස්සර තරම් ඒ ගැන අර වෝරි වෙන ස්වභාවය අඩුයි ආදරේ තිබුණාට රට වෙනුවෙන් අර ඒ ගැන මේ නිකන් අර දුක් වෙන කරදර අර හිත කරදර ගන්න ගතිය අඩු වෙලා තියෙන බවක් මට දැනෙනවා. දැන් මේ වෙන ප්‍රශ්න ගැන වුණත් මගේ ලොකු කනසල්ලක් වෙනදා දැනෙන කනසල්ල මට දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ කනගාටුවක් තියෙනවා ලංකාවේ මිනිස්සු ගැන දුක් වෙන දුක් විඳීම ගැන. හැබැයි ඒ තියෙන කනසල්ල වෙනදාට වඩා ඒක නිකන් මගේ ඇඟේ ගා ගන්න ඇති ගතියක් තමයි මට දැනෙන්නේ. මම හිතන විදිහට මම කියන දේ හරිනම් ඉතින් අර ඒක මගේ නොවන දෙයක් විදිහට මගේ කරගන්න නැතුව පොඩක් තුරින් ඉඳගෙන බලාගෙන ඉන්න ස්වභාවයක් මම දකිනවා. මට ඉතින් මේකත් එක්ක ඒකත් කියන්න හිතුණා. හැබැයි ඒ වගේම මම හොඳට නිරීක්ෂණය කරන්න උත්සාහ කරනවා මේ වෙනස් වෙන බාහිරව වෙනස් වෙන දේවල් එක්ක මගේ අභ්‍යන්තරයේ කොහොමද ඒවට ප්‍රතිචාර දක්වන්නේ කියන කාරණය. ඒක මම හිතනවා ඒක දැන් මම කලින් ලොකුට අත්දකපු නැති දෙයක්. ඉතින් ඒක ඒකත් ලොකු දෙයක් කියලා මට හිතුණා. මේ කියන්නේ මගේ මේ සත්‍යමත් බවත් එක්ක මම වෙනස් වෙන දේවල් දකින විදිහ ඒකත් ලොකු වෙනසක් කියලා මට හිතුණා. ඉතින් ඒ අදහස් දෙක ප්‍රකාශ කරන්න හිතුණා. ඒ වගේම මේ පාලි මහත්මයාටත් ස්තුතියි වැඩසටහන ගැන අදහස් දක්වුවට. මම හිතන්නේ ඉතින් අපි හැමෝගෙම කරපු කර්ම ශක්තිය හැටියට තමයි අපිට මේ මේ දේවල් වලට මේ මේ අවස්ථාවලදී මේ මේ දේවල් වලට යොමු වෙන්නේ. ඉතින් අපි හැමෝම සන්තෝෂ වෙනවා මේ වගේ රටක් ලෝකයක් හතර වෙන වෙලාවක අපිට මේ වගේ මාර්ගයක් ඇති මාර්ගයක් අපිට ඉදිරිපත් කරපු ගෞරවනීය ලෝකශාන්තමයි ගෞතම භාග්‍යවත් වහන්සේ සිට ඒ දක් එතෙන් පටන් මේ දක්වා මේ ශාසනය රැකගෙන ආපු හැම කෙනෙක්ට මම හිතන්නේ අපි ඒ ගෞරවය පුද කරන්න ඕනේ. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සහ පොඩි ස්වාමීන් වහන්සේලා හැමෝම අපි හැම දිනාට මේ වගේ කාලෙක මේ වගේ මාර්ගයක් පෙන්නනවට ඒ ස්තුතියත් මම හිතන්නේ මට ස්තුතිය අපිට කණ්ඩායමට වගේ මේ හැම දිනාට මේ ස්තුතිය පුද කරන්න ඕනේ කියලා මම ගෞරවයෙන් ඒ හැම දෙනාම සිහිපත් කරනවා. ස්වාමීන් වහන්සේ බොහොම පිං මට අවස්ථාව ලබා දුන්නට ඒ අදහස ඉදිරිපත්
කරනවා. ඔව් දැන් අපේ මේ ලංකාවේ උන්නේ මුස්ලිම් කට්ටිය ඉන්නේ. ආන්නේ විදිහට ඉන්න පුළුවන් නම් මරු දැන් ඒ කට්ටිය අපිට මේ ලංකාව ගැන නෑනේ තරංගයක් මොකක් හරි දිනකොට පකිස්තානෙට මොකක් හරි දිනකොට අරාබියට ඒ පැත්තට ඇදිල්ලක් තියෙනනේ අයගේ. ඒ අයට ඒ වෙලාවේදී රට කියන එකක් නෑ. ඉතින් හරි. හැබැයි ඉන්නේ ලංකාවේ හොඳට ඉන්නවා. ඉතින් අපිටත් තියෙන්නේ ආන්නේ හිතුවේ මේ විදිහට ඒ කාරණේ ඒ පැත්තෙන් වගේ අරගෙන අපිට මේ සතිමත් වෙලා අපි වැඩ කටයුතු කරනවා. අපි කාටවත් හානියක් කරන්න යන්නේ නැහැනේ. රටට කොහොමවත් හානියක් වෙන්නේ නැහැනේ. සතිමත් වෙන කෙනෙක්ගෙන් හොඳක්මමයිනේ වෙන්නේ. ඒ නිසා අර කියන වගේ ඔක අනවශ්‍ය විදියට රට කියලා එකක් එහෙම බදා ගැනීමක් විශේෂ කරනකොට ඒක තේරුම් ගන්න මෙන්න මේක ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට මේ දැනගන්න යනවා. ඉතින් අපි මේවා කතා කරනකොට මේවා කතා කරන්න අපි යන්නේ මේ දැන් මම වුණත් කතා කරනකොට අපි මේ ඉන්න මම හොඳයි මම හරි කියන එක මත්තු කරගෙන මම කේන්ද්‍ර කරගෙනනේ අපි මේවා යන්නේ. ඉතින් අන්න ඔය සතියෙන් අපිට දකින්න තියෙන්නේ මේ භාවනා කරගෙන යනකොට අර ලොකු සංසය මතු කරනවා වගේ මේ ඇති භව ඉඳලා උන නැති ගතියක් දකින්න ඔන්න මේ අනාත්මව ඉන්න කෙනා ඔන්න එකපාරට මම හුස්ම දකින්නවා සිහිය දකින්නවා මේ නැති කෙනා ඉඳලා ඇති බව දැක්කා. එහෙම නැත්තම් ඒ ඉන්නවා කියන අදහසේ යනවා. එහෙම නැත්තම් නෑ කියලා හිතාගෙන යනවා. එහෙම නැත්තම් මේ ඔක්කොම අද්දක්ගෙන මමෙක් ඉන්නවාය කියලා එකක් තියාගෙන යනවා මේ සතිය වැඩනකොට වෙන දෙයක්. ඉතින් අන්න මේවත් තේරුම් අරගෙන අපි මේ කතා බහ කරන්නේත් මේ කතාවට මේ අපි ඉතින් සංවේදනය වෙන් කරගන්නෙත් අපි ඒ මම හරහා එන්න මේ ඒ මම හරි මම හොඳයි කියන එක වෙන්න ගන්න කියන අපි ගතියක් අපි තුලත් තියෙනවා කෙනාගෙම තියෙනවා කියන කාරණෙත් දැනගෙන අන්න ඒකත් දැක දැක මේ එන්න මෙහෙම දැක්මක් අපි තුල තියෙනවා කියලා දැන දැක දැක යන්න පුළුවන් නම් අන්න ඒකෙත් ජීවන් වීම වෙනවා. අන්න එතකොට සතිමත් බව තවත් ඉහළට යනවා. ඒකෙන් ධර්මය තවත් ඉස්සරහට යනවා කියන කාරණෙත් මතක් කරගෙන එහෙනම් හැමසෙන්න දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, බොහොමත්ම පිං. නාමන්ත
දැනට සම්බේ අතෝසුවනේ. ඊට පස්සේ මේ මම පොඩි සමප්තයක් කරන්න කැමති. ස්වාමීනාස අද කමිටාන් සාකච්ඡාව සජීව සහ ධම විචිත්‍ර සිද්ධ කරන ඒ සම්බන්ධ ඔබවහන්සේලා දෙපළටම අපි පුණ්‍යානුමෝදනා කරනවා. රාජිකා නදී බන්දුල මාම ඊට පස්සේ උපාලි මහත්මත් කන්ට්‍රිබියුෂන් එකක් ලබා දුන්නා. මම මේ රාජිකාර අන්තිමට කිව්වා නිව්ට්‍රල් විදිහට මේ දේ දිහා බලනවා කියලා. ඒක විශේෂයෙන් ඇගීමට ලක් කරනවා. මොකද අර නිව්ට්‍රල් නැතුව මේ රටේ ප්‍රශ්න දිහා බැලුවොත් අන්තයකට ගිහිල්ලා අර කරන්න හොඳකට වඩා නරකක් වෙන දෙයක් තමයි අද දකින්නට ලැබෙන්නේ. ඉතින් ඒ හින්ද අර ඒ වගේ නිව්ට්‍රලි ඇඟේ ගා ගන්න නැතුව මේ ප්‍රශ්න දිහා සානුකම්පිතව බලන එක ඉතාම වටිනවා. එතන කියවෙන්නේ සතියෙන් ඉදිරියට ගිහිල්ලා ගිය කෙනෙක් කරන ප්‍රකාශයක ලක්ෂණ සෑහෙන තිබ්බ. ඒ සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා. තව පොඩි ප්‍රකාශයක් මම කරන්න කැමතියි ස්වාමීන් වහන්සේ. දැන් අපි සතිමත් බව නිසා අපිට මේ කරදර මැද මෙහෙම කෙලින් ඉන්න තියෙනවා. ඉතින් මේ විදිහට හැකියාව ලැබෙන්නේ සතිපට්ඨානය සම්බන්ධ වචන අපිට අහන්න ලංකාවේ එහෙම පරිසරයක් ඔබ වහන්සේලා තුළින් නිස්සරණය තුළින් සැකසුණු නිසා. ඉතින් ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා දිගටම මේ බව මේ වගේ වචන ඇහෙන්න ඉදිරි පරම්පරාවලට කිසියම් සැකස්මක් වේවා කියලා. සාමාන්‍යයෙන් අපි මේ වැඩසටහනේ ඔබ වහන්සේලා දෙපළ වැඩ සිටියට මේක ඔබ වහන්සේලා පැවතින්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පරම්පරාව විදිහට මම සලකන්නේ. මම සාමාන්‍යයෙන් වැඩසටහන සවිනාසනමක් වැඩම කරාම හිතාගන්නේ මම ඉන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉදිරිපිට කියලා හිතාගෙන මම වැඩ කරන්නේ. ඉතින් මෙතන ඒ වගේම ධර්මරත්නේ දේශනා වුණ නිසා මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා ධර්මරත්නේ තුල බුදුරජාණන් වහන්සේ සජීව වැඩවස වාසය කරනවා කියලා පරිනිර්වාණයෙන් පසුව. එතකොට මේ වැඩසටහන තුල ත්‍රිවිධ රත්නේම සජීවීව සම්බන්ධ වෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පටන් සීල සමිඥාන්සල සම්බන්ධ වෙනවා. ඒ වගේම දැන් අතීත ඔය බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්වවදී කතා මේ කීවල බලනකොට පේනවා පූජාවලි හිම සඳහන් වෙනවා. දැන් යශෝදරා දේවීන් වහන්සේ තමන්ගේ බුදුසත් වෙනවාට තිබ්බ ස්නේහය මත අදිෂ්ඨාන කරලා කරදරයක් වුණාම ජීවිත විපදක් වෙන්න යනකොට පොළොවේ පැලිකට ගන්නට වඩා වැඩි වාර ගානක් ශක්‍ර දේවේන්ද්‍රයා පොළොවට ගිනලා ආපහු ඒ බුදුසත්යන් වහන්සේව සුව කරලා හෝ ජීවිතේ බේරාගෙන තියනවා කියලා. ඊට පස්සේ තව තැනක දහම් කතාවක තියෙනවා විශාල මහනුවරට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වැඩියාම අනිත් ප්‍රධාන රජවරු ගිහිල්ලා මේ ධාතු ඉල්ලලා විශාල මහනුවර ඉන්න පොඩි රාජධානී පොඩි රජවරු එක්ක යුද්ධ කරන්න ගියා කියනවා. ඒකවල ඒ කතාවක් තියෙනවා. මේ ඒ විදිහට කරත් මේ විශාල මහනුවර ආක්‍රමණය කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ දිව්‍යන්ගේ අනුභවයේ බලපෑම නිසා. ඒ වගේ අපි ප්‍රාර්ථනා කරනවා මේ ලංකාව සතරවරම් දිවිවරුන්ගේ වගේ ආදී ආශිර්වාදයට ලක් වෙලා ධෘතරාෂ්ට්‍ර විරුල්ලක විරුපාක්ෂ කුමාර වගේ අයගේ ආරක්ෂාවට යොමු වෙලා ආශිර්වාදයට යොමු වෙලා ඉක්මනට සූපත්භාවයට පැමිණේවා. සියලු සංඝරත්නයටත් සියලු උපාසක උපාසිකා පිරිසට රටවැසියන්ටත් සූපහසු සහිතව ජීවත් වෙන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ මේ ප්‍රකාශයේ දීර්ඝ වැඩි නිසා සමා වෙන සවිනා සියලු දිනාගේ සමාවත් අයදින තිරුවන් සරණයි.
අද දිනෙත් අප සියලු දෙනාම වටිනා ධර්ම දේශනාවක් සහ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අත්දැකීම් අප සමග බෙදාගෙන අපගේ සතිය වැඩිවීමට උපකාර වන අයුරින් ඉතාමත්ම වටිනා ස්වාමීන් වහන්සේලාගේ වටිනා කාලය අප වෙනුවෙන් යෙදෙව්වා. ඒ වෙනුවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට අපගේ නමස්කාර පූර්වක ස්තුතිය පුද කරනවා, පින් අනුමෝදන් කරනවා. අද දිනේත් පුණ්‍යානුමෝදනාව සිදු කිරීම සඳහා මම උපාලි මාමට ආරාධනා කරනවා සම්බන්ධ වෙලා සිටිනවා කියලා මම හිතනවා.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. නදී නාමන්ත නදී මට විනාඩියක් දෙනවාද මේ පුණ්‍යානුමෝදනාවට කලින්? මම මේ වැඩසටහනේ කරන දෙයක් නෙවෙයි, ඒ වුණාට අද මට විශේෂ පුණ්‍යානුමෝදනාවක් කරන්න ඕනේ විශේෂ පුද්ගලයෙක් සම්බන්ධයෙන්. ඇත්තටම ඇත්තරම මේ අද අපි කරේ 23 වෙනි වැඩසටහන 83 වෙනි වැඩසටහන මේ වැඩසටහනේ ඒක නිසා ඇත්තරම මේ මට මේ අපිට මේ වැඩසටහන පටන් ගන්න මුලින්ම මූලිකම දායකත්වය ලබා දුන්නේ පත්ම නැන්දා ඇතුළු පත්මනන්දගේ පවුල පත්මනන්දයි ඒ මාමයි තමයි අපිට උදව් කරේ. ඉතින් අද අපි මේ උපන්දින සඳහා පුණ්‍යානුමෝදන කරන අවස්ථා තැනක් නෙවෙයි. ඒ වුණත් ඒ පත්මනන්දා දක්වපු දායකත්වය මේ වැඩසටහන මෙච්චර කල් මේ විදිහට පවත්වාගෙන ඉන්න විශේෂ අනුග්‍රහයක් විදිහටයි මම සලකන්නේ. ඉතින් ඒක නිසා අද පත්මනන්දගේ උපන්දිනේ අපි මම අපි මේ වැඩසටහනට වැඩසටහන සංවිධායක මණ්ඩලයේ සියලු දෙනාගෙනුත් වෙනුවෙනුත් ඒ වගේම වැඩසටහන සම්බන්ධ වෙන සියලු දෙනා වෙනුවෙනුත් අපි මේ තාක් රැස් කරගත් සියලුම කුසල ශක්තියින් පත්මනන්දට අනුමෝදන් කරනවා. නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලැබිලා මේ ජීවිත පාත්තාගෙන යන වගේ මේ ශාසනික කටයුතු ඉදිරියටත් කරගෙන යන ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න ඒ වගේම හැකි ඉක්මනින් මේ සසර කතර කෙරවර කරලා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා පත්මනන්දර පුණ්‍යානුමෝදනා කරනවා. උපාලි මාමට පුළුවන් පොදු පුණ්‍යානුමෝදනාව කරන්න. බොහොම ස්තුතියි මට අවස්ථාව ලබා දුන්නට.
බොහොම පිං නදී බොහොම පිං රාජික අවසරයි ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි, සහභාගී සිටින සියලු දෙනාගෙන්මත් අවසරයි. අද දින ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඉතාමත් වටිනා සිහියේ තබාගත යුතු නැවත නැවත මෙනෙහි කළ යුතු කාලෝචිත ධර්ම දේශනාවක් අපට දේශනා කරනු ලැබුවා. ඒ වගේම ගෞරවනීය ධම්මසරණ ස්වාමීන් වහන්සේත් සහභාගී වී අපගේ සතිය පිළිබඳ වාර්තාවලට ඉතා අඟනා පිළිතුරු අර්ථවත් උපදේශා අනුශාසනා ලබා දෙනු ලැබුවා. ඒ වෙනුවෙන් ඔබ වහන්සේලාට අපහට මේ අවස්ථාව ලබා දුන් නිස්සරණමනේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට එමෙන්ම වැඩසටහන සංවිධානය කළ සියලු දෙනාටත් සහභාගී වී සිටින අප සියලු දෙනාටත් මේ පිණින් සසර ගමන කෙටි කර උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. දැන්
හලේ අංකල් මං හිතන්නේ අපි අන්මියුට් වුණා මියුට් වුණා.
කොතනදීද අන්මියුට් වුණේ?
මුලින්ම පටන් ගන්න හරි අංකල් දෙවිපින් අනුමෝදන් කරන්න පටන් ගන්න තැන ඉඳලා අපිට ඇහුන්නේ.
ඔව්.
මං අනුමෝදන් කරමු කියලා දැන් අන්තිමට කිව්වේ මුලින්ම ස්වාමීන් වහන්සේලා ගැන සම්බන්ධය පින්න කියලා. ඊට පස්සේ ගාත කියන්න මං හිතන්නේ පටන් ගන්න.
එතන දෙවියන් පින් දෙන එක?
ඔව් ඔව්.
හොඳයි. දැන් දෙවියන්ට සහ පින් කැමති සියලු සත්වීන්ට අපරැස් කරගත් පින් අනුමෝදන් කරමු. ittavataach amhehi sambhatam punya sampadam sabbe deva anumodantu sabba sampatti siddhya ittavataach amhehi sambhatam punya sampadam sabbe bhuta anumodantu sabba sampatti siddhya ittavataach amhehi sambhatam punya sampadam සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධර්මදේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ Idammi ñāti naṁ hotu sukhitā hontu ñātayo sādu sādu sādu. Then apage prārthane. Imina puñña kammena māme bāla samāgamo satan samāgamo hotu yāva nibbāna pattiyā. Imina puñña kammena māme bāla samāgamo satan samāgamo hotu yāva nibbāna pattiyā. Imina puñña kammena māme bāla samāgamo satan samāgamo hotu yāva nibbāna pattiyā. Sādu sādu sādu.
ස්වාමීන් වහන්සේ නිස්සරණමණේ සම්බන්ධ වෙන ස්වාමීන් වහන්සේ මියුට් වෙලා තියෙන්නේ.
ඔව්.
කමන්නේ අපි පින් අනුමෝදන් කරමු.
මට ස්වාමීන් වහන්සේ මේ කොටස අපැරල
කියනවා. ඔව් අන්තිම ටික කියමුනා අංකල් නේද? අපි අර අන්තිම ගාථා
ස්වාමින්වහන්සේ වන්දනා කරන
වන්දනා කරන ගාථා. ඔව්
ඒක හොඳයි. සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු
සාදු
සියලු දෙනාටම තෙරුවන් සරණයි.